හොඳයි. පින්වත් සියලු දෙනාම ධම් සාකච්ඡාව ආරම්භ කරන්නට මතින් මා සමග තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සිංහල පාසෙන් වාඩි වෙන්න. හොඳයි. පින්වත් සෑම සිරුද නාම සිහිපත් කරගන්න. මහත් වූ කරුණාබරස්තින් යුතුව මෙත්තා සහගතව සිහිපත් කරගමු. ඔබ වගේම තථාගතයන් වහන්සේලා මේ ලෝක ධාතුවට දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්ම රත්නේ ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් මේ ලෝක ධාතුවේ කොයි හෝ තැනක සිටිනා වූ දෙවියක් බ්‍රහ්මාදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ වගේම මේ උතුම් පුන් කටයුතු පින් කටයුතු වල සහසම්බන්ධ වීමේ මහත් වූ කැමැත්තෙන් සිටිනා වූ ඒ දිවි බ්‍රහ්මාදී වූ සුගතිගාමී සත්ව පිරිසක් මේ ලෝකේ කොයි හෝ තැනක වැඩවාසය කරනවා නම් ආගේ සෑම සුදනා මේ අවස්ථාවේදී සිහිපත් කරලා ඒ ඇයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරගම මේ අවස්ථාව ඇයටත් ලබා දෙන්න. ඒ වගේම පිඟුතුනි ඔබගේ නමින් මලගියා වූ ඒ ඥාති හිත මිත්‍රාදී මව දෙමාපිය වූ යම් පිරිසක් ඉන්නවා නම් එයා කෙරෙහිත් මහත් වූ අනුකම්පා සිතින් යුක්තව ඒ හැම කෙනාව සිහිපත් කරලා ඒ ඇයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරමු. මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඒ උතුම් පින් ජනිත කරගෙන ඒ වගේම මේ ධර්ම අවබෝධය ලබා ගැනීම ආදී කටයුතු සඳහා ඒ කීවා වූ සියලු දෙනාම පිඟුතුනි මහත් වූ මේ සිතින් යුක්තව සිහිපත් කරලා ඒ හැම කෙනාටම මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරගම ආරාධනා කරලා ඒ හැම කෙනාම මේ ස්ථානට පැමිණලා ඒ ධර්ම අවබෝධය ලැබලා ඒ වගේ මේ පින්කඩු දෙකවලාගෙන තමන්ගේ ඒ ඉදිරි ගමන සාක්ෂාත් කර ගැනීම සාර්ථක කර ගැනීම සඳහා මහත් වූ පින් ජනිත කර ගැනීම සඳහා මේ සියලු දෙනාම අවස්ථාව ලබා දෙන්නට මම මේ ගාථා පාඩයෙන් සජ්ජායනා කරද්දී ඔබ සියලු දෙනා මේ සියලු දෙනාම සිහිපත් කරලා අදිෂ්ඨාන කරලා මේ ස්ථානට එන්න කියලා හිතින් ආරාධනා කරගමු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං පදන්තා.
හොඳයි පිංගුතුනි. ඒ වගේම සිරු දිනාම සිහිපත් කරගන්න අදිෂ්ඨාන කරගන්න මේ අනාදිම සංසාරයේ පුරා මේ පැමිණි ගමනේදී විවිධාකාරයෙන් අසත්පුරුෂ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන ඒ විවිධාකාරයෙන් ලෞතුරා බුදු පියාණන් වහන්සේලාට ඒ වගේම ඒ පසේ බුදු පියාණන් වහන්සේලාට ඒ වගේම ඒ ආරි මහා සංඝරත්නයට ඒ වගේම යම් සීලාදී ගුණධර්මයක් වඩන්නා වූ ඒ උත්තමයන් වහන්සේලාට ඔබගේ සිතකය වචනෙන් ඕනේ තරම් හිංගි හිංසා අපවාද උපවාද වෙන්ට ඇති. ඒ වගේම මේ නිවෙනට දහම දේශනා කරන්න යදුණු මොණයම් හෝ උතුම් පිරිසක් හිටියනම් ඒ යම් හෝ කෙනෙකුට යම් ආකාරකින් හෝ හිංගි හිංසාවක් අපවාදයක් උපවාදයක් වුණා නම් ඒ සියල්ල සිහිපත් කරගන්. ඒ වගේම පිංගතුනි ඒ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට ඔබගේ සිතකය වචනිය හිංගි හිංසාවක් අපවාදයක් උපවාදයක් වුණා නම් ඒ සියල්ල සිහිපත් කරගෙන මාහට ඒ උත්තරීතර වූ ශ්‍රී දරත්නයේ ඒ කරගන්ට යදුණු සියලුම අපවාද උපවාද සියල්ලටම දසදහස්වර කෝටි ලක්ෂවර කමාකර සින්නසේක්වා කමාකර සින්නසේක්වා කමාකර සින්නසේක්වා කියලා හිතාගෙන සියලු දෙනාම මොහොතක් ත්‍රිවිධ රත්නයේ කමා කරගමු. දැන් පිංගතුනි ඒ වගේම සිහිපත් කරගන්න මේ බොහෝ අතීත සසරක් පුරා මේ පැමිණි ගමනේදී ඔබ විසින් කරගන්ට ඉදුණු ඒ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඇති මේ සියල්ල මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ඒ වගේම උපන්දා පටන් මේ දක්වා මේ ජීවිත කාලය පුරාවටම ඔබ විසින් කරගන්න යෙදුණු ඒ උතුම් පුණ්‍ය කටයුතු තියෙනවා නම් ඒ හැම එකක්ම මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. පින්වතුනි සිහිපත් කරගෙන මේ කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය කුසල ශක්තියන්ගේ ආනුභාවය තුලින් අද දවස තුරදී ඔබ සියලු දෙනාට මේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටන්නටත් ඒ වගේම උතුම් ධර්මාභෝධය තවදවත් පූර්ණේ කර ගැනීමටත් ඒ සියල්ලම මේ අරියත් මාර්ගඵලයේ මේ අද්භවයේ තුලදීම ඒ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරනවා යම් වූ උපනිශ්‍රේ ධර්මයක් තියෙනවා ඒ සියල්ල අවබෝධ කර ගන්නට මේ කර ගන්නට යෙදුණු සීලොම් පුණ්‍ය කුසල ශක්තියේ ඒකාන්තයේ හේතු වාසනා වේත්වා කියලා සියලු දෙනාම හොතක් අදිෂ්ඨාන කරගමු. අදැපින් උතුමි ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් ද ඒ වගේම මේ අති උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයෙන්ද ආරි මහා සංඝ රත්න අවසරයි. දර්වසන්න සිවදනට හැමෝම සතුටින් ඉන්නවද? අපිටත් හරිම සතුටුයි මේ සුගත තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස දැක ගන්න ලැබීම සම්බන්ධයෙන්. මොකද ඒක බුදුපියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ මංගල කාරණාවක් විදිහට, මහත් උතුම් කාරණාවක් විදිහට මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දැක ගන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් අපිටත් ඔබ අවස්ථාවක් හදලා දීලා තිනවා ඒ පින කරගන්න. මොකද ඔබ මෙහෙට එන නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔබ මෙහෙට එන නිසා තමයි අපිට බණ කියන්නත් අවස්ථාව ලැබිලා තියෙන්නේ. නැත්නම් මේ ප්ලාස්ටික් පුටු ටික හැමදාම මේ අයින දිගේ තියෙන නේද? ප්ලාස්ටික් පුටු වලින් බණ කියන්න බෑනේ. ඒ නිසා ඔබ මෙහෙ එන එකෙන් ඔබටත් යහපතක් වෙනා වගේම අපිටත් යහපතක් වෙනවා. ඒ යහපත මෙච්චරයි කියලා කියන්න බෑ පින්තුනි. ඒකට හේතුව තමයි දැන් මේ දහම් දේශනාවක් කරද්දී මේ බණ ටික කියන්නේ ඔබටම නෙමෙයි ඇත්තට. ඔබට නෙමෙයි ඔබට කියනවා කියලා. ඔබටත් ටිකක් කියනවා. නමුත් පින්තුනි මේ දහම් කරන දහම් දේශනා කරන අපි හැමෝටම මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මාසනයට නැගලා බුදුපියන් වහන්සේගෙන් එහෙම අවසර අරගෙන මේ හරි වීරත්වයෙන් කතා කරනවනේ ඔබට. මේ වීරත්වයෙන් කතා කරන ස්වාමීන් වහන්සේ අරියතුන් වහන්සේ නමක් නෙමෙයි. අරියතුන් වහන්සේ නමක් නම් තමයි මේ වැඩේ කරලා ඉවර. නේද? නමුත් මේ ස්වාමීන් වහන්සේ කතා කරලා සමහරවිට ඔබට හිතන ඇති ඉතින් උන්වහන්සේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ ඉතින් අපිට කරන්න කියලා දිගටම කියනවා කියන්නේ. එහෙම එකක් නෑ පින්වතුනි. මේ දහම් දේශනාවක් කරද්දී ඉතින් මේ කියන ඒවායින් කොටසක් අපිත් ගන්නවා. ඒ කොටසක් අපිත් අනුගමනය කරනවා. සහ අපි අනුගමනය කරන එකක් නේ ඔබට කියන්න පුළුවන්. සහ අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන එක. ඒ ටිකක් ඔබට කියද්දී අපිත් ඒ ටික කරනවා. ඒ නිසා මේ දහම් දේශනාවක් කියලා කියන්නේ දේශනා කරන දේශකයන් වහන්සේට වගේම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මහත්ඵල මානිසංස ගෙනහැර දෙන කොටස. ඒකෙන පංච විමුක්තායතනයේ තියෙන දහම් දේශනාව කියලක නේද? ආකාර පහකින් මේ විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් තැන් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ. ධර්ම දේශනේ, ධර්ම ශ්‍රවණය, දහම් මානසිකාරයේ භාවනාවාදී වශයෙන්. එතකොට මේත් ඒ වගේ අවස්ථාවක්. ඉතින් ඔබ සියලු දෙනා එකතු වෙලා දහම් ශ්‍රවණය කරනවා. තව පිරිසක් අනුශ්‍රවණය කරන පිරිසකුත් ඉන්නවා මෙතන. ඒ කියන්නේ දැන් මෙතෙන්ට අලුතෙන් එන පිරිස එහෙම ඇතිනේ නේද? ඒ අලුතෙන් එන පිරිසකට සමහරලාට මේ අපි මේ කතා කරන සමහර කොටස් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ ඇයට ඒ වෙලාවට ඇත්තටම අනුශ්‍රවණය වගේ තමයි. ඒ කියන්නේ වෙන කෙනෙකුට කියන එක පැත්තක ඉඳලා අහගෙන ඉන්නවා. ඒ වගේ හැංගෙන්න පුළුවන්. මොකද සමහර කියන කාරණා නොතේරෙන්න පුළුවන් 100%ක්ම. ඒ නිසා ඒ ඇයට හිතෙන්න පුළුවන් ඒ වෙලාව. නමුත් ඒකත් ප්‍රශ්නයක් නෑ පිටුන හැම එකකින් වෙන්නේ. ඔබ හැම කෙනාටම මහ යහපතක් වෙන එක. එතකොට දැන් මේ හැම සෙනසුරාදා දවසකම අපි හැමෝම එකට එකතු වෙලා මේ කරන උතුම් සත්කටයුත්තට දැන් මේ ටිකකට කලින් අපි හැමෝම ආරාධනාවක් කළා යම් පිරිසකට. කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? කොහෙද ඉන්නේ? දැන් අපි කතා කරන්නේ කාටද? දේවදත්තන් වහන්සේලාට ඒ ආදිවාසීන්. දැන් ඒගොල්ලෝ ඇහිලා කොහේ විතර කොහේ හරි ඉන්නව ඇතිද දැන්? ෆෑන් එකේ? කොහෙද ඉන්නේ? කොහෙද ඇති නේද? දැන් අපි මලගේ ඥාති පිරිසවලට කතා කරානේ. බය එහෙම නැද්ද එහෙම කතා කරන්නේ? එහෙම නේද? පන්සලේ නිසාද? කම නැහැ පිටුනේ. දැන් ඒ ඒ කරන දේ තුලින් මහ විශාල යහපතක් වෙනවා. ඇත්තට අපිට පේන්නේ නැති එකත් හොඳයි ඒකට. කාට මේ පේන අයත් ඇති මන් දන්නේ නැහැ. පේන්නේ නැති එකත් හොඳයි ඒකට. නැත්තම් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනනේ. මේ දෙයියෝ ගිය සතිය ආවා මේ සතිය. ඈ? ගිසයි දෙහිල මේ මල් වාදනේ හිටියා දැන් අද නැහැ. කොහේ යනවත් දන්නේ නැහැ. ඉතින් එහෙමත් ප්‍රශ්න අපිට තියෙනවනේ. එහෙනස ඔය පේන ටික පිහුණාම ඇති. හ්ම්. නැත්තම් දැන් ඥාතියට එහෙම කතා කරාට පස්සේ දැන් ගිය සතිය ඇවිල්ලා මේ සතිය නැහැ. ඉතින් ඊට පස්සේ ගිහි කාලෙත් දැන බැන හිටු මනුස්සයා. හ්ම්. ගිහි කාලේ නෙමෙයි මේ. මනුස්ස ජීවිතේ තියෙන කාලෙත් බැන මනුස්සයා ආයිත් බණී නැත්තා. එහෙමනේ අපි ආදරයට ඉතින් මේ මිනිස්සුන් සලකන්නේ. නෑ සමහර කෙනෙකුට එහෙමත් පහන්න තියෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි ඔය කොයි කවුරු වුණත් මෙතෙන්ට ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ බණ දහම නම් ශ්‍රවණය කරන්න පින්වතුනි හැමෝටම යහපතක් කරගන්න පුළුවන්. ඒකට මිනිස්සෙක් වෙලා ඉන්න ඕනද? මිනිස්සෙක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ පින්වතුනි. දැන් ඔබ මිනිස්සෙක් වෙලා දින්නේ. මොකද කියන්නේ? මිනිස්සෙක් වෙලා දින්නේ. මිනිස්සේ වෙමින් දින්නේ. මොකද පින්වතුනි මිනිස්සෙක් වෙලා ඉන්නවද නැද්ද කියන එක අපිට එහෙම හරියටම කියන්න බෑ අතර. ඇයියේ? ඇයියේ කියන්න බැරි? ඇත්තටම මිනිස්සයා කියලා කියන්නේ කවුද? මොකක්ද මිනිස්සයා කියලා කියන්නේ? මිනිස්සයා කියලා කියන්නේ ඔය ශරීරේද? ඈ? නෑ. ඔය ශරීරය කියන්නේ මිනිස්සයා නෙමෙයිනේ. එතකොට මිනිස්සයා කියලා කියන්නේ හිතද? මොකද කියන්නේ අම්මරු? ඈ? මනුෂයා කියලා කියන්නේ හිතද? ගතිය. ආ බොහොම හොඳයි. මනුෂයා කියලා මනුෂ්‍ය කියලා කියන්නේ මොකද්ද? ගතිය. ගති හැදෙන හිතේනේ. එහෙනම් මෙතෙන්ට මේ කියන පදයක් දහම් අර්ථය තේරුම් ගන්න පුළුවන් හිතක් කොහෙන් කොහෙන් හරි ආවන හොඳනම් ප්‍රමාණවත්. ඒ හිත සමහර වෙලාවට අමනුෂ්‍ය කියන නමින් හඳුන්වන ශරීරයක හැදෙන්න බැරිද? පුළුවන්. ඒ හිත දේව කියන නමින් හඳුන්වන ශරීරයක හැදෙන්නත් පුළුවන් නේද? പ്രേත කියන නමින් හැදෙන්න ශරීරයක හැදෙන්නත් පුළුවන්. මොකකුණත් ප්‍රශ්නයක් නෑ. හිතක් නම් හැදෙන්නේ ආන්ගේ හිතට තමයි අපි මේ ධම්ම දේශනා කරන්නේ. ඒක ඔබත් හොඳට තේරුම් ගන්න ඕන කාරණාව. නමුත් ඒක කරන්න අමාරු වෙන්නේ දවිද්‍යා තුෂ්ණා එක. හරි අමාරු වෙන්නේ වැඩේ කරන්නේ. මොකද හැමතිස්සෙම මිනිස්සු එක්ක තමයි බණක් කියන්නේ කියලා. මනුෂයා කියන දැනින් නවතිනවා නම් හොඳයි. තවත් එහාට එහාට යනවනේ. නවත් මේකට හිතකට නම් බන කියන්න පුළුවන්. ඇත්තටම ඔබ ඔය දැනට කරන දේවල් වලට අමතරව තව බොහෝ ඉස්සරහට ඔබගේ ජීවිතය අරයි යන්න පුළුවන්. හිතකට නම් බන කියන්නේ. ඔබ මෙත්තා වඩන්නේ හිතකට නම්. හරි වටිනවා. නමුත් එහෙම හිතන එක ටිකක් අඩු කරලා දානවා අවිද්‍යාව තෘෂ්ණා නිසා. නේද? නමුත් අපි උත්සාහ කරන්න ඕනේ පින්වතුනි මේ දවසින් දවස දැන් ඔබ මග වඩාගෙන ආදිවාසීන් මේ යනවා මේ ධර්ම තේරුම් අරගෙන යනවා මේ අරගෙන යන කටයුත්තේ ටිකෙන් ටික දැන් ඔබ මේ ලෝක යථාර්ථය ටික ටික අවබෝධ කරගන්නවා. ඉතින් අදාදරේ අවබෝධ වෙන්න ඔබට හිතෙන්න ඕනේ ටික මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ හිතක් කියලා. නේද? මේ ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ මේ හිතක් කියලා. හිතක් මේ හැම දෙයක්ම කෙරෙනවා හිතක් තුලින් තමයි මේ හැම දෙයක්ම ඉපදින්නේ කියන එක තේරෙන්න විගතුර ඔබට මේ ලෝකේ ජීවත් වෙන හරිම ලේසි වෙනවා. දැන් ඔබට ලොකු ඔබ බොහොම ආඩම්බරෙන් කියනවා ඇතිනේ අපේ ආරාම ගැන නේද? ඔබ තව කෙනෙකුට එන්න යන්න බණක් අහන්න කියලා කිව්වට පස්සේ එම බණ අහන්නේ ඔය කියනවනේ මිනිස්සු. කිව්වට පස්සේ ඔබ දැන් ඒ මිනිස්සයාගේ හිත හදන්න කියලා එක එක දේවල් කියනවනේ. ඒ කියන අතරතුරේ කියනනේ ධාරාමේ ගැන. ඒ ආරාමේ ඉන්නවා මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේලා මේ මෙච්චර පිරිසක් ඉන්නවා මේ මෙච්චරක් ඉන්නවා. ඒ කොච්චර හිටියත් ඒ උන්වහන්සේලා අතර කිසිම දවසක රණ්ඩුවක් නැහැ. අපි කිසිම දවසක එහෙම උස්සඩින් කතා කරන එහෙම එකක් අපි ඇහිලා නැහැ, අපි දැකලා නැහැ, අපිට අහන්නවත් ලැබිලා නැහැ. එහෙම එහෙම ඔබ දේවල් කියනවා ඇති. ඇයි එහෙම වෙන්නේ වෙන්නේ? ඇයි උන්වහන්සේලා අතර ගහමරා ගැනීම, මිනිමරා ගැනීම, පිහි ඇනුම් ඒවා වෙන්නේ නැත්තේ? මොකක් නිසාද? ටික 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 උන්වහන්සේලා ටිකෙන් ටික ටිකෙන් ටික ධර්මාවබෝධයටපත් වෙනවා. දැන් අපේ මේ මේ උතුම් දායක පිරිස අතර, දායක පිරිස කියෙම හොඳ නැහැ නේ, මේ උපාසක පිරිස අතර, මේ උපාසක පිරිස අතර ඇයි එහෙම රණ්ඩු සරුවල් නැත්තේ? සමහර දවස්වල බින්දුතුනි මේ ස්ථානෙට එන ස්වාමින් වහන්සේලා හෝ සමහර අලුත් පිරිස් ඒ අය ආයි ආරාමයට එන්නේ මේ අපි කියන දහමක් අහලා නෙමෙයි. මේ බය වෙලා ඉන්නේ. ඇයි දන්නවද බය වෙන්නේ? ඕන් ඔතනින් ඇතුළට ආවට පස්සේ බින්දුතුනි මෙතන වැඩිලා ඉන්නවනේ බොහෝ පිරිසක්. දැන් ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් කියලා වැඩිවෙත් එහෙම ආවොත් එහෙම 800ක් 900ක් 1000ක් විතර පිරිස මේ හෝල් එකේ ඉන්නවා. හෝල් එකේ ඉන්නවද කියලාත් ඇහෙන්නේ. අපි ඔය අහලා තියෙන මොන කාලෙද? මොන කාලෙද? බුද්ධ කාලේ. ඇල්පෙනිත්තක් බිම් වැටෙන සද්දෙත් ඇහෙනවා කියල. ඇත්තට මේක දැන් විද්‍යාමාන වෙනව නේද? ඇත්තට මෙහෙම වෙනවනේ මේ වාල්ලා ඉන්නේ. සමහර වෙලා නිින්ද ගිහිල්ලත් එහෙම වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මං කියන්නේ එහෙම නොවි. එහෙම නොවි ගත්තාම ලොකු පිරිසක් ඉන්නවනේ මෙතන. නමුත් පුංචි සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. බොහොම නිහඬව ඉන්නව පැත්තකට එලා. මිනුතුනේ ඒක ඔබ හැමෝටම ලැබිච්ච ආරී ඊර්දියක් වෙයි. මේ තථාගතයන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුල මේ මිනිසුන්ගේ හිතවල බිහි වෙලා තියෙන එක තත්වයක් ඔය. ඔය පිංගුතුනි ගුණයක්. මේ ආර්ය මාර්ගයේ යන පිරිසකගේ ගුණයක් ඔය. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නැත්තම් සාමාන්‍යයෙන් ස්ථානයක නම් පිංගුතුනි මුලින්ම මොකද කරන් තියෙන්නේ? මෙතන පොලිසියෙන් එහෙම දාලා මොකද කරන්නේ? මේ මහා හරි කරදරයිනේ. කෑ ගහන්න එපා කියලා දැන් ස්වාමීන් වහන්සේ දේශනා මම එහෙම ඇහිලා තියෙනවා පිංගුතුනි. ස්වාමීන් වහන්සේලා දේශනා කරද්දී ඉතින් උන්වහන්සේ දේශනාව කරලා ඉවර වෙනකොට 8-9 පාරක් විතර මොකද කියලා තියෙන්නේ? කෑ ගහන්න එපා, ඔය පිටිපස්සින් නෑ කෑ ගහන්න එපා, බණටි ගහ ගන්නකො. ඔතන කතා කරන්න එපා, ඔය කතා කරන යන්න කරුණාන් එළියට බණ අහන්න බැරි නะ. ඔබ අහලා නැද්ද ඒ සංස්කෘතිය අමතකද? එහෙම ඇහිලා තියෙනවනේ. පිංගුතුනි එහෙම හිටියේ ඔබ මතකද? එහෙම ඉඳපු ඔබට අද බණ දේශනාවක් අහද්දි කතා කරනවා කියන එක අමතකම වෙලා ගිහිල්ලා නේද? මේ බණ කියනවා එහා පැත්තේ ඉන්න එකක් කියන ඊයේ දවසේ වෙච්ච දේ ගැන කතා කරනවා වගේ එකක්. මොකද ඒවට උනේ ඔබගේ ජීවිතේ? කෝ ඒවද? දැන්ද මතක් උනේ? ඒව දැන් නෑ නේද? ඒව ජීවිතෙන් මොන වෙලා ගිහිලාද? මොන වෙලාද කියනවා? නිරෝධ වෙලා කියනවා. ඒව ජීවිතෙන් නිරෝධ වෙලා ගිහිල්ලා. ඒව ජීවිතේ නිරෝධ වෙනකොට ඒ තැනට වෙනත් එකක් උදා වෙලා. ඒ තමයි ආර්ය ගුණ උදා වෙලා. මේ ඔය ඔබ තුල බිහි වෙන්නේ පින්වතුනි හිමින් සැරේ කාවද ඔය? ඔය ආර්යයන් වහන්සේ නමක් තමයි බිහි වෙන්නේ. දවසින් දවස ටිකෙන් ටික ටිකෙන් ටික ඔය කියන චිත්තසංතාන තුල ආර්ය ගුණ හිමින් සැරේ විද්‍යාමාන වෙනවා. ටික 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 විහිවිවි එනවා. ඉස්සරින්දුව ඔබ නෙමෙයි අද ඉන්නේ. දැන් මේ කියන කාරණා අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මේ දැනුත් මේ කතා කරන්නේ ඔබ ගැන හිම නෙමෙයි. මේ කතා කරන්නේ මේ ක්‍රමවේදයේ වෙනස් වීම සම්බන්ධයෙන්. පෙර විද්‍යාමාන නොවුණු දේවල් දැන් විද්‍යාමාන වෙන්න ගන්නවා. පෙර විද්‍යාමාන වෙච්ච සමහර දේවල් දැන් නිරෝධ වෙලා ගිහිල්ලා. ඒව සමහරලට දැන් උදා වෙන්නෙත් නෑ. ඉතින් මං කිව්වේ පිළිගන්න සමහර වෙලාවට පිරිස ඇහිල්ලා. ඒ පිරිස නැවත ආරාමයට එන්නේ බයට. බයට කියලා කියන්නේ මං අර බය දන්නවනේ කතාව. 500ක් දෙනා ඉන්න තැනට ආවට පස්සේ වෙච්ච සිද්ධි. ආන් එහෙම පිංගුතුනි මිනිස්සු තිගස්සිලා යනවා. කොහොමද මෙහෙම මේ මිනිස්සු පිරිස මෙහෙම ඉන්නේ කියලා. ඒ වගේම මේ පින්ඩපාතේ වඩින වෙලාවේදී එහෙම බුද්ධ පූජාවටෙන් දැන් සමහර මේ ළඟදී අපේ මං මේ කාරණාව කියන්න පිංගුතුනි ඔබට ඒක අහලා සාදුකාරයක් දෙන්න. එක්තරා අපේ පින්වත් උපාසක මහත්මේ ගැන විස්තරයක් අපිට කිව්වා. ඒ මහත්මයා කතරගම. කතරගම කියලා කියන්නේ සෑහෙන දුරන්නේ මෙහෙමද? කතරගම ඉඳලා තව කිලෝමීටර 20ක් විතර එහෙන් වගේ තමයි මේ මහත්මයා ජීවත් වෙන්නේ. මේ මහත්මයා මේ ස්ථානෙට එනවලු පින්තුනේ ඉඳුල් පින්ඳ පාතේට බත් කටක් පූජා කරලා යන්නේ. ඒකට එන්න කෙලින් කතරගම ඉඳලා එනවා කියලා. විශ්වාස කරන්න පුළුවන්. ගුරු ස්වාමීන් වහන්සේ බණක් අහන්න වෙලාවක් නැහැ මේ මනුස්සයාට. මොකද අර පැය ගාණක් ඉන්නේ පැය පිඟුදිනේ. අනේ ඉන්නේ පාරේ බස් එකේ. මේ කාලේ කතරගමටත් එහා ඉන්නේ මේ මහත්තයා. එහේ ඉඳලා මෙහෙට ඇවිල්ලා දානෙට සම්බන්ධ වෙන්න ඉන්නේ. සම්බන්ධ වෙන්න ඇහිලා ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ උන්වහන්සේගේ පාත්‍රයට පින්ඳ පාතේ ටිකක් පූජා කරන්න. ඒ දානෙ ටිකක් පූජා කරලා ඊට පස්සේ දානි වුණාට පස්සේ මේ මහත්තයා ආය යනවා. මේ කතරගමට යන්න එපා. තමන්ගේ දරුවෝ එහෙම ගෙවල්ලා ඇති. පිටුදුර මේ වගේ ඒවා ඔබ අහලා තියෙනවද? සමහර පිරිස එනවා පිටුතුනේ මේ අපිට මේ ආරංචි වෙච්ච අතන ඔබ අතරත් ඇති. මට මතක ඒවම මේ කියන්නේ. සමහර පිරිස ඔය නුවර ඈත පළාත්වල ඉඳලා ඇවිල්ලා මුකුත් නැහැ පිටුතුනේ අර ගේට්ටුවට එහා පැත්තේ ඉඳලා ඉවරලා දෙදෙනා බිම තියලා වන්දනා කරලා යනවා. එච්චර. මේ කොරෝනා කාලේ මේ වගේ සිද්ධි සෑහෙන සිද්ධ වුණා. ඔබත් සමහරට එන්නේ නැති. ඇයලි වෙරලා වන්දනාවක් කරලා යනවා. ඒකට එනවා නුවර ඉඳලා. ඔබ හිතන්න වින්තුනේ ඒ නුවර ඉඳලා මෙතෙන්ට එනකන් කාලෙදී ඒ මිනිස්යාගේ හිතේ පොඩි තරම් පුණ්‍ය ශක්තියක් නැගෙනවද කියලා. අර මහත්තයා අර කතරගම ඉඳලා මෙහෙට එද්දී ඒ මිනිස්යා හිතන වාරයක් වාරයක් පාසා. මොකද මහා සංඝරත්නයේ උදසා දානෙ මාත්‍රයක් පූජා කරන්න ඉන්නේ. හිතන්නේ නැගෙන ප්‍රසාද හිතේ ශක්තිය කොච්චරද කියලා. මේ ළඟදී අපේ මම මේ කියන්න වෙනතුනේ මේ ශාසනයේ ආශ්චර්යය. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය. ඒ මිනිස්යා වෙනතුනේ මේ දානේ හැන්දක් ඒ දානේ ටිකක් අරගෙන පාත්‍රයට පූජා කරන වෙලාවේ ඔබ හිතාගන්නේ මේ මිනිස්යාගේ හිතේ නැගෙන පින වෙනතුනේ ඒ වෙලාවක හදිසි හරි මේ මිනිස්යා මැරුණොත් එහෙම. සක්‍ර දේවෙන්දට දරන්න බෑ. ඊටත් එහා තනතුරකටපත් වෙනවා. මම කියන්නේ එහෙම අනාගාමී කෙනෙක් නෙමෙයි නා. ඒ තරම් පුණ්‍ය ශක්තිය අපේ ගුතුන් නැගෙන්නේ. ඒකට තමයි කියන්නේ වෙනස් වීම කියලා. ඒ හැම දෙයක් මේ මිනිස්සු කරන්නේ මේ ශාසනය ගැන පැහැදිලා. මේ හැම එකකම මේ ශාසනයේ ආශ්චර්යය. මේ ධර්මයේ ආශ්චර්යය. මේ කියන්නේ නිකම් මේ ස්වාමීන් වහන්සේ එහෙම මෙහෙම දන්න කාරණා ටික. මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝ නමක් කියනවා. උන්වහන්සේ ඉඳුල් පින්ඳ පාතේ වැඩපු වෙලාවකදී අපේ දායක මහත්මියක් නැත්නම් උපාසක මහත්මියක් ඒ මහත්මියගේට යම් රෝගයක් හැදිලා තියෙනවා. මම හිතන්නේ අර සුදු කබර කියලා කියන්නේ. ඒව සාමාන්‍ය මිනිස්සු ටිකක් රිජෙක්ට් කරනවා වගේනේ එහෙම තිබුණාම නිකන් මිනිස්සුගේ හැටි ඉතින් ඒ. ඉතින් ඒ අම්මා මේ ස්වාමීන් වහන්සේ ළඟට වැඩියට පස්සේ ඒ අම්මගේ පිඟානෙන් දානි ටිකක් අඳලා දී දානි ටික අතේ තියාගෙන පාත්‍රේ ගාවට අත තියලා හාමුදුරුවන්ගේ මූණ දිහා බලනවා ආයි පාත්‍රේ දිහා බලනවා ආයි මූණ දිහා බලනවා ආයි පාත්‍රේ දිහා බලනවා. ඉතින් අපේ හාමුදුරුවෝ කල්පනා කරාලු ඇයි මේ මෑණියෝ දානි ටික පූජා කරන්නේ නැත්තේ කියලා. ඒතර තමයි උන්වහන්සේ දැකලා තියෙන්නේ. මොකද උන්වහන්සේ මූණ බලන්නේ නැහනේ. ඒතර තමයි උන්වහන්සේ දැකලා තියෙන්නේ අනේ මේ අම්මගේ අතේ මේ පොඩි රෝගයක් හැදිලා ඒ හැමේ පොඩි රෝගයක්. ඒ නිසා තමයි මේ අම්මා මේ බලන්නේ කියලා. ඒ කියන්නේ අම්මා ඒ අම්මා කල්පනා කරන හාමුදුරු දාන්නේ ගණීද නැද්ද දන්නේ නැහනේ. ඉතින් උන්වහන්සේ කිව්වා උන්වහන්සේට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් උන්වහන්සේ දානි ටික පූජා කරන්න පාත්‍රේ ඒ අවස්ථාව දීලා ඉතින් ඒ අම්මා දානි ටික පූජා කරගෙන මං හිතන්නේ නිකන් බලන්න මේවා මේ ඔබ සමහරට පොතකින් පතකින් විතරයි කියවලා ඇත්තේ. ඒ උන්වහන්සේ කියන උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අර අම්මාගේ අත වෙවුලනවා. මේක හාමුදුරු මොනව කරයිද? හාමුදුරුන්ට අප්‍රියාවක් හිතේද මේ සම්බන්ධයෙන් කියලා. සමහරට මේ අම්මට ජීවිතේ කිසිම දවසක එහෙම අවස්ථාවක් ලැබිලා නැතුව ඇති. මේ උදාහරණයකට දැන් බලන්න ඔබගේ මේ පිනට පින්තුනේ. ඔබ සියලු දෙනාටම ඉඳුල් පින්දපාතයක් පූජා කරගන්න, එහෙම දානයක් පූජා කරගන්න ඔබට අවස්ථාව ලැබෙන තැන මීට කලින් ජීවිතේ කවදා හරි ඔබ මල දෙන්න වත්පතෙන් දාන ටිකක් පූජා කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කාට හරි. නෑ පිටුනේ මගේ අත්දැකීම නඩු මං කිසිම දවසක කිසිම හාමුදුරුවමකට මං ගිහි කාලයක් ගත කරලා පින්තු කිසිම දවසක කිසිම දෙයක් පූජා කරලා නෑ පින්දපාත වන්න හාමුදුරුවමකට. මං දැකලවත් නෑ ගමේ පින්දපාත වන්න හාමුදුරුවමකට. නමුත් අද ඔබ හැම කෙනාටම මේ අවස්ථාවත් ලැබිලා තියෙනවා. ඉතින් මේ අම්මා මොන තරම් පිනක් කරගන්නේ නැද්ද? ඒ අම්මගේ හිතේ මොන තරම් ප්‍රසාදයක් නැගෙනවද නැද්ද? අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ මේ අතේ තියෙන ලෙඩේ තියෙද්දි මේ දාන ටික පිළිගත්තනේ. කෙලේ අම්මගේ හිතේ නැගෙන සාදුකාරය කොච්චර උතුම්ද? ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඊටත් වඩා ප්‍රසාදයටපත් වෙලා ඒ වෙච්ච සිද්ධිය සම්බන්ධව උන්වහන්සේ නිරන්තරයෙන් ඒක ගැන කියන. මේ දහම් දේශනාවලදීත් අපිත් ඒක කතා කරද්දී උන්වහන්සේ කියන මෙන්න මෙහෙම සිද්ධිය මට වුණා කියලා. දහමේ ආශ්චර්ය වේතු. මේ ශාසනයේ ආශ්චර්ය. මේ මිනිස්සු වෙනස් වෙනවා. මේකෙන් අපිට හොඳටම විද්‍යාමාන වෙනවා පින්වතුනි. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය මොන වෙනවා කියලා. නැවත සැරය අලු ගසා දාල නැගේ හිටිනවා කියලා. මම මේ පුංචි පුංචි දේවල් වලට කියන්නේ මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේලා කීප නම උන්වහන්සේලා වැඩියා එළිය යම් කටයුත්තකට. ඒ කටයුත්තට උන්වහන්සේ ඇතුළු යම් පිරිසක් කොළඹ රටේ. ඒ වැඩපු වෙලාවකදී උන්වහන්සේලා හිතලා තියෙනවා දවල් දානේ වෙලාවේදී 12ට කලින් ඒ දානේ වෙලාවේදී අද අපි දානෙට සම්බන්ධ වෙන්න තව පිරිසකට අවස්ථාව දෙමුද කියලා හිතලා උන්වහන්සේලා වැඩලා පින්දපාතේ කොළඹ. ඉතින් ඒ පැත්තේ ගෙවල් ඔක්කොම ගේට්ටු දාලා වහලා එහෙම තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දී අපේ අමාදසන හඳුරු ඇතුළු තව කීප නමක් තමයි වැඩලා තියෙන්නේ. ඉතින් එක නිවසකට වැඩියට පස්සේ ඒ නිවසේ කීප දෙනෙක් ඉඳලා තිනු ඉස්සරහා. ඉතින් ලොකු මහත්තෙක් වගේ කෙනෙකුත් ඉඳලා තිනු පොඩ්ඩක් වරණාදි පිට. ඉතින් තා වැඩ කරන පිරිසත් ගෙදර ඉන්නවා. ඉතින් හොඳ මිල මුදල් තිනු නිවස. ඉතින් වැඩියට පස්සේ මේ හාමුදුරුවන් වහන්සේ වැඩියට පස්සේ ඒ මහත්තයාගේ සේවක මහත්මෙක් ඇහෙල් ඉවර වෙලා සල්ලි දෙන්න හදලා තියෙනවා. ඊට පස්සේ අපේ හාමුදුරුවෝ කියලා සල්ලි අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ මහත්තයා කොහොම හරි ගිහිල්ලා අර ඊට පස්සේ ගිහිල්ලා මේ කිරි පැකට් තියෙන පෙට්ටිය තියෙන ආන් ඒකකුයි බිස්කට් පෙට්ටියකුයි අරගෙන ගිහිල්ලා. දැන් ඒක අරන් හැලිවල දැන් පාත්‍රයට අර කිරි පෙට්ටිය පිටින් දාන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපේ හාමුදුරුවෝ මහන්සි කියලා තියෙනවා මේ එහෙම දාන්න එපා. ඔය පැකට් එක කඩලා කිරි විතරක් දාන්න කියලා පාත්‍රයට. මේකද ඔක්කොම බලන් ඉඳලා අර කරනාදී පිට ඉඳපු අපේ මහත්ය. මේ ඔක්කොම සිද්ධිය බලන් ඉඳලා ඊළඟසේ ටික පූජා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ වැඩලා ඊළඟසේ ටික වෙලාවකින් මේකදින අර මහත්ය ඒ මහත්තයා දඩමිඩි ගාලා හෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා කඩේ ගිහිල්ලා වාහනයකින් පිටිපස්සෙන් එලෝගෙන ඇවිල්ලා ගහලා නෙමෙයි එලෝගෙන ඇවිල්ලා උන්වහන්සේ ඉස්සරහෙන් වාහනේ නතර කරලා දානේ වෙනමම පූජා කරලා තියෙනවා මේ මහත්තයා. ඒ මහත්තයා මෙච්චරයි කියලා කියන්න බෑනේ පින්දු ප්‍රසාදයටපත් වෙච්ච ප්‍රමාණය. ඒ මිනිහගේ සමහර ජීවිතේ වෙනස් වෙන්නේ නැති. සමහර ඒ මිනිස්සයා හිතාගන්නේ නැති. අනේ තාමත් මේ ශාසනේ මල්පල නැගෙනවනේ කියලා. මොකද මේක එහෙම අවස්ථාවක් නැහැනේ. මම මේ කියන්නේ මේ අපේ ආරාමේ හාමුදුරන් වහන්සේ ගමක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ස්වාමීන් වහන්සේලා ගැන. මේ කියන්නේ ඔබ ගැන. මේ කියන්නේ වෙනතුනේ මේ ඔබ තුල ඔබටවත් තේරෙන්නේ නැතුව ඔබ තුල නැගෙන උතුම් ගුණ ධර්ම ගැන. ඔබට ඉස්සර කරන්න බැරි දේවල් ලෝව. ඔබ ওই සුදු අතක් ඇඳගෙන හිටියට ඔබට බැරිද අර අතේ අර හම් රෝගයේ තියෙන ඒ අම්මා දෙන දානයක් ඔබට බැරිද පින්ඩපාත ගන්න ඕන? ඔබ බොහෝ දිනකට පුළුවන් ඇති.
නමුත් ඔබට ඉස්සර හිතන්නවත් බෑ ඔවා. ඔබට හිතා ගන්නවත් බෑ. නමුත් ඔබගේ හිතේ පිහිටි මහා අනුකම්පාවක් දැන් ජනිත වෙන මිනිස්සු සම්බන්ධයෙන්. ඔබට හිතනවා නේ මේ මනුස්සයට යහපතක් කරන්න ඉතින් මේක ගන්න පුළුවන් කියලා. සමහරට ඔබ පැවිදි වෙලා නම් ඉන්නේ ඔබට පින්ඩපාතේ වඩින්න අවස්ථාවක් තියෙනවා නම් සමහරට ඔබ දැනුත් ඒකට ලෑස්ති ඇති. ඔබට පුළුවන් ඇති සමහරට ගෙයක් ගන්න ගිහිල්ලි වෙලා පින්ඩපාතික ජීවත් වෙන්න. ඒ මිනිසු දෙන ඕන දේක් පිළිගන්න පුළුවන්. සමහරට ඔබ ඒක කන්න අප්‍රියාවක් ඇති. සමහරට ඔබගේ බත් එකට කැඳ එකක් දැම්මට පස්සේ ඒකට කිරි ටිකකුත් දැම්මට පස්සේ ඔබට පොඩි අප්‍රියාවක් එයි. නමුත් ඔබගේ ඒ අප්‍රියාව පරදලා යනවා පින්ගතුනි මොකද්ද? අර මිනිස්යාට කරන අනුග්‍රහය. ඔබට බැරි දෙයක් කරන්න. මට නම් හොඳම විශ්වාසය ඔබටත් එක්ක කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබ ඒක නොකළ වුණාට ඔබගේ තුලේ ගුණේ වැඩිලා නැද්ද? ඒක වැඩිලා තියෙන මිනිතු. ඒක ඇගෙන මේ සිවුර කියන එක තුලින් නෙමෙයි මේ ආර්ය ගුණ කියනවා තීරණය වෙන්නේ. ඔබ මේ සුදු ඇඳුමක් ඇඳගෙන හිටියට ඔබ තුලත් මේ ගුණධර්ම වැඩිලා ඇති ඕනි තරම්. සමහරට බලන්න ඔබ ඉස්සරට වඩා මිනිසුත් එක්ක කතා බහ කරන විදිය දැන් බොහෝ වෙනස් වෙලා ඇති නේද? ඔබට සමහරට කෙනෙක් ඉන්න පුළුවන් එයාට මතකවත් නැහැ මිනිස්සුෙකුට බැනපු කාලය. ඔබගේ හිතට කේන්තියක් කරනකොට සමහරලාට ඔබ කරන්නේ එතනින් අයින් වෙලා යන එක. ඕ ඔබගේ ජීවිතේ ඉස්සර තිබුණේම නෙමෙයි. නේද? ඔබ පුළුවන් තරම් ෆයිට් කරලා එක දිනන්න උත්සාහ කරේ. නමුත් අද ඔබ සමහරට අයින් වෙලා යනවා. සමහරට ඔබ මේ සිද්ධි නම් සෑහෙන්න තියෙනවා පිටු. එකක් දෙකක් කියලා කියන්න බෑ ඉතින්. මේ ළඟදිත් වෙච්ච එක්තරා විශේෂ සිද්ධියක් තියෙන මට ඒක කියන්න විදිහක් නෑ. මොකද ඊට අදාළ පිරිස මෙතන ඉන්නවා. ඒක මහා ශ්‍රේෂ්ඨ වැඩක්. ඒ ප්‍රශ්නේ විසඳුනහන පස්සේ ඔබට කියන්න. මොකද මේ ප්‍රශ්නේ විසඳෙන්න කලින් දැන් මම ඔබට මේක සම්බන්ධයෙන් කිව්වොත් මේ ප්‍රශ්නේ ඒ පිරිසට විසඳ ගන්න බැරි වෙනවා. මහා පුදුම දේවල් පෙන්වනවා. මිනිස්සු හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු ඉස්සර මිනිස්සු කරපු කියපු දේවල් වලින් අද ඒ මිනිස්සු කරපු කියපු දේවල් වලින් අද 90%ක් දේවල් ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් අයින් වෙලා ගිහිලා තියෙනවා. සමහරට ඔබට බොරුවක් කියනවා කියන ඒවා දැන් නිකන් සමහරට අමතක වෙලා ගිහිල්ලා ඇති. හොරකම හිම මොකදත් මතකද හිම එක? හොරකම කියලා ගම් මතකද? මතක නැද්ද? අපිට නම් අපිට මතක නැහැ. මේ දවසක් කල්පනා කරලා ඉතින් අපි පාවිච්චි කරන ලැප්ටොප් එහෙම හේ තියෙන අවශ්‍ය කටයුතු වලට ඉතින් ඒ වගේ ඒ වැඩේ කරලා එතන තියලා වඩිනවා. එහෙම තැනක් නොතනක් එහෙම නැහැ. ආරාමයේ ඉතින් ඒ කටයුතු යම් කටයුත්තක් කරන්නේ ඒක මෙතන එතන තිබ්බා හැටිය. දොරවල් ලොක් කරන්නෙත් නැහැ. යතුරු දාන්නෙත් නැහැ. ඉබ්බොත් නැහැ. දැන් අපි වැඩ වාසය කරන කුටිවල ලොක් තියෙනවා. ඒක යතුරු නැහැ. කොහෙද දන්නේ ඒවා? එහෙම ලොක් කරන්නේ නැහැ. ලොක් කරනවා නම් ලොක් කරන්නේ පින්තුනි තෙමෙන නිසා. එහෙම නැත්තම් සත්තු එහෙම එයිද දන්නේ. ඒ නිසා තමයි ලොක් කරන්නේ. හොරකම කියන එක අමතක වෙලා ගිහලා. දැන් ඒක තමයි මම කිව්වේ අපි පින්තුනි මේ මෙහෙම මිදෙල මොකක් හරි වැඩ රාජකාරියට එලියට ගියොත් එහෙම බොහෝ දේවල් නැති කරගෙන ඉන්නේ. ඉසරත් අපේ මෑණිව එහෙමත් මට බයිනෝ එහෙම දේවල් අමතක වෙලා හිනව කියලා. දැන් එහෙම එකක් නෙමෙයි දැන් තියෙන බලන්න බේගතුනි හොරකම කියන එක අමතක වෙලා ගිහලා අපිට හිතෙන මිනිස්සු හොරගම් කරනවාද කියලා. ඔබට එහෙම හොරගම් කරන්නේ නැද මොන හරි? අපිට හරි පුදුමයි බේගතුනි මිනිස්සු හොරගම් කරනවා කියලා කොහොමද කරන්නේ කියලා. දැන් ඔබ මේ ටීකට කලින් සීලේක සමාදන් වුණා නේද? ඒකේ මොනවද තියෙන්නේ? අදින්නා දානහ වේරමණි සික්ඛාපද සමාදියා. මේක ඔබ සමාදන් වෙන්නත් ඕනේ. ඔය කියන જાතියේ මට්ටමේක අමුතිය සමාදාන් වෙනද ඔබට හොරගම් කරන? එහෙම හිතනවා හොරගම් කරන්න. එහෙම හිතෙන්නේ නැහැනේ පින්තුනි. පින්තුනි ඔබ දන්නවද ඔබ එහෙම හිතෙච්ච මිනිස්සෙක් කලින්? ඉස්සර ඔබ හොරගම් කරන්නේ නැතුව හිටියේ මේ පොලිසිය නැන වෙන නිසා. ඔය මේ බාරවල මිනිස්සු හොරගම් කරන්නේ නැත්නම් මොකුත් නිසා නෙමෙයි. හොරගම් කරොත් එහෙම ගුටි ගන්න වෙනවා. ඒ නිසායි හොරගම් කරන්නේ නැති. නැතුව හොරගම් කරන්න හිතෙන්නේ නැති නිසා එහෙම නෙමෙයි. රත්තරන් බඩු හොරගම් කරන්නේ නැත්te කඩේකට ගිහිලා ඇයි? ඒක කැමරා ගහලා දිනනවා. ඒක හවුනොත් එහෙම මොකද වෙන්නේ? මහා ලැජ්ජාවටපත් වෙනවා. එහෙම නැත්නම් පොලිසිය යනවා. එහෙම නැත්නම් හිරේ යනවා. ඒ නිසා හොරගම් කරන්නේ. ඔබ එහෙමද කරන්නේ නැත්තේ? පොලිසිය යන වෙන නිසා හොරගම් කරන්නේ නැත්තේ. නෑ පිංගුතුනි, ඔබ බලහත්කාරයෙන් බලන්න උත්සාහ කරන්නේ මේ හිතන්. නෑ මම හොරකම කරනවාම තමයි අද කොහොම හරි කරන්නේ. පුළුවන් ද කරන්න? කොහොමද ඒ වෙනස් වුනේ? පිංගුතුනි ඔබගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන්නේ. ඔබට බලෙන්වත් හොරකමක් කරන්න බෑ දැන්. බලෙන්වත් කරන්න බෑ. අර අහලා තියෙන්නේ රහතන් වහන්සේට බලෙන්වත් මොනව කරන්න බැරිද? පව් කරන්න. රහතින්වත් පව් නොකලසේක කියලා ඉස්සර කිව්ව මතකද? රහතින්වත් පව් නොකලසේක කියලා. ඉතින් ඕක දැන් ඔබට තේරෙනද මේ බුදුහාමුදුරු පව් කරන්නේ? බුදුහාමුදුරු දැන් බලන්න ඔබට ඒක තාම එහෙම ටිකක් ඇති. පව් ඔබගේ අතින් වෙනව ඇති. නමුත් හොරකම කියන එක වෙනවද? රහසින්වත් හොරගම් කරන්න හදනවද? මොකෝ උනේ මේ විපාකෙට? කෝ හොරගම කියන විපාකෙ ඔබගේ ජීවිතේ? ඒක නිරෝධ වුණා බින්දු. හොරකම ඔබගේ ජීවිතෙන් නිරෝධ වුණා. හොරකම කියන එක ඔබගේ ජීවිතෙන් අයින් වුණා. මොකක් නිසා? මේ ශාසනයේ ආශ්චර්ය නිසා. මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිසා ඔබගේ ජීවිතෙන් හොරකම සදහටම අයින් වුණා. ඔබගේ ජීවිතේ වංචාව අයින් වුණා. කෙනෙක් ඉන්න පුළුවන් පින්තුතුනි, මෙතන අලුත් ආධුනික කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. වංචාවක් කරන්න හිතන නමුත් හරි අකමැති. මේ දහම මාත්‍රයක් හරි තේරුණා නම් සමහර කෙනෙක් ඉන්න අකමැති නෙමෙයි, වංචාවක් කරන්න බෑ. එහෙනම් වංචාවක් කරන්න බෑ. දැන් කඩේකට ගියාට පස්සේ බඩු ටිකක් ගත්තාට පස්සේ ඉතුරු සල්ලි දෙනවනේ. ඉතුරු සල්ලි දුන්නාට පස්සේ වැඩිපුර සල්ලි දීලා රුපියල් 1000 කලයක් දීලා ඉවරලා ඉතුරු සල්ලි දෙනවා. ඒ මහත්තයා අමතකුණා මේ 5000 කලයක දුන්නා කියලා හිතාගෙන ඉතුරු සල්ලි දෙනවා. දැන් ඕක දෙද්දි ඔබට පුළුවන් දොක් ගන්න. ඉස්සර නම් ඉතින් ළමයි ටික බලා ගන්න තිබෑදි මේ හොඳසේ හොරකම් කරන්න නෙමෙයි දෙන්නේ. ඒක ඉතින් කොහොමද කරන්න මේ මාර්ගේ නෙමෙයි යනවා. පාරිපෝෂක කරලා තිබුණොත් එහෙම. ඉස්සර ඔබට ටිකක් ඒක හරි ටිකක් වටින දෙයක් වෙන්න පුළුවන්. පාරේ යනකොට චේන් එකක් කරලා තියෙනවා. පාරේ යනකොට රුපියල් 5000 කලයක් කරලා තියෙනවා. ඔබට අද 5000 කලක් කරන මොකද කරන්නේ? කාර්ගෙන ඒ කාර්ගෙන හොඳට කාලා බිල ජොලි කරනවාද? නෑ, ඔබ බලනවා කාට හරි ඒක දෙන්න පුළුවන්ද කියලා. පිටුතුනේ මේවා මේ මිනිස්සුන්ට උගන්නපුව මේ. එහෙම කරන්න එක. නමුත් කරන්නේ නෑ කවුරු. මේක ඔබට උගන්නන්න නැතුව ඔබගෙන් හැයිලා ගිහිල්ලා. පාරේ එහෙම හැරලා තිබුණොත් ඔබ ගොඩක් කලාවට කරයි. ඒක ඇවිල්ලා එක්කෝ පන්සලකට පූජා කරයි. එහෙම නැත්නම් ඒකේ දානයක් හදලා දෙයි. මොකද ඔබට අයිති ගන්න නෙමෙයි. ඒ මට්ටමට පිටුතුනේ ඔබගේ ජීවිතෙන් ওই දේවල් අයින් වෙලා ගිහිල්ලා. ඔබ දන්නේත් නෑ. මේ හැම දෙයක්ම ඔබට ලැබුණේ මේ ශාසනය නිසා, මේ ධර්ම නිසා. ඔය ඔබගේ ජීවිතේ වෙනස් වෙලා. ඔබ බොහොම ශ්‍රේෂ්ඨත්වයේ ටිකෙන් ටික ටිකෙන් ටිකපත් වෙනවා. නමුත් වෙලා තියෙන මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙතන ගොඩක් කරහට ඉන්නේ ඒ වගේමයි. මොකද හැම කෙනාම මේ ධර්මයක් ඇසුරුන ඉසුරු කරන අයනේ. හැමෝම මේ වගේයි ඉන්නේ. ඒ නිසා සමාජලාට ඔබගේ තියෙන ಗುಣධර්ම හිමත් ඔබට ඔබට එහෙම මෙහෙම අමතක වෙලා ගිහිල්ලා ඇති. නමුත් එංගුසුනි ඔබ බොහොම ගුණෙන් පිරිච්ච පිරිසක්. ඒකයි මම ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබව දැකීමත් සතුටක් කියලා. ඔබ වගේ උතුම් පිරිසක් ඇසුරු නිසුරු කරන්න ලැබෙන එකත් හරි සතුටක්. මොකද මේක කාලයකට ලැබෙන අවස්ථාවක්. කාලයකට කියලා කියන්නේ සමහරලාට ආයෙ ලැබෙන එකකුත් නැහැ. නේද? ආයෙ ලැබෙන එකකුත් නැහැ. සමහරලාට මේ ඉන්නේ ඔබගේ ජීවිතේ ඔබ මේ අද්දවේ මේක කරගන්න බලාපොරොත්තු වෙගෙන පිරිසක් නම් සමහර වෙලාවට ඔය ඔබගේ පිටිපස්සේ ඉස්සරහා ඉන්නේ කවුද? ඔබේ අන්තිමටම ඔබ ඇසුරු කරන පිරිස. ඒ தත්ත්වයටම බින්දුනේ ඔබගේ ජීවිත වෙනස් වෙයි වෙනස් වෙවි ඇහිල්ලා. මේ වෙනස ඔබගේ මග වඩා ගැනීම දුසා භාවිතා කරන්න කියලයි මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. ඔබගේ මග වඩා ගැනීම දුසා ඔබගේ ජීවිතයේ වෙච්ච වෙනස ඔබ නිතර මතක් කළ යුතුයි. ඔබගේ අතීතයේට වෙච්ච වෙනස ඔබ නිතර මතක් කළ යුතුයි. ඒකෙන් පිංගුතුනි ඔබට මහා පුදුම ශක්තියක් එනවා මේ ගමන ඉස්සරහට යන්න. මහා ශක්තියක් එනවා. ඔබ භාවනා කරන වෙලාවට ඒවා භාවනා කරාට කමක් නැහැ. ඒවත් භාවනාවට උපනිශ්‍රේ වෙන කාරණා. මොකද ඒවෙන් පුළුවන් මේ කතා කරන ධහම හොඳට ගෝචර කරගන්න පුළුවන්, හොඳ ප්‍රසාදවත් මානසිකත්වයක් හදාගන්න. සහ ඔබට හොඳ විශ්වාසයක් ගොඩනගෙන නේද ඒක තුලේ. හොඳ විශ්වාසයක් ගොඩනගෙන නේද මේ කතා කරන ධහම හරියටම හරි කියලා. මේ නිවන ධහමමයි කතා කරන්නේ කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඔබට සමහර දේවල් ජීවිතේ තියෙනවා උවමනාවෙන්වත් ආයි කරන්න බැරි දේවල්. ඌමනාවෙන්වත් බෑ. දැන් ගුරු ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝක යන එකට දොස් කියනවනේ නේද? ස්වාමීන් වහන්සේලාට එහෙම කියන්නේ තෝ දෙවි කෙනෙක් කියලා ආවත් මේ පන්නනෝ කියලා. එහෙම කියන්නේ. එහෙම කියන්නේ ඔබ වහන්සේ අපවත් වෙලා ඔබ වහන්සේ දෙවි කෙනෙක් කියලා එහෙම ආවත් එහෙම තෝ පන්නනෝ කියලා ආරාමේ. ඉතින් මොකද කරන්නේ? බලන්න මේ අපේ ගුරුවරු කියන එක මට කියපෙ ගන්නේ මං කියන්නේ අපි හැමෝටම එහෙම තමයි ගුරුහාමුදුරු කියන්නේ. ඔබටත් කියන ඇත්ත එහෙම තමයි. තව තව ඒවා කියන. ඒ මට්ටමටත් එහාට ගිහිල්ලා තමයි ඔබගේ මානසිකත්වය පිහිල්ලා තියෙන්නේ. මෙතන ඉන්න මං හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට ඕන කියලා සක්‍රදේවෙන්ද වෙන්න ඕන. කාට ඕනද? සක්‍රදේවෙන්ද වෙන්න ඕනද කාට හරි? ඇයි? ඉතින් අර මොකද පඩුපුල් ආසනේ නේද? කඩුපුල්ද පඩුපුල්ද? ඈ පඩුපුල්. ආන්නේ පඩුපුල් හරි කඩුපුල් හරි ආන් ඒ ආසනේ. ඉතින් ඒ ආසනයක් හම් වෙනවා. රත් වෙනවා ඒක. එහෙම කියනවා. ඉතින් ඒක එපාද? ආ. ඒ අපේ සක්‍රදේවෙන්දතුමා පින්වත් මහත්තයෙක්. ඉතින් මහත්තයා බම්පාසු වෙන්නේ මෙයානකට 500ක්ද කොහෙද? ඈ? දිව්‍යාංගනාවද කොහෙද යනවා කියලා කියනවා. මං දන්නේ නැහැ. මට නම් ඒකේ හරි ප්‍රශ්නේ හරි කරදරයි. මේ කරදරයක් නැද්ද? ඉතින් 500ක් නේද? හරි කරදරයි නේ වැඩි. නමුත් ඉතින් ඒව මිනිස්සු කැමති දේවල්. ඔබට එහෙම ඕනේද? ඔබ නාන්න යනකොට 500ක් දෙපැත්ත යනවා. මේ පැත්තෙන් 250 මේ පැත්තෙන්. එහෙම 250 250 යන්න ඕනේ. එහෙම ඔබට ඕනේ නෑනේ. දැන් ඒ ඕන නැති ඇයි? එහෙම එහෙම හිතෙන්නේ නෑ ඒව කරන්න. මන් දන්නේ මේ අපිට හිතන එක මම මේ කියන්නේ. ඔබටත් එහෙම හිතන ඇති. දැන් අන්තපුරය. ඉත්‍ත්‍යව 500ක් ඉදිරිය ඉන්නවා. මොන කරදරයක්ද ඒ? ඉතින් කන්න බොන්න දෙන්නේ නැහැ බලා ගන්න. ඇයි ඒ? ඉතින් ඊට වඩා තනින් ඉන්නේ කොච්චර ලේසිද? දෙබට එහෙම හිතනවා ඇති. මම මේ කියන්නේ පිටුතින් ඒ ඔබගේ ජීවිතෙන් සාහ මුලින්ම හයින් වෙලා ගිහිල්ලා. ඔබට විශාල මාලිගාවක් එහෙම දෙන්නද? ඈ? එපා. විශාල මාලිගාවක් එපාද? අර වටේ ප්‍රාකාරයෙන් බඳලා අර අපේ එලිසබෙත් මහත්මිය හිටි, ඒ රජිනි මහත්මිය. දැන් එතුමිය හිටි මහ විශාල දැකලා දිනව නේද ඒක? බකින්හැම් මාලිගා මහ විශාල එකක්. එපා ඒ වගේ එකක් එපාද? ඔය ඔබ එපා කියලා කියන්නේ හදවතින්මද? එපා කියලා කියන්නේ? එහෙනම් ඔබ දිනු වෙලා. ඒ කියන්නේ ඔබට එහෙම මාලිගාවක් දැන් ඕනේ නැහැ. නමුත් ඔබ එහෙම දු මිනිස්සෙ නෙමෙයිද? අනේ මොකක් හරි හොඳ ආයි හදා ගන්න ඕන ගේ ආයි බංගලා වගේ. එහෙම දු මිනිස්සෙට අද මොකද මේ වෙලා තියෙන්නේ? අද ඒව ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ආර්ය ගුණ උපදිනවා. ඔය පිංගුතුනේ ඔබගේ තුල ටික ටික මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න ඔබගේ ජීවිතෙන් හැරිලා යන දේවල්. මේවා තමයි පිංගුතුනේ ඔබට තියෙන හොඳම සාක්ෂි. ඔබ මේ යන ගමන හරි කියලා තීරණය කරන්න. ඔබ මේ යන ගමන හරි කියලා. මොකද පිංගුතුනේ ඒව සම්බන්ධයෙන් ඔබේ හිතේ පත්වෙච්ච ගිනි දැන් පත්වෙන්නේ නැහැ. මාලිගාවක් ගැන පත්වෙච්ච ගිනි, මේඝ පළඳනාව, මේල පළඳනාව නේ. අර විසාකා ව පළඳගෙන හිටියා කියලා කියන්නේ. ඒක එතුමීටයි තවත් එක්කෙනෙකුට විතරයිලු දරාගෙන ඉන්න පුළුවන් ඒ තරම් බරයිලු. මේ පළඳනාව. ඒ තරම් බර මහා විශාල රත්තරම් මුතු මැණික් අල්ලපු මහා විශාල පළඳනාවක් ඔය. ඔබටත් දෙන්න දේවගක බෙල්ල එල්ලගෙන යන්නේ එහෙම තැන. ඒවා එපාම නේද? රන් දිදි මුතු මැණික් මාල වලලු මුදු කරාබු අරවා මේවා කොහොද දැන් ඒවා? ඒ ඔබගේ ජීවිතෙන් අයින් වෙවි යනවා. සුදු ඇඳුම් ඇඳගත්ත පැවිද්ද ඔබ වෙලාවකට බැලුවාම. සුදු ඇඳගත්ත පැවිදි මිනිස්සු මේ. ඒක කිවි ඔබ දැක ගැනීමත් හරි සතුටක් කියලා. ඒක මංගල කාරණාවක් කියලා ඔබ ඇසුරු නිසුරු කරන එක. ඔබ දන්නේම නැතුව ඔබගේ ජීවිතෙන් අයින් වෙවි ගිය කාරණා. තව ඉස්සරහට යනකොට පිංගුතුනි බය වෙන්න එපා මාත්‍රයක්ක. අර ගුරුහාමුදුරුව කියන වගේ අර වැවේ නාන්න යන ගොන් හරක් ගාලේ ඉන්නේ මී හරක් ගාලේ ආන්ගේ ගාල මැද්දර වෙලා ඉන්නයි තියෙන්නේ. ඔන්න මේ මැද්දරලා පුටුවකට වාඩිලා ඉන්නයි තියෙන්නේ. මොකද මේ රැළම යන්නේ එක තැනකට. ඔබට තියෙන පොඩ්ඩක් ඔළුව උස්සගෙන ඔහේ ඉන්න අර දැකලා තියෙනවනේ අර මීහරක් යන්නේ නාන්න ලස්සනට යනවා නේද? මැදින් ඉන්න එකා දන්නේ නැහැ කොහේ යනවාද කියලා. ඒකට අහස විතරයි පේන්නේ. උඩ බලාගෙන ඉන්නවා. පිරිවසන එකෙක් ඇහිලා අනිනවා මේ පැත්තේ ගෑයලා මෙහෙට ආයින මේ පැත්තේ ගෑයලා මෙහෙට ආයින එක දන්නේම නැහැ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ආ නාන තැනට ඇහිilla. අන්න ඒ වගේ. ඒ වගේ ගමනක මේ ඔබ හැමෝම ඉන්නේ. ඒකයි ගුරුහාමුදුරන් වහන්සේ නිතර ඔබට කියන්නේ මේ බස් එකේ මොනව කරන් ඉන්නද? මේක අල්ලගෙන ඉන්න කියලා. බස් එකෙන් නම් බහින්න එපා. මේක අල්ලගෙන ඉන්න ඇතුළට වේලා. මේ බස් එක යන්නේ කොහෙටද? කොළඹට. මේ බස් එක යන්නේ නිවන්පුරේ බලා යන බස් එක. ඒ බස් එකේ කොහොම හරි කරලා නැගලා ඉන්න. නැගලා ඉන්න ඔබ කිසිම කෙනෙකුට බින්දුතුනි මේකෙන් වරදක් වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ওই තැනට යනවා. ඔබ ඒසි පහසු මිනිස්සු නෙමෙයි බින්දුතුනි. වාන්න මේ ලැබිලා තියෙන චාන්ස් එක. ඔයේ ඉන්න තියෙන මේ පුටුට වාලේ නිදා ගන්න එපා ඉතින්. වෙන වාලේ ඉන්නේ ඉතින්. නිදාගත්තාම යන්න බෑ. එහෙම නෙමෙයි හැරිලා ඉන්න. හරි. එතකොට ඒක හරි. හා. දැන් අපි මේ ගිය සතියේ යම් කාරණාවක් ගැන කතා කළා. ඒ කතා කරපු කාරණාව සම්බන්ධයෙන් කීප දෙනෙකුට වගේ ටිකක් අපහැදිලි වගේ කියලා අපිට ආරංචියක් ආවා වක්‍රාකාරව. ඒ කීප දේ ටිකක් තේරුණා මදි කියලා. මම උත්සාහ කරනවා ඒ ආපු පණිවිඩය නිසා නැවත වරක් ඔබට ඒක පැහැදිලි කරලා දෙන්න මොකක්ද අපි කතා කරන්න කියලා. මතකද අපි මතකෙ හිටිනවා නම් පුදුමයි. මතකෙ හිටින් බෑනේ මේක දෙන්නේ මේ දහම් සාගරයක බැහැලා නියන්නේ. මතකද අපි කතා කරා අර මුකුණු වෙන්න මතකද එහෙමක? මුකුණු වෙන්න මැල්ලේ මේ නිවන් දකින්න කොහොමද කියලා? මතකයි? ආ. ඉතින් මොකද වුනේ? කරගත්ත ගෙදර ගිහිල්ලා මැල්ලුම් තැඹුවා. මැල්ලුම් මැලුවද? ඈ? දැන් මේ අපේ මෙතන කුස්සියවල රාජකාරි කටයුතු කරන කුස්සියවල ජීවිතයේ ගෙවන ලොකු පිරිසක් මෙතන ඉන්නවනේ. ඒ නිසා ඒ අය කෙරෙහි අනුග්‍රහයෙන් තමයි අපි මැල්ලුමක් උදාහරණයට ගත්තේ. මුකුණු වෙන්නා මැල්ලුමකින් කොහොමද නිවන කරගන්නේ කියලා. දැන් එතකොට ඔබට මේ සතියක් තිබුණා. ඒ සතියේ කාලය තුලදී ඔබ අත්දැකීමට ගන්න උත්සාහ කරාද දන්නේ නැහැ. හොද්දක් බතක් උයන ගමන් කොහොමද මේ මග වඩා ගන්න කියලා. මේ නිවන කොහොමද කරගන්නේ කියලා. එතකොට අපි මේ කියපු කාරණා මතකද හැමෝටම? වෙන් කරගන්න බැරි එක. ඈ? වෙන් වෙන්නේ නැහැ, වෙන් කරන්න බැ. මොකද්ද වෙන් වෙන්නේ නැත්තේ? මොකද්ද වෙන් වෙන්නේ? මොකද්ද වෙන් කරන්න බැරි? ආ. දැන් මේ මෙතන මං හිතන්නේ ඔය පැටලවිල්ලක් ඇහිලා තියෙන බින්දුතුනි මේ වෙන් කරගන්නවා කියන වචනේ අපිට හුරු වචනයක් නෙවෙයි. ඔය වචන ගැන දන්නේ නැති මේකක් නෙවෙයි. ඔක දන්නවනේ. ඔය වෙන් කරගන්නවා කියන වචනේත් එක්ක අපේ හිතේ හොඳට හුරු වෙච්ච වචනයක් තියෙනවා බින්දුතුනි. ඒ තමයි මේ කොටස් දෙකකට අයින් දෙකකට වෙන් කරනවා කියන එක. මේ කෑලි දෙකකට වෙන් කරනවා. අන්න ඒක ගොඩක් වෙලාවට ගැළපීලා එනවා මේ කාරණාව අපි කතා කරද්දී. දැන් මෙහෙම ගත්තොත් එහෙම ඔය හිතට හැඟෙන වෙන් වෙච්ච හැඟීම කියලා කියන එක ගැන හිතන්න ගත්තහම ඔය හිතට සමහරලාට හිතෙනවා මේ ලෝකෙන් ලෝකෙට වඩා වෙනස් කෙනෙක් කියලා හැඟෙන එක කියලා. මේ ලෝකෙට වඩා මේ වෙනස් කෙනෙක් විදිහට හැඟෙන එක. ඒක තමයි මේ වෙන් කර ගැනීම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකෙ වෙනම තියෙනවා මං වෙනම ඉන්නවා. ලෝකෙන් මාව වෙන් වෙලා තියෙනවා. ඒක තමයි මේ වෙන්වීම කියලා කියන්නේ. එහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔය කියන ඒවා වැරදිමත් නැහැ. නැවත් ඔය කියන ඒවා පින්වතුනි ඔය කියන කාරණාව නිසා හටගන්න වෙනත් කාරණා. ඒ කියන්නේ වෙන්වීම වෙන් කර ගැනීම නිසා ඒක නිසා හටගන්න තවත් අදහසක් තමයි ඔය බොයි කියන්නේ. ඒ ඔබට හිතනේ සිතුවිල්ල. නමුත් ඒක නෙමෙයි වෙන් කර ගැනීම කියලා කියන්නේ. මේ වෙන් කර ගැනීම කියලා කියන එක හොඳට අපි හොඳටම තේරුම් ගන්න ඕන බින්දුතුනි. මොකද ඒක හොඳටම තේරුම් ගත්තොත් ඔබට හොඳටම මේ නිවන් මඟ වඩා ගන්න ලේසියි. මොකද ඒක ඔබ හැම කෙනාගේම පිනට ගුරු ස්වාමීන් වහන්සේගේ මනසේ නැගිච්ච උතුම් දහම් වදනක්. ඒ කියන කාරණාව. ඉතින් ඔබගේ පිනට නැගිච්ච එකක්නේ. ඒ ඉතින් පිනට නැගිච්ච එක මොකද කරන්න ඕනේ? ඒක හොඳටම අපි පාවිච්චි කරන්න ඕනේ. මේ තවත් කාරණාවක් මම කියන්නේ මේක ආයි මම මේ කාරණාවට එන්න. දැන් පිටුදි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපේ යම් පිරිසක් එක කරපු දහම් සාකච්ඡාවකදී අපි ඒ ඇයට කියනවා න්‍යාය කියන්න කියලා. දැන් ඔබ මග වඩන විදිහ කියන්න කියලා තීරුම් ගත්ත දහම. දැන් මේක අහගෙන ඉඳද්දී අපිට තේරෙනවා මේ ටිකක් ඔක්කොම ටිකක් අච්චාරු වගේ වෙලා කියලා. සමහර වෙලාවට. ඒ කියන්නේ වෙන් කර ගැනීමක් තියෙනවා. ජාතියක් තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා පිළීමේ නිදහස් වීමත් ඒකත් ඒකේ තියෙනවා. ඊට පස්සේ ඒකේ ආස්වාදයක් ලෝකේ ආස්වාදෙ නෑ කියලා එහෙම එකකුත් ඒකේ තියෙනවා. එහෙම එහෙම කියලා මේ ඔක්කොම එකට ඇමිනිච්ච කතාවක් සමහරලාට කියනවා සමහර කෙනෙක්. මෙයා දේශනා කරන්න ගත්තාට පස්සේ. පිඟුතුරි ඔබ මේ කියන කාරණා හරි පිළිවෙලට ගන්න කරුණාව. මොකද මේ අපි මේ මග වඩාගෙන මේ දහම් දේශනා කරන අතර කාලෙදී ගුරු ස්වාමීන් වහන්සේ ඔබ සියලු දිනාටම ඒ කාලවලදී එක එක මොඩියුල් වලින් එක එක මොඩියුල් වලින් මේ චතුරාර්ය සත්‍යම පැහැදිලි කරලා. ඒ කියන්නේ මෙහෙම ගමුකෝ. පෙළීමේ නිදහසේදී තමයි ආස්වාදෙන්නේ. මේ ලෝකේ දේවල් වල ආස්වාදයක් නැහැ. මතකද එහෙම එක කතා කරන්නේ. ඕකේ තියෙනවා පිළිතුරේ චතුරාර්ය සත්‍ය ගැඹෙලා. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා. ඊට පස්සේ අපි එතනින් ටිකක් ඉස්සරහට ආවා. ආවට පස්සේ අපි කතා කරා ඕනෑකම ගැන. මතකද එහෙම කතා කරා? ආ. ඒ ඕනෑකම ගැන කතා කරද්දී වින්දුනේ එතනක් තියෙනවා දුක. දුක මොකද්ද? දුක් මතකදර ඒ සෙක්ෂන් A සෙක්ෂන් B කියලා කතා කරා මතකද? දැන් මනහපුවයිද නේද දන්නේ නැති. සෙක්ෂන් A එකේ වැඩද්ද සෙක්ෂන් B එකේ වැඩද ආසියද මතකද එහෙම කතා කරා. එතකොට මේ ඕනෑකම කියන මොඩල් එක ඇද්ද කතා කරද්දී එතනක් තියෙනවා වින්දුනේ දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා. චතුරාර්ය සත්‍ය මේකේ තියෙනවා. ඉතත පොඩ්ඩක් ඉස්සරහට එනකොට අපි කතා කරමු මොකද්ද? ඈ? ජාතිය මතකද? තව එක කතා කරේ යතුරුතුරේ. ආ හැදෙන විදිහනේ. එතකොට ජාතිය ගැන ඊට පස්සේ අපි කතා කරා. දැන් ජාතිය ගැන කතා කරද්දී වින්දුතුනේ එතනක් තියෙන මොකද්ද? දුක තියෙනවා, දුක සමුදය තියෙනවා, දුක නිරෝධය තියෙනවා, දුක නිරෝධ මාර්ගයක් තියෙනවා. ඊට පස්සේ තව ටිකක් අපි ඉස්සරහට දැන් කතා කරන්නේ මොකද්ද? වෙන්වීම සම්බන්ධයෙන්. වෙන්වීම සම්බන්ධයෙන් කතා කරද්දී තියෙන දුක තියෙනවා, දුක සමුදය තියෙනවා, දුක නිරෝධය තියෙනවා, දුක නිරෝධ මාර්ගය තියෙනවා. ඔය කතා කරන්නේ මොඩල් හතරක්. හැබැයි එකම දහම තමයි පිටුනේ. එකම දහම ඒක මොඩල් කියන වචනේ තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔබට මේක තේරුම් ගන්න පුළුවන් පහසු විදි හතරක් ඔය තියෙන්නේ. දැන් ওই විදි හතරම මම ඔබට යෝජනාවක් කරන්නේ ওই විදි හතරම ඔබ කලවම් කරගන්න එපා. ওই විදි හතර ඔබට කලවම් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන මම දන්නේ නැහැ. ඒවලට පුළුවන් ඇති ඔබ හොඳටම මේ දහම හොඳට ප්‍රැක්ටිස් කරන කෙනෙක් නා. ඒ කියන්නේ මේ දහම් කරුණු දැනන් ඉන්න කෙනෙක් නෙමෙයි. මේ ඒ කියන්නේ ආස් පෙලිමිනිදාසෙදී ආස්වාදෙන්නේ මේ ලෝකේ ආස්වාදයක් නැහැ කියන කාරණාව ගැන ගුරු ස්වාමීන් වහන්සේ ඒ දේශනා කරන කාලෙදී ඒක හොඳට ඔබ භාවිතා කරපු මිනිසෙක් නා. ඊට පස්සේ ඕනෑකම ගැන කියද්දි ඒකත් හොඳට භාවිතා කරපු මිනිස්සෙක් නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාලා නිවන් දකින්න එක යොදපු මිනිස්සෙක් නේ. ඒ වගේම ජාතිය ගැන කියද්දි ඒකත් හොඳට ජීවිත අත්දැකීම් වලට ඇප්ලයි කරපු කෙනෙක් නා. ඔබට දැන් අන්න එහෙම කෙනෙක් නම් ඔබට පුළුවන් මේ කියන හැම එකක්ම ගාන්ට ගලබල මුතු මාලයක් වගේ ලස්සනට කියන්න. මේ කියන්නේ මේක, මේ කියන්නේ මේක, මේ මේක, මේ කියන්නේ කියලා ඔය ඔක්කොම හරි ලස්සනට ගැලපෙනවා වගේ. ඒක කිසිම දෙයක කිසිම අඩුපාඩුවක් නැහැ. නෝ මම මේක දැන් පැහැදිලි කරලා දෙන්න යන්නේ නැහැ ඔබට. කිසිම අඩුපාඩුවක් නැහැ පිටුදී. මොකද අපිට ඒක බොහොම පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේකයි 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 මේ තියෙන මේක මේ මේක මේ මේක දැන් කතා කරන්නේ මේකයි කියලා. නෝ නෝ ඔබට යෝජනාවක් කරනවා. ඔබ එහෙම හොඳට දහම ඇසුරු නිසුරු කරන නේ. කියන්නේ මම කියන්නේ දහම භාවිතා කරන කෙනෙක් නෙමෙයි නං. ඔය මොඩියුල් හතර මේකට කලවම් කරගන්න එපා. ඔය හතරම කලවම් කරගන්න එපා. මොකක් හරි එක මොඩල් එකකින් කරුණාවෙන් මේ දහම ඇප්ලයි කරගන්න කියලා. මොකක් හරි එකකින් ඇප්ලයි කරන්න. එක්ක ඔබ ඕනෑකම කියන එක ඔබ හොඳ වැටහිලා නම් තියෙන්නේ මොකද කරන් තියෙන්නේ? ඒකෙන් ඔබට දුක කියන එක දන්නවනම් දුක් සමුදය දන්නවනම් නිරෝධය දන්නවනම් මාර්ගය දන්නවනම් චතුරාර්ය සත්‍ය තේරෙනවනේ. එහෙනම් මොකද කරන් තියෙන්නේ? ඒකෙන් මේක ඇප්ලයි කරගන්න. මේක නිවන් දකින උදසා ඒකෙන් ඉස්සරහට යන්න. ඒ යන අතරතුරේ හිමින් සැරේ මේ දැන් කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න බැරි නම් මොකද කරන් තියෙන්නේ? අරකින් මග වඩන්න පුළුවන් තරම්. පුළුවන් තරම් ඒකෙන් මග වඩන්න. මොකද ඔබට මග වඩන්න තමයි පින්තුරි මේ දැන් කියන එක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මිසක් අරකින් මග වඩන්නේ නැතුව ඊට කලින් එකිනුම් මග වඩන්නේ නැතුව ඔය කියන ඒවා වචන ටික තියෙනවනේ. ඔය කියන කරුණ තියෙන්නේ. ඔය කරුණ එකින් එක ගලපන්න නම් යන්න එපා. මම මේ ඔබට යෝජනාවක් කරන්නේ. පොතක් එහෙම අරගෙන. හොඳ ලොකු ප්ලස් කැප් කළ දෙකක් විතර එකට අමුණගෙන. නැත්තම් ලොකු වයිට් බෝඩ් එකක් එහෙම ගෙදර ගහගෙන ඕනෑකමයි පිළිමින් නිදහස් වීමයි ආස්වාදයයි ඊට පස්සේ જાතියයි වෙන්වීමයි ඔය ඔක්කොම ටික බෝඩ් එක ගාගෙන ඉවරලා දැන් ඕවා චිත්‍ර ඇඳ ඇඳ ඕවා අමුණන්න නෑ යන්න එපා බින්ද ඔය අමුණ ගන්න බෑ. ඔහොම කරන්න යන්න එපා තේරුම් ගන්න ඔය වැඩේ. මම මේ කියන්නේ ඔබ දහම් කරුණු විතරක් සොයන කෙනෙක් නම් ඒ කරුණු විතරක් නම් ඔබ දන්නවනේ කියන්නේ. ඕක කොහොම හදන්න යන්න එපා ඔය ගාන හදන්න බෑ. ඕක හදන්න කියලා තවත් එරෙන්න එපා. මොකද ඔබ කරන්න පුළුවන් එකක් නෙමෙයි. න නිරුක්ති න ජානාති ජානාති ද සත්‍යම් පදේ පදේ විතංකෙය වනයන්ද ගජෝ විය. මේ පදෙන් පදේ අරගෙන ඉවරලා මේ පදෙන් පදේ ගලපන්න ගියොත් එහෙම පිංගුතුනි මොකද වෙන්නේ? අර පඹ ගාලක අන්තලියක් පැටළුණා වගේ පැටලෙනවා මේ සේරම. ඕක නම් කරන්න යන්න එපා. එක්ක පිංගුතුනි ඔබ වෙන්වීම ගැන නම් වෙන්වීම කියන කාරණාව ගැන නම් අහන්නේ ඒක නම් මනසිකාරය කරන්නේ ඒක තුලින් නම් වඩන්නේ අර ටික චුට්ටක් පැත්තකින් තියන්න. ඒක පැත්තකින් තියලා මේ කියන කාරණාව ඔස්සේ නම් ඔබ වඩන්නේ ඒක ඔස්සේම වඩාගෙන යන්න ඉස්සරහට. කිසි ප්‍රශ්නයක් නැහැ. අරකයි මේකයි ওই දෙක එකට පටල ගන්න එපා. මොකද ඔබට ඒක ගලප ගන්න පුළුවන් ඇති. එහෙම නම් කමක් නැහැ. නමුත් අපි දන්නේ නැහනේ. මම මේ කියන්නේ අපි එහෙම සමාලයට අහනවා ඔබ වඩන අවබෝධ කරගත දහම ඔබ වඩන දේ පොඩ්ඩක් කියන්න බලන්න කොහොමද වඩන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් එයි මහලා කියනවා. දැන් මේ කෑම එකක් දැක්කට පස්සේ මේකට කොහොමද මේකෙන් කොහොමද නිවන් දකින්නද කියන්න බලන්න. දැන් ඔන්න කියන්න ගන්නවා. කියන්න ගත්තට පස්සේ වින්තුනි අභිසංකාර ගැන කියනවා. ඊට පස්සේ ಜಾති ගැන කියනවා. අවිද්‍යාව ගැන කියනවා. ඊට පස්සේ ඕනකම ගැනත් කියනවා. මේකට ඕනකමක් තියෙනවනේ ඒ නිසා වෙන් වෙනවනේ වෙන් වෙන නිසා ಜಾතියක් හැදෙනවා. ಜಾති නිසා 11 මාගින්න හැදෙනවානේ. 11 මාගින්න කියලා එන්නේ වෙන් කරගන්න පුළුවන් නිසානේ. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ කියනවා වෙන් කරගන්න පුළුවන් නිසා නෙමෙයි 11 මාගින්න එන්නේ. ඇත්ත දන්නේ නැති නිසානේ 11 මාගින්න නා විද්‍යාව මොකද්ද? හාමුදුරනේ අවිද්‍යාව කියන්නේ මොකද්ද හාමුදුරනේ? ඊට පස්සේ අහනවා මොකද්ද හාමුදුරනේ අවිද්‍යාව කියන්නේ ඇත්තම? දැන් ඔය මොකද වෙලා තියෙන්නේ? අර පද ටික අරගෙන ඉවරලා මේ පද ගලපන්න කියලා එරිලා තියෙන්නේ දැන් මේ. එහෙම කරන්න එපා. එහෙම කරන්න උත්සාහ කරන්න එපා. මේකද ඔබ එරෙනවා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේකද ඔබ ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහිලා හරි කමක් නැහැ. මෙහෙට හරි ඇහිලා මම දන්නේ නැහැ. මොන හරි ක්‍රමයක් හරි දාගෙන ඔබ ওই මග වඩන විදිහ පොඩ්ඩක් කාටද කියන්න දන්න කෙනෙකුට. කාට හරි කියලා බොයි වඩන විදිය හරිද කියලා අහගන්න කරුණාවෙන්. ඔබගේ හිතේ තියෙන එක ඔය හිතුවට කමක් නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට කියන්න මේ මම දැන් මෙන්න මෙහෙමයි මග වඩන්නේ. මේ රූපයක් දැක්කට පස්සේ මම මෙහෙමයි මග වඩන්නේ. මම මෙහෙමයි දුක දකින්න මෙහෙමයි සමුදය දකින්න මෙහෙමයි නිරෝධය දකින්න මෙහෙමයි මෙන්න මේ ටිකයි මම කරන්නේ. ඔන්න ඔය ටික පැහැදිලි කරන්න කාට හරි. ඒ කරාට පස්සේ මම කියන්නේ යමක් කම තේරෙන කෙනෙකුට පැහැදිලි කරන්න. එතකොට ඒක නා පෙන්නන දෙය ඔය කියන එකේ මෙන්න මෙහෙම අඩුපාඩු ටිකක් තියෙනවා කියලා. නැත්තම් වෙන්නේ මේකද ඔබට ඔක අතුලාන්තයෙන් පැටලෙන්න පුළුවන්. මේ දවසක් ඒක තමයි මම මේ කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා. අහලා බැලුවට පස්සේ මම කල්පනා කරා මේ මොනවද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මේකයි වෙන්නේ. දැන් මේ දේශනාවලින් වින්දුනේ එක එක උදාහරණ දෙනවනේ අපි. එක එක જાති උදාහරණ දීලා එක එක විදිහට ඔබට මේ එකම කාරණාව පැහැදිලි කරනවා. නොත් පැහැදිලි කරන එකම නෙමෙයි යන්නේ ඔළුවට. ඒකින් භාගයේ අරකින් භාගයේ අනිත් එකකින් භාගයේ මේකින් භාගයේ කී කී මොකද කරන්නේ ඔක්කොම අරගෙන ඉන්න ඔක්කොම අච්චාරුවක් ඇතුලේ හදා ගන්නවා. ඇත්තම දිතර බනහන්න වෙන එකත් හරි කරදරයක්. වොයිස් රෙකෝඩර් තියෙන එකත් එක පැත්තකින් කරදරයක්. මොකද වෙන්නේ? ඇයි අහනවා අහලා හරි ට්‍රැක් එක ගියේ නැත්තම් පිටින් ඔක්කොම පැටලෙනවා. හැබැයි ඉතින් කොහොම හරි කවන්නේ නිකන් අර මත්තිලා වගේ ඉන්නවා ඉතින්. එහෙම නෙමෙයි. මේ නිවන කියලා කියන්නේ බොහොම උතුම් මානසිකත්වයන්නේ. ඒ මානසිකත්වයෙන් හරි පැහැදිලි වෙන්න ඕනේ මේක. නැත්නම් ඔය ඔක්කොම පැටලෙනවා. දැන් මේ ඒකයි මම කියන අනගාරික මහත්තුරු අනගාරිකා මහත්මීලා ඒ ඇයට ලොකු chance එකක් තියෙනවා. මොකද ඒ අය නිරන්තරයෙන් ඒගොල්ලෝ හිතන පතන දේ කියන නිසා. මොකද ඔබකින් එක වචනයක් ඇහුව කියලා ගන්න බෑ මේක. දැන් ඔබකින් ඇහුවොත් මොකද්ද මහත්තුරු අනිච්ච කියන්නේ කියලා. දැන් ඔබ කියයිටක් ගාල එක. දැන් ඕකට උත්තර දුන්නට ඔබකින් ඇහුවොත් ඔබතුමා මග වඩන්නේ කොහොමද? මේකෙන් කොහොමද නිවනට යන්නේ? ඔන්න ඔහොම හරස් ප්‍රශ්නයක් අහුව මොකද වෙන්නේ? සමහර වෙලාවට පිංගුදුරු පැටලෙනවා. එතකොට අපි කියන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ මගේ හිතේ තියෙනවා කියා ගන්න බෑ කියලා. එහෙම එකකුත් කියන පොඩි එකක්. දැන් ආයෙ කියන්න එපා. මේ හිතේ තියෙන හැමදේම කියා ගන්න බෑ. මේ හිතේ තියෙනවා කියා ගන්න බැරි මොකෝ. නෑ නෑ එහෙම හිතෙන්නේ නැති. නෑ පිටුදු ඒ ඇතුලින් පැටලෙනවා. දැන් මේකනේ කරන්න තියෙන්නේ. ඔබ දන්නවනේ පිංගතුනේ මේ කියන ඒවා ටිකක් ටිකක් එහෙම මේ පැටලෙනවා මොකද කරන් තියෙන්නේ? ඔය පැටලි පැටලි වේලි වේලි ඉන්න එපා. ඒ ටික කවුරු හරි කෙනෙක් එක වහාම සාකච්ඡාවක් දාගෙන එක්ක ආරාමයට හරි ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට ඔබට අවස්ථාව හදලා දෙන්න දෙනවා නේද? මෙහෙම මොන හරි එහෙම ගන්න. එහෙම අරගෙන ඉවරලා උන්වහන්සේ නමකට කියන්න. ස්වාමීනි මම මෙන්න මෙහෙමයි මග වඩන්නේ. මේ වඩන විදිය හරිද? දැන් මේ අනගාරික අනගාරික පිරිසට ඒගොල්ලෝ එහෙම කරනවා. මම මේ කරන විදිය හරිද? දැන් අපි ගුරුවරු ගාවට ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපි කියන මේ කාරණාව ගැන ස්වාමීනි මේ මම මේ හිතන විදිය හරිද? මොන හරි අඩුපාඩුවක් මේකේ තියෙනවද? මොන හරි අඩුපාඩුවක් තියෙනවා ගුරු ස්වාමීන් වහන්සේ කිව්ව පැහැදිලි කරලා දෙන්න. නෑ නෑ මම මෙතන මෙහෙම හිතන්නේ කියලා. දැන් ඔබට එහෙමට chance එකක් හදලා දීලා තියෙනවා පින්තුනි. කෝකටත් මම ඔබට යෝජනා කරනවා සති දෙක තුනකට වඩා සැරයක්. අර මාස තුනක සැරයක් දත් බලාගන්නේ. ඈ අන්න ඒ වගේ යම් කාලයකට සැරයක් ඔය ඔබ හිතන් ඉන්න දේ එහෙම තියාගන්න. නමුත් ඔක චෙක් කරගන්න කියලා. ඔක චෙක් කරගන්න කියලා. නැත්තම් පිඟුතුනේ ඔබගේ කාලෙනේ මේ යන්නේ. මොකද අන්තිමට අහිමි වෙන්නේ ඔබට ওই මනුස්ස ජීවිත ටික ওই ටිකනේ අහිමි වෙන්නේ. අනිත් එකට ප්‍රශ්නයක් නැහැ නේ එකේ. ඔබට තමයි අහිමි වෙන්නේ ඔක්කොම. ඒ නිසා නිතර ඒක කන්ෆර්ම් කරගන්න කියලා. දැන් ඔබ කරන්න ගියාට පස්සේ අවිද්‍යාව දුස්නාම ඔබට හරදර කරන එකයි වැඩි. ඇයි ඒ? හිත කැමති නැහැ මොන හරි දෙයක් මට ඒ නොතේරෙනවා කියන එක පිළිගන්න හැම ලේසියෙන් කැමති නැහැ සමහර වෙලාවට. ඒ නිසා සමහර වෙලාවට ඒක නිසා මොකද කරන්නේ පස්සරෙනවා. එහෙම නැත්තම් හිතා ගන්නවා නෑ මම මේක මන් තනියම කොමාරි කරලා මම මේක තනියම විසඳ ගන්නවා කියලා. එහෙම තව ටිකක් අහනවා තව ටිකක් අච්චාරු වෙනවා. නෑවට කමක් නෑ. නමුත් එහෙමම පීඩා විඳින්න ඕනේ නෑනේ වින්ගසුනේ. ඔබට මේ කල්යාණ මිත්‍රු ඉන්නේ. ඉතින් මේ කල්යාණ මිත්‍රු පිරිසම මැද ඉන්නේ ඒකනේ. ඔබට අවස්ථාවක් තියෙනවා මේ තියෙද්දි තමයි ඔබ පටල ගන්නව නම් පටල ගන්න. ඒකට අපිට කරන්න දෙයක් නෑ. අවස්ථාව හදලා දීලා තියෙනවනේ ක්‍රමවේදයක් හදලා තිනවා. ඒ වෙලාවට ඇහිලා හරියටම කන්ෆර්ම් කරගන්න ඔබ හිතන දේ. මම මේ කියන කාරණාව පිළිබඳ බොහොම බරපතල කාරණා. මොකද ඕක එන්නේ ඉස්සරහට ගියාට පස්සේ ඔබ තව පැටලෙනවා. ඔබ තව පැටලුණොත් එහෙනම් ඔබට සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා. ඔබ සමහරවිට අතහැරලා දාන්න පුළුවන්. මහා අපරාධයක් කරන එහෙම වුණොත් එහෙම. ඒ නිසා එහෙම කරගන්න එපා කරුණාවෙන්. හරි. එතකොට ඒක වෙනම කාරණාවක්. ඊට පස්සේ අපි කතා කරන්න ගියේ මේ වෙන්වීම සම්බන්ධයෙන්. මම නැවතත් ඒක අදත් පැහැදිලි කරලා දෙන්නම් පින්තුනි. මේ වෙන්වීම සම්බන්ධයෙන් මොකද්ද මේ වෙන්වීම කියලා කියන්නේ කියලා. මේ හිතට ගිය සතියේ ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ කතා කරාද තලගුවෙක් ගැන මොකක්ද කතා? කතා කරාද? ආ. මතු කරගන්න කාරණාව ගැන? ද කතා කරේ. මොකද්ද කතා කරේ තලගුවා ගැන තලගුවෙක් ඉන්නව එහෙමද? මොකද? තලගුවා අල්ලගත්තා වගේ හිත අල්ලගන්න එහෙමද? ආ. හරි. එතකොට දැන් අපි එතකොට වින්දුනේ අපි මේ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ හිතේ වෙන ප්‍රශ්නේදී මූලිකව කොහොමද මේවා මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් ඔය යතන මතු වෙනෝ කියලා කියන්නේත් වෙන් වෙනෝ කියලා කියන්නේත් ඔයත් වචන දෙකක්නේ. ඊට පස්සේ ෆික්ස් එකක් තියනවා කියලා කියන්නේත් ඒත් වචනයක්නේ. ඔය හැම එකකින්ම කියන්නේ එකම දෙයක් ගැන පින්වතුනි. ෆික්ස් විදියට හැංගිනවා කියලා කියන්නේත් ඒක. වෙන් වෙලා හැංගිනවා කියලා කියන්නේත් ඒත් ඒක. ෆික්ස් වුණාට පස්සේ වෙන් වෙලා හැංගිනව නෙමෙයි. ජාතිය කියලා කියන්නේත් ඒත් ඒකමයි. නැත්තම් ජාති හැදුනට පස්සේ වෙන් වෙනව නෙමෙයි. يعني ජාති හැදුනට පස්සේ වෙන් අර ඒක කියන එක වැරදිත් නෑ ඉතින්. ජාති හැදුනට පස්සේ ජාතියේ දේවල් වෙන් වෙලා හැංගෙනවනේ. ඉති හරියේ කියන එක. නමුත් ඔය ඔත්තන අර වෙන් වෙනවා හැංගෙනවා කියලා කිව්වේ ඒ જાතියට වෙන් වෙලා හැංගෙන එක නෙමෙයි. ඒ කියන්නේ මට දේවල් වෙන් වෙලා හැංගෙනවා. ඒක නෙමෙයි ඔය කියන්නේ. ඒ කියන්නේ මං ඉන්නවා. ඒ මට මේ ලෝකේ දේවල් ටික ඔක්කොම වෙන් වෙලා එනවා දැන්. ඒ කියන්නේ මේ අර කේක් එකකින් කෑල්ලක් කපලා ඒක මට වෙන් කරගන්න. ඈ. අර ගේ සල්ලි දීලා ඒකත් මට වෙන් කරගන්න. ඊට පස්සේ මේ මෙතන බඩු ටිකට සල්ලි දීලා ඒ බඩු ටික මට වෙන් කරගන්න. ඒක වින්නතුරි වෙන්වීම නිසා එන එකක් ඒ. මිසක් ඒක නෙමෙයි වෙන්වීම කියලා කියන්නේ. වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ. නම් මේ හතරම මේ ওই කාරණා හතර ගලපලා දෙන්න උත්සාහ කරන්න. ජාතිය කියන එකයි වෙන් වෙලා හැංගෙනවා කියන එකයි ෆික්ස් හැංගීම කියන එකයි. ඔය තුනක් නේ කිව්වේ. ඔය තුනම එකක් වින්නසනේ. දැන් ජාතිය නිසා වෙන් වෙලා හැංගෙනවා කියලා කිව්ව ගමන් දැන් ඔබ ගන්න වෙන එක. ජාතිය කියලා කියන්නේ වින්නතුරි වෙන් වෙලා හැංගීම තමයි. නැත්තම් ෆික්ස් කියලා කියන්නේත් ඒකම තමයි. වෙන එකක් නෙමෙයි. වෙන් වුණාට පස්සේ ෆික්ස් වෙලා හැංගෙනවා. දැන් මෙලා දින අර ඒව මේව එහෙට මෙහෙට දා ගන්නවා පටලගෙන. එහෙම කරගන්න එපා. මේ වෙන් වෙලා හැංගෙනවා කියලා කියන්නේ වින්නතුනේ මේ හේතුඵල ධහමට අදාළ නොවන එකක් හැංගෙනවා කියන එක. ඒ කියන්නේ ඒකට අදාළ නෑ මේක. ඒකෙන් වෙන් වෙලා එකක් හැංගෙනවා. දැන් අපි ඒකට උදාහරණ කීපයක් මේ දා ගත්තනේ. අපි මොකද්ද ඒ ගත්ත එක ගමුකෝ ආයිතරය. මොන මැල්ලුමද? මුකුණු වෙන්න මැල්ලුම කියලා. මුකුණු වෙන්න මැල්ලුම කියන එක කාරණාව කතා කරද්දී ඔබ එදා කිව්වා ඒක හැදෙන්න ඕන හේතු මොනවද කියලා. මුලින්ම අපි තේරුම් ගන්න බෑ විද්‍යාමාන වෙනවා කියන එක නේද? යම් යම් හේතු ටිකක් එකට එකතු වුණාට පස්සේ මෙච්චර වෙලා විද්‍යාමාන නොවුන ස්වභාවයක් විද්‍යාමාන වෙනවා. හරිද? ඒකට කියන නම මොකද්ද? මැල්ලුම. ඒකට කියන නමක් තමයි මැල්ලුම කියලා කියන්නේ. මිසක් ඒ හේතු ටික එක්තරා විදිහකට සැකසුණාට පස්සේ එතන අලුත් විද්‍යාමාන වීමක් වෙනවා පින්වතුනි. අලුත් විද්‍යාමාන වීමක් වෙනවා විනා එතන ෆික්ස් ඵලයක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මුකුන් මැල්ලුම කියලා ෆික්ස් එකක් හැදෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මොකද එතෙන්ට ඕන කරන හේතු ටික සැකසුණාට පස්සේ එක්තරා විදිහකට විද්‍යාමාන වෙනවා. මොකද ඊට කලින් ඒක විද්‍යාමාන උනේ නැහනේ. එහෙනම් අපි අර පාත්‍ය එකට ගිහලා ඒකටත් මැල්ලුම් කියන්නේ බෑ. ඒකට කියන්නේ මැල්ලුම් නෙමෙයි. ඒකට මැල්ලුම් හදන්න තියෙන කොළ කියලා කියන්නේ. වළඳක් ගාවට ගිහලා ඒකට මැල්ලුම් කියන්නේත් නැහනේ. ඒකට කියන්නේ වළඳ කියලා. ටැප් එක ගාවට ගිහලා ඒකට කියන්නේ නැහනේ මැල්ලුම් කියලා. පොල් කිරි පොල් වලට මැල්ලුම් කියන්නේ නැහනේ. නමුත් ඔය කියන කාරණා ටික එකට එකතු වුණාට පස්සේ ඒකට මැල්ලුම් කියලා කියනවා. ඒ කියන්නේ මේකට මේ හේතු ටික එකට එකතු වුණාට පස්සේ විදිහක් විද්‍යාමාන වෙනවා. මේ සංයෝග වෙලා එක්තරා විදිහක් විද්‍යාමාන වෙනවා. ඒ කියන්නේ එකට එකතු වුණාට පස්සේ එක විදිහකට විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වීම විතරයි. මේකට විද්‍යාමාන වීමෙන් ෆික්ස් ඵලයක් හැදෙන්නේ නැහැ. දැන් මේ මේකනේ ඕක එන්නේ අර හේතු ගැළපිලා ඵලයක් හැදෙනවා කියලා කියනවනේ. අපි මේක දැන් දවසක් කතා කරා. හේතු ගැළපිලා ඵලයක් හැදෙනවා කියන එක ඒ කියන එක වැරදි නෑ. මොකද හේතු ගැළපිලා මෙච්චරකල් විද්‍යාමාන නොවුන ස්වභාවයක් ලෝකෙට විද්‍යාමාන වෙනවා. ඒක තමයි ඵලය කියලා කිව්වේ. ඵලය කියලා කියන්නේ පිටුතුනි ෆික්ස් එකක් නෙමෙයි. ඒ කියන්නේ මැල්ලුම් කියලා කියන්නේ ෆික්ස් එකක් නෙමෙයි. කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? ඔය කියන ෆික්ස් මැල්ලුමක් ඔය කියන එකකින් වෙන් කරලා ගන්න පුළුවන්ද? එහෙම එකක් වෙන් කරලා ගන්න බෑනේ. ඇයි ඒ? ඒ විද්‍යාමාන වෙන්න ඕන කරන හේතු වලින් මැල්ලුම කියලා එකක් ගන්න බෑනේ එළියට. ඒක අල්ලන්නත් බෑනේ නේද? ඒක පුච්චන්නත් බෑ, දවන්නත් බෑ, ඔය මොනවාක්වත් කරන්න බෑනේ ඒකට. ඇයි එහෙම කරන්න බැරි? එහෙම එකක් එතන නැති නිසා. එහෙම එකක් එතන නැති නිසා ඒක කරන්න බැරි. ඒ කියන්නේ එහෙම වෙන් වෙච්ච එකක් එතන නැහැ. එහෙනම් ඒ මොකද්ද? ෆික්ස් එකක් එතන නැහැ. වෙන් වෙච්ච එකක් එතන නැහැ. ඉතින් ඔය දෙකම හරිනේ. ෆික්ස් කියලා කිව්වෙ මොකද්ද? මේ හේතු වලින් එක පණවන්න බෑ. ෆික්ස් කියලා කිව්වෙ පිටුනේ අර ස්ථිර එක. ඒ කතාව නෙමෙයි ෆික්ස් කියලා කියන්නේ. මොකද ඒකත් එක්ක අර අරගෙනවා. මොකද අපි කාලයක් තිස්සේ බණ අහලා ඉන්නේ. ඒ නිසා ඒක කියද්දි අර ෆික්ස් කියන එකත් එක්ක අර ස්ථිර කතාවක් එනවා. මේකට මේ ගොඩාක් වෙලා තියෙනා වගේ අදහසක් එනවා. එහෙම එකක් නෙමෙයි ඔය කියන්නේ. ෆික්ස් එකක් හැදෙන්නේ නැහැ. දැන් මේ ඔබට සමහරට මේ කියන එකම වෙන්නදී මේ ආයි කියන්නේ. නමුත් මේ කියන එකත් ආයි තහගෙන ඉන්න. මොකද මේකද මේ කියන එකම තමයි ඔබට ක්ලික් වෙන්න ඕනේ. කියන එක වගේ එකක් ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ තියෙන හැඟීමම තමයි දෙන්න උත්සාහ කරන්නේ. ඒකම කොහොම හරි ගන්න උත්සාහ කරා. එතකොට මේ හේතු ටික සැකසුණාට පස්සේ එතන වෙනමම මැල්ලුම් කියලා ඵලයක් උපදින්නේ නැහැ. වෙනමම එකක්. ඒ කියන්නේ විද්‍යාමාන වීමක් වෙන්නේ නැද්ද? විද්‍යාමාන වීමක් වෙනවා. නමුත් ඒ විද්‍යාමාන වීමෙන් පණවන්න බැරි වෙනමම එකක් හැදෙන්නේ නැහැ උතන. ඒ මැල්ලුම කියන එක තමයි පිටුතුනේ එතන ෆික්ස් ඵලය. එහෙම එකක් එතන හැදෙන්නේ නැහැ. ඵලයක් හැදෙන්නේ නැහැ නෙමෙයි. ෆික්ස් එකක් හැදෙන්නේ. ඵලය කියලා කියන්නේ විද්‍යාමාන වීමට. ෆික්ස් කියලා කියන්නේ විද්‍යාමාන වීමෙන් පණවන්න බැරි එකකට. දැන් ඒකනේ දැන් අපි ඇයි ඒව තේරුම් ගන්න එළියේවට දාන්නේ ඇයි මේ? මොකද පිටුතුනි අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ ෆික්ස් නැහැ කියන එකනේ. ෆික්ස් නැහැ කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අවබෝධ වෙන්න ඕන කාරණාව. නේද? මේ ලෝකෙ අනිත්‍යයි කියන එක තමයි අවබෝධ වෙන්න ඕන කාරණාව. ඒ අනිච්චතාවය කියන එක අවබෝධ වෙන්න ඕන උදාහරණයක් ගන්න පුළුවන්. නැත්තම් දැන් හිතනවා මේ එළියේවට මග වඩන්නේ ඇයි? මේ අභ්‍යන්තරනේ මග වඩන්න ඕනේ. දැන් මේකයි මේ කියන ඒවා වැරදි නෑනේ. කියන ඒ කාරණාව හරි. නමුත් මේකට තේරුම් ගන්න එළියේ හෝ ඇතුලේ හෝ අභ්‍යන්තර හෝ බාහිර හෝ සියුම් හෝ ඝන හෝ රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර හෝ විඥාන හෝ ඔය කියන ඕනම ලෝක ධර්මතාවයක් උදාහරණයට අරගෙන අනිච්චතාවය කියන එක තමයි වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකයේ අනිච්චතාවය කියන එකක් විද්‍යාමාන වෙනවා කියන්නේ මේ හිතට හේතු ගන්නන ඔප්පු වෙන්නයි ඕනේ. දුක්ඛතාවය කියන එක ඔප්පු වෙන්නයි ඕනේ. අනත්තතාවය කියන එක ඔප්පු වෙන්නයි ඕනේ. ඕක ඔප්පු කරගන්න මොන උදාහරණයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් නැත්තම් හිතන මේ එළියේකට මග වඩල වැඩක් නැහැනේ. මේ ඇතුළේ මේකටනේ මග වඩන්න ඕනේ. ඔව් ඒක හරි. නමුත් දැන් එළියේ කාරණාව ගන්නෙ මේ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි පිඟුතුනේ. මේ දුක නිරෝධ කරගන්න තමයි මේක කරන්නේ. දැන් අපි එදා ගත්ත කතා කරපු විදිහට පිඟුතුනේ බැලුවාම ඔබට හොඳට තේරෙන්න ඕනේ හේතු ටිකක් ගැළපිලා යමක් විද්‍යාමාන වෙනවා. ඒක විද්‍යාමාන වෙනවට අමතරව එතන ෆික්ස් ඵලයක් එතන නැත්තම් ඔන්න ඕක තේරුම් ගත්තට පස්සේ ඕක කොහොම ඔබට පුළුවන් මේකට දාන්න? මොකට දාන්න? මේකට කිව්වේ මොකද්ද? මේ ශරීරයට මේ හිතරයි ගතරයි දාන්න පුළුවන්නේ. මේ හිතරයි ගතරයි දැම්මට පස්සෙත් වින්නතුනි ඔය කියන කාරණා මේකෙන් ඔප්පු වෙනවා. මොකද මෙතන ඇත්තටම ප්‍රොසෙස් කීපයක් එකට එකතු වෙලානේ තියෙන්නේ. හිත හැදෙන ප්‍රොසෙස් එකක් වෙනම තියෙනවා. ශරීරයේ පවත්වන ප්‍රොසෙස් එකක් වෙනම තියෙනවා. කර්ම විපාක වල ප්‍රොසෙස් එකක් වෙනම තියෙනවා. ඔන්න ඔහොම ප්‍රොසෙස් කීපයක් එකට එකතු වෙලානේ මේ තියෙන්නේ. මේ ටික එකට එකතු වෙලා ඉතින් එක විදිහකට විද්‍යාමාන වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේකතුලින් මෙතන ඔය ඔබට හැඟෙන જાතියේ ඔය නමින් හඳුන්වන්නේ නම විතරක් නෙමෙයි නෝ කියන්නේ. දැන් මේ ඒ ටික එකට එකතු වුණාට පස්සේ මිනිස්සෙක් කියලා කියනවා. නේද? ඒ විදිහට එකට එකතු වුණාට පස්සේ ඒකට මිනිස්සෙක් කියලා කියනවා. ඔය මිනිස්සෙක් කියලා නම කිව්වට කමක් නැහැ. නමුත් ඔය නමේ තියෙන වෙන බරක්. ඒ කියන්නේ එතන ඒ විද්‍යාමාන වීමට අමතරව වෙනම වෙන් වෙච්ච දෙයක් තියෙනවා. ඒකට කියන්නේ නම තමයි මනුස්ස කියලා කියන්නේ. මෙතන මේ විද්‍යාමාන වෙන කාරණාව වලට අමතරව දෙයක් කියන වචනේ මම දාන්න. දෙයක් එතන තියෙනවා. මොකද්ද? ඒකට කියන්නේ නම මොකද්ද? මනුස්ස. එහෙම හැඟීමක් හැඟෙන්නේ නැද්ද මනුස්සයෙක් දිහා දැක්කම විතර? ඒකට ඔබ දෙයක් නෙමෙයි කියන්නේ එහෙම එක්කෙනෙක් කියලා කියන්නේ ඒකට. මොකද මේ එක්කෙනෙක් කියලා කියන්නේ ඒකට නිකන් පණ තීන වගේ එකක් නිසා තමයි එක්කෙනෙක් කියන එක කියන්නේ. එහෙම එක්කෙනෙක් ගැන හිතන අදහසක්. මනුස්ස කියලා කියනකොට මනුස්ස කියන නමින් විතරක් නෙමෙයි ඔය හඳුන්වන්නේ. ඒක ඇතුලේ තියෙනවා මනුස්ස කියලා එක්කෙනෙක් ගැන එතන. අන්න ඒක තමයි පිඟුතුනේ එතන වෙන් වෙච්ච එක. දැන් ওই වෙන් වෙච්ච එක කොහෙද හැදෙන්නේ? එතනද? ඒ කියන්නේ එතන වෙන් වෙච්ච නැද්ද කොහමදවත්? නෑ එළිය ලෝකේ වෙන් වෙච්චව නැද්ද? දැන් ඔය කියන මනුස්ස කියන වෙන් වෙච්ච එක හැඟෙන්නේ කොහෙටද? ආ මොකක් දැක්කහමද? ආ අර කියන රූපෙයි හිතයි කර්ම ටික ඔය ටික. නැත්තම් මොකද හිතයි ගතයි එමගමකෝ. ඔන්න ඔය ටික දැක්කට පස්සේ එහෙම එකක් හැඟෙනවා. වෙන් වෙච්ච මිනිස්සෙක් හැඟෙනවා. එතකොට ඇත්තට මෙතන වෙන් වෙච්ච එකක් තියෙනවද එහෙම? එහෙම එකක් නැහැ. නමුත් එහෙම එකක් මේකට හැඟෙනවද නැද්ද? ආ ඒ නිසා තමයි පිංගුතුනි ඔබට මෙතෙන්ට රොබෝ කෙනෙක් ගෙනල්ලා තිබ්බා. ඔබට හිතන්න බෑ මේ මිනිස්සෙ නෙමෙයි කියලා. ඒකෙන් ඔබගේ හිත අර එහෙට මෙහෙට පණිනවා එතකොට. මිනිස්සෙ එකපාරට මිනිස්සෙ රොබෝ කෙනෙක්. මිනිස්සෙ රොබෝ කෙනෙක්. නෑ රොබෝ කෙනෙක්. මිනිස්සෙ. මිනිස්සෙ රොබෝ කෙනෙක්. හදිස්සි හරි ඔක රොබෝ කෙනෙක් කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ? රොබෝ කෙනෙක් කියලා දන්නේ නැත්නම් මේ ඇස් වලින් කඳුළු හිමාවත් මොකද කරන්නේ? මේනේ මේ හඬනවා ඊට පස්සේ. නේද? ඒ කියන්නේ පිංගුතුනි මේ හිතට හැංගෙනවා වෙන් වෙච්ච එකක් හැම දෙයකින්ම. මම මේ කියන්නේ මේ මෙතෙන්ට වෙන් වෙලා හැංගෙන එක තමයි මම. මමට මම කියන එකක් වෙන් වෙලා හැංගුණාට පස්සේ පිංගුතුනි මේ වෙන් වේ කියන්නේ වෙන්වීමක් හංගවපු විකෘති හිතක් නේක. ඒ කියන්නේ මෙතන නැති එකක් මෙතෙන්ට හංගවන විකෘති වෙච්ච හිතක් නේ දැන් ওই හිත. ඒ කියන්නේ විඥානයක් නේ. විකෘති වෙලානේ දැන් මේ හිත තියෙන පිංගුතුනි. ආන්ගේ හිතට ගෝචර වෙන බාහිර හැම දෙයක්ම දැන් මොන වෙලාවද හැංගෙන්නේ? විකෘති වෙලා නොහොත් වෙන් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ ඒවැ නැති එකක් මෙතෙන්ට හැංගෙනවා දැන්. දැන් මෙතන දැන් මෙතන පින්තූරයක් ඇලවෙද්දී එහෙම. මම මෙතන అలවන්නේ කඩදාසියක් නේ. මේ කඩදාසිය නැති එකක් මොකද හිතෙන්නේ? ওই හිතට හැංගෙනවා. ඒ කියන්නේ මේ කඩදාසිය නැති කඩදාසියෙන් වෙන් වෙච්ච එක ෆික්ස් එකක් මෙතන තියෙන බවක් ওই හිතට හැංගෙනවා. ඒකත් එක්ක තමයි ගනුදෙනු යන්නේ. නේද? ඔව් කියලා කියනවනේ. එතකොට දැන් කල්පනා කරලා බලන්නකෝ. එතකොට මේ හැම දැන් ඒ හිතට හැඟෙනේ වෙන් වෙච්ච එකත් ඒවත් එක්ක තමයි මේ සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ පින්වතුනි. මොකද මේ වෙන් වෙච්ච එකත් එක්ක තමයි ඔක්කොම කතන්දරේ තියෙන්නේ. ඔබ තරහ වෙන්නේ කාත් එක්කද? කාත් එක්ක තරහ වෙන්නේ? වෙන් වෙච්ච එකක් එක්කද නැද්ද? මොකක් එක්කද? වෙන් වෙච්ච එකක් එක තරහ වෙන්නේ. යාළු වෙන්නේ කාත් එක්ක? යාළු වෙන්නේ වෙන් වෙච්ච එකක් එක්ක. ඉතින් වෙන් වෙච්ච එකක් හිතර හැංගෙන්නේ නැත්තම් මොකක් එක්කද යාළු වෙන්නේ? මොකක් එක්කද යාළු වෙන්නේ? දැන් වෙන් වෙච්ච එක හිතර හැංගෙන්නේ නැත්තම් හිතර වෙන් වෙලා හැංගෙන්නේ නැත්තම් පෙකුතුනි ඇත්ත ඇති විදිහට නම් හැංගෙන්නේ. ඉතින් දැන් යාළු වෙන්නේ මොකක් එක්කද යාළු වෙන්නේ? මොකද ඔබ යාළු වෙලා තියෙන්නේ පෙකුතුනි වෙන් වෙච්ච එකක් එක්ක. ඔබගේ මහත්ය කියලා කියන්නේ මොකක්ද? කාගෙන්ද? ඔන්න ගන්න හොඳට තේරුම් ගන්න. ඔබගේ මහත්ය කියලා කියන්නේ මොකක්ද? මොකක් වෙච්ච එකක්ද? වෙන් වෙච්ච එක. මොකෙන් වෙන් වෙච්ච එක? මොකෙන් හරි වෙන් වෙච්ච එක. කොහොම හරි වෙන්තුනි මාවේ මහත්ය කියලා කියන්නේ ෆික්ස් එකක්. ඔය ඔය ෆික්ස් ඔන්නේ ඔය ෆික්ස් කියනකොටම ආයෙ එනවා මොකද්ද? දිගටම තියෙන කතන්දරේ. එහෙම නෙමෙයි පිඟුතුනි. ඒ දිගටම තියෙන කතන්දරේ කියලා කියන්නේ ෆික්ස් විදිහට හිතට හැඟුණාට පස්සේ එන ඊළඟ වෙනත් විකෘතියක් කිය. ඒ කියන්නේ ඔබ කියලා හැඟුණාට පස්සේ අතීතයක් තියෙන්නේ. අන්න ඒක. අතීතේ හැඟුණාට පස්සේ ඔබ කියලා හැඟෙනවා නෙමෙයිනේ. ඔබ කියලා හැඟුණාට පස්සේ අතීතයක් හැඟෙනවා. ඒ කියන්නේ මුලින් වෙන්නේ මොකද්ද එහෙනම්? ඔබ කියලා හැඟෙනකනේ. එහෙනම් ඔබ කියලා හැඟෙන එකේ අතුරු ඵලයක් තමයි අතීතයක් හැමිලා එන එක. අන්න ඒක තමයි ඔය එක දිගට කතන්දරේ තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි ෆික්ස් කියලා කියන්නේ එතකොට. එතකොට බලන්න ඔය හිත කැමති වෙන්නේ හැමතිස්සෙම ඔන්න ඔය කියන වෙන් වෙච්ච එකට. දැන් මහත්යයට කැමති, නෝනට කැමති. ඒ කියන අර වෙන් වෙච්ච ෆික්ස් එකට තමයි ඔය කැමැත්ත තියෙන්නේ. මොකද වෙන් වෙච්ච ෆික්ස් එකක් නැත්තම් පින්තුරි කැමැත්තක් හටගන්න බැහැ කොහෙවත්. ඒක කියන්නේ අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ කියලා. මොකද තණ්හා වෙන්නේ ඉතින් මොකට තණ්හා වෙන්නේ? තණ්හා වෙන්න නම් පින්තුනේ අනිවාර්යයෙන්ම ඔය කියන විපල්යාසය සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි අර කියන්නේ මතුවෙලා එන්න ඕනේ එක. දැන් මේ 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 මේක දැක්කට පස්සේ මෙතනින් මතුවෙලා එන්න ඕනේ එක. එහෙම නැත්නම් වෙන් වෙලා ඔය හිතට හැංගෙන්න ඕනේ මේ ෆික්ස් එකක් ගැන හාමුදුරුවෝ හරි මොකක් හරි. ඊට පස්සේ ඒකත් එක්ක තමයි ගනුදෙනු ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ මහත්යත් එක්ක තමයි තරහ වෙන්නේ. මහත්යත් එක්ක තමයි යාළු වෙන්නේ. බයින්නේ කාටද? මහත්යට. ගහන්නේ කාටද? මහත්යට. දාලා යන කවද? මහත්යව. ආයිගෙන ගන්න කවද? මහත්යව. ඔබට පේනවද බින්දුනි ඔය කියන ලෝක ඔය කියන කතන්දර ඔක්කොම නිර්මාණය වෙන්නේ මේ වෙන් වෙච්ච එකත් එක්ක කියලා. නමුත් ඇත්තටම ඔය කියන જાති එකක් තියෙනවද එතන? එතන හිම එකක් නෑ විගත. ඒ කියන්නේ එතන නැති එකක් මේ හිතට හැගෙනවා. ඒකත් එක්ක යාළු වෙනවා. බලන්න කොහොමද පිස්සු කියලා. එළියේ තියෙනවා ටික. ඒ කියන්නේ හිතනවා එළියේ තියෙන සිමෙන්ති ගල් ගොඩක්. බ්ලොක් ගල් ගොඩක් එළියේ තියෙනවා. ඒ බ්ලොක් ගල් ගොඩේ නැති එකක් තමයි මිනිස්සෙක් කියලා කියන්නේ. හිතන්නකෝ බ්ලොක් ගල් ගොඩ එහෙම තියෙද්දි හිතට හැගෙනවා කියලා මිනිස්සෙක් කියලා ඒක. දැන් යාළු වෙන්න බැරිද? යාළු වෙන්න පුළුවන් බැරිද? යාළුනේ බ්ලොක් ගල් එකද මිනිස්සෙක්? ඒකේ දි බ්ලොක් ගල් එළියේ තියෙන බ්ලොක් ගල් ගොඩක් තියෙන. බ්ලොක් ගල් ගොඩ දැක්කට පස්සේ බ්ලොක් ගල් ගොඩේ නැති එක මේ බ්ලොක් ගල් ගොඩින් පනවන්න බැරි එක හිතට හැංගෙනවා එහෙම තියෙනවා කියලා එතන. දැන් යාළු වෙනෝනේ. හිතට අපි දන්න බ්ලොක් ගල් ගොඩෙන් පේනවා කියලා ළමයෙක්ව. බ්ලොක් ගල් ගොඩේ ළමයෙක්ව වෙන් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ එතන නැති එකක් හැංගෙනවා. දැන් යාළු වෙන්නේ නැද්ද? යාළු වෙන්නේ බ්ලොක් ගල් එකද ළමයෙක්ද? ළමයෙක්. ඒ කියන්නේ ළමයක් බ්ලොක් ගල් ගොඩේ ළමයෙක් ඉන්නවද? ළමයා කොහෙද ඉන්නේ එතකොට? ආ. එතකොට දැන් ඔබ ওই සහසම්බන්ධකම් තියෙන එක කොහෙද ඉන්නේ? ඉතින් සහසම්බන්ධකම් තියෙන එක කොහෙද ඉන්නේ? හිතේ. එතකොට එළියේ මොකද තියෙන්නේ? ඉතින් එළියේ මොකුත් නැහැ. ඒ මොකුත් නැහැ කියලා කියන්නේ ඔහොම එකක් නැහැ එළියේ. එළියේ මොකුත් නැහැ නෙමෙයි. එළියේ රූපයක් විද්‍යමාන වෙනවා. ඒ ඒ ඒකනේ පිටුදුනේ තථාගතයන් වහන්සේ ඇත්ත බලන්න කියන්නේ. එළියේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ බැලුවට පස්සේ තේරෙනවා එළියේ එහෙම එකක් නැහැ කියලා. නමුත් එහෙම එකක් මේ හිතට හැගෙනවා. ඒකත් එක්ක යාළු වෙනවා. ඒක කියන්නේ පිටුදුනේ ඒකට තමයි තණ්හා වෙන්නේ. ඒකට තණ්හා වීම නිසා පිටුදුනේ තණ්හා වීම නිසා හටගන්න යම් දෙයක් තියෙනවනේ අන්න ඒක විද්‍යමාන වෙන්න ගන්නවා. තණ්හා නිසා මොනවද හටගන්නේ? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ඔයති ආස්වාදී තැනක් මතු වෙන්න ඕනි මොනව වෙන්නද? හා වෙන්න. මොකද ඔය වෙන් වෙලා හැංගෙන එක වින්නතුනේ ඒක හැංගෙනවම විතරක් නෙමෙයි. ඒ හැංගෙන එක ආස්වාදයි. දැන් ඒවක් දැන් ගන්නට කලප ගන්න. දැන් අපි හිතමු එළිය ඔන්න මැටි වලින් හදලා තියෙනවා කියනකෝ මනුස්ස රූපයක් වගේ එක. දැන් බුදුහාමුදුරු ගාවට ගියාට පස්සේ ඒක තමයි වෙන්නේ. ඒක තමයි ඔය වෙන්නේ. දැන් අපි පිළිමයක් ගාවට ගියා කියමුකෝ. පිළිම ගාවට ගියාට පස්සේ එතන නැති එකක් මොකද වෙන්නේ? මේ හිතේ හැදෙනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඒක හැදෙනකොටම පින්වතුනි ඒක ආස්වාදයි. මොකද හැදෙනට ආස්වාදයි කියලා කිව්වේ? මොකද වෙන් කරගන්න හිත පෙළෙනවනේ. දැන් ඔබට න්‍යාය ගුරු සාමණේර කතා කරලා ඇති. මතකද අවිද්‍යා තෘෂ්ණා පෙළීම කියලා කතා කරන්නේ? නේද? අර වෙන් වෙච්ච ලෝකයකට හරි ප්‍රියයි පින්තුනේ. මොකද ඒක හදාගන්න පෙළෙනවා. නමුත් ඒක හදාන්න බැරි නිසා මේ පෙළීම හටගන්නේ. හදන්න බැරි නිසා හටගත්තු පෙළීම වෙන් වෙලා හැංගෙනවත් එක මොකද වෙන්නේ? එහෙනම් වෙන් කරගත්ත ලෝකේ හදන්න බැරි නිසා එන පෙළීම වෙන් වෙලා හැංගෙනකොට මොකද වෙන්නේ? පිස්සු හැදිලා. පෙළීමේ මොන වෙනවද? පෙළීමෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්තුනි වෙන් වෙලා හැංගෙන හැමතිස්සෙම ඒකත් එක්ක තියෙන තව එකක් තියෙන මොකද්ද ඒ? පෙළීමෙන් නිදහස් මේ වෙන් වෙලා හැංගෙන හැමතිස්සෙම ඒකත් එක්ක තියෙන එකක් තමයි මොකද්ද? ආස්වාදය කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන් වෙලා හැංගෙන හැඟීමයි ආස්වාදය කියන දෙක හැමතිස්සෙම එකටම තමයි තියෙන්නේ. ඒ නිසා වෙන් වෙලා හැංගෙන එක ආස්වාදයිද නැද්ද? ආස්වාදයක් තියෙනවා. මේකෙන වෙන් වෙලා හැංගෙන එක ආස්වාදී එකක් නෙමෙයිද එතකොට? මොකද ඔය වෙන් වෙලා හැංගෙන එක පිටු හිතට රිදෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔබගේ හිතට මහත්ය කියලා හැංගෙන එක රිදෙනවද? ද? මහත්ය කියලා හැංගෙන එක රිදෙනවද? එහෙම නෑ. ඒක රිදෙන එකක් නෙමෙයි. මොකද ඒක හැංගෙනවා කියලා කියන්නේ පිටුනි අනිවාර්යයෙන්ම පෙළීමෙන් අර ඇතුලේ තියෙන පෙළීමෙන් නිදහස් වෙනවා. දැන් අපිට තව ප්‍රශ්නයක් එනවා. එතකොට තර කැර පෙළීම කියන්නේ මොකද්ද කියලා මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ආන්ගේ වෙන් වෙලා හැංගෙනකොට බිඟුතුනාර පිළිහිමක නිදහස වෙනවා. ඒ කියන්නේ වෙන් වෙලා හැංගීමක් කියලා කියන්නේ හැමතිස්සම ආස්වාදයත් එක්කම තියෙන එක. පැහැදිලිද ඔබට? එතකොට අන්න ඒකට කියනවා බිඟුතුනි අර පරිසරය කියලා. පරිසරය කියලා කිව්වේ ප්‍රිය මధుර කියලා හාර තියෙනව නේද? ප්‍රිය මధుර කියලා කියන්නේ අන්න ඒ කියන ආස්වාදී පරිසරයක් හැමතිස්සෙම තියෙනවා ඔය වෙන් වෙලා හැංගෙනවත් එක්ක. ඒ කියන්නේ වෙන් වෙලා හැංගෙනකොටම ආස්වාදයක් එනවා. ආස්වාදයක් එනෝ කියලා කියන්නේ වෙන් වෙලා හැංගිලා. ඔය දෙන්න එකට නින්නේ හැමතිස්සෙම නේද? ඒ නිසා වෙන් වෙලා හැංගෙනවා කියන එක හැමතිස්සෙම ආස්වාදී පරිසරයක තමයි තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? බිඟුතුනි තග්ගාල හිත ඕක අල්ල ගන්නවා. දෙන් වෙලා හැංගුණා කියලා කියන්නේ එතනින් එහාට තණ්හා වෙනවා. ඒක දැන් නවත්තන්න බෑ බෙවිදින. මොකද මුල් අවිද්‍යාව තියෙනවනම් ඔය කතන්දරේ කෙලින්ම පහළට මෙනවා. මුකුත් නවත්තන්න බෑ කිසිම තැනක. අන්නේ විදිහට බෙවිදින මේ වෙන් වෙලා හැංගුණා කියලා කියන්නේ ඕනම දෙයක් තක් ගාලා තණ්හාවෙහි පවතිනවා, තණ්හාවෙහි පිහිටනවා. අන්න ඒකට තණ්හා වුණාට පස්සේ බෙවිදින එතනින් එහාට තණ්හා වීම නිසා හටගන්න වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මොනවද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා මහා දුක්ගිනි කඳක් පටලෙනවා එතනින් එහාට. දැන් එහෙම නැද්ද කියලා බලන්නකෝ. දැන් ඔබට දාලා ගියා කියලා දුකයි. කවුද? දාලා ගියා කියලා දුකයි. කවුද? කවුරු දාලා ගියා නිසා දුක? මහත්තයා මාව දාලා ගිය නිසා දුකයි. දැන් බලන්න එහෙනම් දුක කියන එකට කලින් වෙලා තියෙන දේත් කතා කරන එකක් කියනවා නේ ඔබ. දැන් මලගෙදරට ගියාට පස්සේ අඬාඬ ඉන්නවා. මොකෝ අඬන්නේ? දන්නේ. ඔය අඬන්නේ ඇයි? දන්නේ. අඬන්නේ ඇයි? දන්නේ. එහෙම කියන්නේ නෑ නේද? ඔය අඬන්නේ ඇයි කිව්ව මොකද අහන්නේ? මගේ අම්මා මැරුණා. එහෙනම් අඬනවා කියන කාරණාවට කලින් වෙච්ච දෙයක් තියෙනව නේද? මොකද්ද? මගේ සහ අම්මා. මගේ කියලා කියන එකයි අම්මා කියලා කියන එකයි ওই දෙකම පිඟුතුනි මේ ලෝකේ තියෙනකවත් නෑ. මේ හිතට හැඟෙන වෙන් වෙච්ච කාරණා ওই දෙකම. මම කියලා කියන්නේ මේ හිතට හැඟෙන වෙන් වෙච්ච එක. අම්මා කියලා හිත කියන්නේ ඒත් මේ හිතට හැඟෙන වෙන්වීම නිසා එන ඊළඟ එක. එන අම්මයි මමයි දෙන්නව කොහෙද? පෙට්ටියේ මොකද ඉන්නේ? පෙට්ටිය මොකද ඉන්නේ එතකොට? පෙට්ටිය පෙට්ටිය කවුද ඉන්නේ? පෙට්ටිය මොකෙක්වත් නැහැ. ඒ කියන්නේ පෙට්ටිය මොකුත් නැද්ද? පෙට්ටියේ තියෙන රූපයක්. හිත. හිත ඉවරයි. හිතක් උදා වෙන්නේ නැහැ. රූපයක්. රූපයක් උදා වෙලා තියෙනවා. රූපයක් උදාලා නැද්ද? තියෙනවා. රූපයක් පෙට්ටියේ තියෙනවා. අම්මා ඉන්නවා කොහෙද? හිතේ. ඔබත් ඉන්නවා හිතේ. හිතේ ඉන්න ඔබගෙන් හිතේ ඉන්න අම්මා වෙන් වෙලා. එන්නේ අම්මා මාව අම්මා දාලා ගිහිල්ලා. ඒ නිසා දුකයි. ඒතර දුක හට ගන්න ඕන කරන මූල කාරණා ඔක්කොම කොහෙද තියෙන්නේ දැන් අන්තිමට? හිතේ තියෙන්නේ. හිතේ තමයි අම්මා හැදිලා තියෙන්නේ. හිතේ තමයි ඔබවත් හැදිලා තියෙන්නේ. අම්මයි ඔබයි දෙන්නම හිතේ හැදුනේ අවිද්‍යාව නිසා. ලෝකයේ පිළිබඳ නොදන්න අවිද්‍යාව නිසා තමයි අම්මයි ඔබයි දෙන්නම හිතේ හැදෙන්නේ. අම්මා කියලා කියන්නේ වෙන් වෙච්ච එක. ඔබ කියලා කියන්නේ වෙන් වෙච්ච එකට. නැත්තම් අම්මා කියලා කියන්නේ ෆික්ස් එකක්. ඔබ කියලා කියන්නේ ෆික්ස් එකක්. ඒක තායි කියන එක දිග ඒකද? නෑ. හේතුන්ගෙන් පණවන්න බැරි එක. ඒක හේතු වලින් එහෙම කියන්න බෑ එහෙම එක. මොකද එහෙම එකක් නැහැ. නැති වුණාට මේ හිතට එහෙම ඒවා හැඟෙනවා. මොකද ඒ හැඟෙන එකට මේ හිතේ තියෙන පටිච්චය නිසා තමයි ওই විකෘති ඇතුළේ වෙන්නේ පින්වතුනි. දැන් හිතන්නකො ඔබයි අම්මයි ඉන්න ලෝකෙට කැමති නේද? අර ඔබත් මමත් සිටිනා මේ ලෝක තුල කියලා කියන්නේ. එහෙම කියන නේද? දැන් අපි සින්දු ඇල්බම් එකක්ම ගත්තෝ. ඒකේ තන්නේ කරම තියෙන්නේ මොකද්ද? ඔබ මා හැර ගියා, ඔබත් මමත් ඉන්න, ඔබ මෙහෙම, මේ ඔබ මෙහෙම, ඔබ මෙහෙම වුණා, ඔබයි මමයි පස්සේ මෙහෙම මෙහෙම, ඔබයි මමයි එදා මෙහෙම මෙහෙම, එදා එහෙම වුණා, දැන් මෙහෙම නෑ, දැන් වෙන එහෙම ගිහිල්ලා, දැන් වෙන එකක එක ගිහිල්ලා. ඈ මොකද ඔබේ කඳුලින් ලියු මාවතේ මන් දැන් තනියෙන් යනවලු. ඈ එතකොට ඔබගේ දුක මට උදව්වක්ලු මොනවද බුයි? කරන්නේ? ඒ ඔබයි මමයි, ඒ අයි මෙයයි, එයාගේ ඒ අයි අරකයි මේකයි, ඔය ඔක්කොම කොහේ තියෙනවද ඔය කතා කරන්නේ? එතකොට සින්දු ඔක්කොම ලියලා තියෙන්නේ මොකටද අන්තිම? සින්දු ඔක්කොම ලියලා තියෙන්නේ ලෝකෙ ගැන. හරිද වැරදිද? මොන ලෝකෙ ගැනද? මොන ලෝකෙ ගැනද? මේ ලෝකෙ ඇත්තම තියෙන ලෝකෙ ගැනද ඔය කියන්නේ? නෑ පින්වතුනි, ඔය කියන්නේ වෙන් වෙච්ච ලෝකෙක කතන්දරයක් ඔය කියන්නේ. හරි සුන්දර කතන්දරයක් ඔය කියන්නේ වෙන් වෙච්ච ලෝකෙක. ඒ වෙන් වෙච්ච ලෝකේ තමයි දුක් තියෙන්නේ. සැබෑ ලෝකෙ එහෙම ඒවා නෑ. නේද? අර එක තියෙන මොකද්ද ඔබේ කඳුලින් අද එන්නේ නැහැ. දැන් ගෑලි ගෑලි මතක එහෙම එන්නේ නැහැ දැන්. හරි. මොකද්ද කඳුළු කඳුළුලින් මාවතක් හැදිලා තියෙනවලු. ඒකේ ඇවිදයි යනවලු. යනකොට ඒ හිතට දැනෙන ඒවා ඔබට ඔබගේ හිරුසඳු වේවාලු ඔබට. ඒ කියන්නේ ඉතින්. මේ මනුස්සයා මැරිලා පෙරේතිය කියලා දැන්. දැන් මේ මනුස්සයා වෙන කතාවක් කියනවා. දැන් මේ ඔබට මේ තේන්න පැහැදිලි කරලා දෙන්න හදන්න වින්තුනේ මේ තණ්හාව කියන එක තනිකරම මේ වෙන්වීමත් එක්කම මේ පැටලෙවිච්ච කාරණාව. මොකද වින්තුනේ ඔය හිත ඇසුරු නිසුරු කරන ඔය කැමති ශෝකී කිය ඔය ඇසුරු නිසුරු කරන හැම එකක්ම වෙන් වෙච්ච දේවල්. ඒ නිසා වින්තුනේ මේ ලෝකේ වෙන් වෙනට හරි කැමති ඔය හිත කොහොමද? ඒ විතරක් නෙමෙයි වෙන් වෙච්ච දේවල් ගැන කතා කරන එකටත් කැමති. වෙන් වෙච්ච එකක් ගැන ඇහෙනවටත් කැමති. ඔබ ගැන ඇහෙනවට ඔබ ආසයි. වෙන කෙනෙක් ගැන අහනවට ඔබ හරි ආසයි. දැන් මේ කියන්නේ බොහොම එහායින් තියෙන කාරණායිද මේ හරි විදිහට ගන්න. බුදුහාමුදුරුවෝ ගැන කියන එකටත් හරි ආසයි. බුදුහාමුදුරුවෝ ගැන කියන එකට. කොච්චර කරත් ගුණයට වන්දනා කරන්න කියලා. කොච්චර කරත් වඳින්න මොකටද? කොච්චර කරත් වඳින්නේ බුදුහාමුදුරුවෝ. කොච්චර කරත් වඳින්නේ බුදුහාමුදුරුවෝ. අනේ බුදුහාමුදුරුවෝ ගාව මේ ගුණය තිබුණා, මේ ගුණය තිබුණා. අනේ බුදුහාමුදුරුවෝ කීකේ වන්දනා කරනවා. කමක් නැහැ. පෞසිද්ධ වෙන්නේ නැහැ. පිනක් සිද්ධ වෙයි. නමුත් නිවන වැඩෙන්නේ එහෙම නැහැ. කොච්චර කිව්වත් ගුණයට වන්දනා කරන්න කියලා. ඒක නෙමෙයි කරන්නේ. ඒක කමක් නැහැ. ඒ ඉතින් මේ හිතේ හැටිනේ පින්තුනේ. මොකද වෙන් වෙලා හැංගෙනවා පින්තුනේ මොන දේ දැක්කත්. මේ ඉතින් මේක දැක්කට පස්සේ මේකත් වෙන් වෙලා හැංගෙනවා නං. අර පිළිමේදා වහන්සේ දැක්කට පස්සේ එතනින් නැති බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ වෙන් වෙලා හැංගෙනවා කියන එක ගැන කවද කතාද? එතන මොකද්ද මේ විදිහට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? දැන් ඔන්න ඔබට මේ ලෝකේ ඇත්තට මුණ දෙන්න පුළුවන් ටිකක් හරි. මොකද්ද ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ? මේ බුදුහාමුදුරුවෝ ඇත්තද බුදුහාමුදුරුවෝ නැතද? මම කියන්න බා. මේ කතාව කතා කරලා වැඩක් නැහැ මෙතෙන්ට. බුදුහාමුදුරුවෝ ඇත්තද නැතද නෙමෙයි. එක්තරා ಗುಣ සමුදායක් තියෙනවා. ඒ කියන්නේ ඒ ಗುಣ සමුදාය කියලා කියන්නේ ඒක ෆික්ස්ද? නෑ පින්තුනේ. දැන් ඔබට අපි කලින් කතා කරේ ඔබ ඔය හිතවල එක්තරා ಗುಣ જાතියක් පිහිල්ලා තියෙනවා කියලා. අපි අර ಗುಣ ගැන කතා කරේ. ඒ ಗುಣ ඔය හිතවලට විතරද උපදින්න පුළුවන්? ඔය හිතේ විතරද උපදින්න පුළුවන්? එහෙම එකක් නෑ. හේතු ගැලපෙන්නේ මොන හිතකද? ඒ ගැලපෙන ඕනම හිතක. එහෙම ಗುಣ උපදින්න පුළුවන්. ඒ ಗುಣ කාටද අහිතිද? එහෙම එකක් නෑ ලෝකේ. බුදු ගුණ කොයි බුදුහාමුදුරට ආයිති? මම භගවා කියන ගුණය ගෞතම බුදුහාමුදුරන්ගේද? කාශ්‍යප බුදුහාමුදුරන්ගේද? අනුමදස බුදුහාමුදුරන්ගේ කාගේද? එහෙම එකක් නෑ. හැබැයි භගවා කියලා ගුණයක් නැද්ද? භගවා කියලා ගුණයක් විද්‍යාමාන වෙනවා. ඒක ලෝකේ ධර්මතාවය. ඉතින් හේතු ගැලපුණොත් එහෙම ගුණයක් විද්‍යාමාන වෙනවා. ඊට ගැලපෙන හිතක නේද? දැන් ෂඩ් අසාධාරණ ඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ නැති එකක්ද? නෑ, එහෙම ස්වභාවයක් ලෝකේ විද්‍යාමාන වෙනවා පිංගතුනි. ඒ හේතු ගැලපුණාට පස්සේ ඒ හිතේ එහෙම ස්වභාවයක් විද්‍යාමාන වෙනවා. හැබැයි හේතු ගැලපිලා නැත්තම් ඒ විද්‍යාමාන වෙන්නේ නෑ. ඒ කියන්නේ එතකන් කොහෙද හැංගිලා තියෙනවද? දැන් ඔබට තේරෙනවද මේක? අර ඇත නැත කතාව කියන එක සම්පූර්ණ මහා අමුතු විකාර කතාවක් කියලා. ඒ කියන්නේ මේ ඊළඟට පහළ වෙන මෛත්‍රී බුදු වහන්සේගේ හිතේ ෂඩ් අසාධාරණ ඥාන උදා වෙන්නේ නැද්ද? ඒතර ගෞතම බුදුහාමුදුරු ගාව තියෙන ඥාන ටිකද ඒ? නැත්තම් ඒ ඥාන ටික කොහරි හැංගිලා ඉන්නවද මෛත්‍රී බුදුහාමුදුරු එනකම් බලාගෙන? ආවොන් ටටක් ගාලා හිතර පණිනවද? නෑ. එහෙනම් දැන් ඔබට පේනද ඒක එහෙම කියන්න බෑ කියලා. ඒ මොකද ಗುಣ එහෙම තිබුණා නම් පින්තුනේ උන්වහන්සේ පිරිනවම් පාරන්න මොකද වෙන්නේ? ඒ ಗುಣ ටික එතනින් නැති වෙලා කොහෙට හරි වෙලා ඉන්න හොරෙන් හැංගිලා. ඊට පස්සේ හිතට බහිනවා. එහෙම වෙන්නේ නැහැ. එතකොට පින්තුනේ ඊළඟ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙනකොට උන්වහන්සේගේ හිතේ අදාළ පරිසරය හැදෙනකොට මොකද වෙන්නේ? අර කියන ගුණයක් එතන උදා වෙනවා. ඊට කලින් එක කොහෙට තිබ්බද? නැහැ. ඊට පස්සේ කොහෙට හරි යනවද? නැහැ. බලන්න මේක මේ විද්‍යාමාන වීම කියන එකෙන් විතරයි නේද මේ ලෝකේ පණවන්න පුළුවන්. මේ ලෝකේ වෙන කිසිම විදියට පණවන්න බෑනේ. ඒ කියන හැම එකක්ම විකාරයක්නේ. නේද? හා. ඒතරද අපි කතා කරේ මේ හිතේ වෙන් වෙච්ච හැඟීම කියන එක එතකොට තියෙනකද්ද? දැන් ඔය හැම එකම ගානට දාගෙන මොකද අනිත්‍යතාවය කියන එක ඕන එකකින් ගන්න පුළුවන්. දැන් මේ හිතේ වෙන් වෙලා හැඟෙනවනේ පින්තුනේ. ඒක හැඟීමක්ද නැද්ද? හා. වෙන් වෙලා හැගෙන හැඟීම කියන එකක් තියෙන එකක්ද? ඒකත් මොකක් වෙන එකක්ද? ඒකත් හේතු ගැළපෙලා එහෙම හැඟීමක් උදා වෙනවා. ඒ කියන්නේ මෙතන නැති හැඟීමක් හිතට උදා වෙනවා. ඒක වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා කියන හේතු පදනම් කරගෙන තමයි ඒ කියන විද්‍යාමාන වීම වෙන්නේ. ඒක විද්‍යාමාන වුණාට පස්සේ ඒක හේතු කරා මොකක් උදා වෙනවද? ඒ කියන්නේ වෙන්වීම උදා වුණාට පස්සේ මොකද උදා වෙන්නේ? දුක වෙන මොන උදා වෙන්නේ? වෙන් වුණාට පස්සේ බය උදා වෙනවා, ශෝකේ උදා වෙනවා. ඒ කියන්නේ බය ශෝකේ කියන එක ෆික්ස්ද? වෙන්වීම ෆික්ස්ද? නෑ. ඒක කියන්නේ හේතුඵලයි කියලා තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට මුළු තුන් ලෝකෙම හේතුඵලයි. මොකද හේතුඵල තේරුම් ගන්න පින්තුනි ඔය උදා වෙන වෙන්වීම කියන එකත් නිරෝධ වෙනවා. මොකද ඒක උදා වෙන්න හේතු තමයි ඒක ගැනත් නොදන්නකම. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ ලෝකෙ ගැන නොදන්නකමම තමයි මේ සියලුම ප්‍රශ්න වලට හේතුව. මොකද බින්දුරි නැත්තම් මේ හිතේ කිසිම දවසක ඔය කියන જાතිය වෙන් වෙච්ච ඒවා උදා වෙන්නේ නැහැ. මේ කියන්නේ කිසිම දෙයක් එහෙම වෙන් වෙලා හැංගෙන්නේ නැහැ. නැවතත් මම කියන්නේ ඒ කියන්නේ මට අයිති වෙලා ඒක නෙමෙයි. වෙන් වෙලා හැංගෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රූපය දිහා දැක්කට පස්සේ එතන නැති එකක්. එතنين වෙන් වෙලා මේ හිතේ හැංගෙන්නේ නැහැ කවදාවත්. හැංගෙන්නේ නැහැ කියලා කියන්නේ එතنين එහාට ආදරය කරනවා කියන කතාව මොන වෙනවද? ඉවරයි. සෙනෙහස කරනවා කියන කතාව ඉවරයි. දැන් ඉතින් ආයි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? එතකොට මේ රහතන් වහන්සේලා ලෝකෙට අනුකම්පා කරනවා කියලා කියන්නේ. උන්වහන්සේලා ලෝකෙට අනුකම්පා කරනවා හරි. මොකකට අනුකම්පා කරන්නේ නැද්ද? වෙන් වෙච්ච ඒවාට අනුකම්පා කරන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් වෙන් වෙච්ච ඒවා නැහැනේ අනුකම්පා කරන්නේ. ඒ නිසා උන්වහන්සේලා ආර්ය මෛත්‍රිය වඩනවා. මොකටද? ලෝකෙට මිසක් ආර්ය මෛත්‍රිය වඩන්නේ වෙන් වෙච්ච කෙනෙකුට. මොකද එහෙම වඩනවා කියලා කියන්නේ මේ වඩන්නේ ආර්ය මෛත්‍රිය නෙමෙයි. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ වෙන් වෙච්ච එකකට වඩන එකක් නෙමෙයි. ආර්ය මෛත්‍රිය වඩන්නේ ලෝකෙට. ලෝකෙ කියලා කියන්නේ සියලුම විද්‍යාමාන වීම වලට. හැබැයි වෙන් වෙච්ච එකටත් කියන්නේ ලෝකෙම තමයි. ඒකයි කියන්නේ මේකදී මේක එකම වචනෙනේ දැන් මේ. ඒක අර ඒ කියන එක වැරදිත් නෑ ඉතින්. මම ලෝකෙ වෙනුවෙන් ආර්ය මෛත්‍රිය වඩනවා. ඒක හරිත් නෑ වැරදිත් නෑ. අහන්න ඕනි ඔයා ඔය ආර්ය මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ මොන ලෝකෙටද? එයා කිව්වොත් එහෙම මේ යථාර්ථවත් ලෝකෙට. යථාර්ථවත් ලෝකෙ හිත් තියෙනවා. අන්නේ යථාර්ථවත් ලෝකෙට තමයි මේ ආර්ය මෛත්‍රිය වඩන්නේ. එයා කිව්වොත් එහෙම වෙන් වෙච්ච ලෝකෙට වඩන්නේ කියලා. එහෙනම් ඔය වඩන්නේ ආර්ය මෛත්‍රිය නෙමෙයි. මොකද වෙන් වෙච්ච ලෝකේ කියලා කියන්නේ බෙගතුනේ මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. පැහැදිලිද? ඔය වෙන් වෙච්ච ලෝකේ තමයි පින්තුනේ ඔය කියන ආදරේ, ඔය කියන ගැටීම්, ඔය කියන ඇලීම්, ඔය කියන දුක්, ඔය කියන කතන්දර ඔක්කොම වෙන් වෙච්ච ලෝකේ තමයි බිහි වෙන්නේ. මොකද වෙන්ුනේ නැත්තම් පින්තුනේ ඔය එකක්වත් පැනවන්න බෑ. එකක්වත් උදා වෙන්නේ නැහැ එතනින් එහාට. මොකද ඔබට කොයිම වෙලාවක හරි වින්නතුනේ ෆික්ස් මිනිස්සෙක්ක පේන්නේ නැත්තම් ෆික්ස් මහත්යෙක්ක ෆික්ස් නොවන කෙනෙක්ක ෆික්ස් දරුවෙක්ව පේන්නේ නැත්තම් වින්නතුනේ මේ යථාර්ථවත් විපාකෙන් කිසිම වෙලාවකදී ඔය හිතේ ගැටීම හටගන්නේ නැහැ වින්නතුනේ. ගැටීම හටගන්න කිසිම හේතුවක් නැහැ. මොකක් එක්කද ගැටීම හටගන්නේ ඉතින්? කාටද බනින්නේ? ෆික්ස් දරුවෙක් හිතෙන්නේ නැත්තම් පිටුදේ කාටද බනින්නේ? බනින්න බෑනේ. බනින්න නම් ෆික්ස් දරුවෙක් පේන්න ඕනේ, මේ හිතට හැංගෙන්න ඕනේ. දැන් මේ ඒක මේ බොරුවටද හැංගෙන්නේ? නෑ පිටුදේ රියැලිටිෙම හැංගෙනවනේ. හැබැයි හද්ද බොරුවක්. හද්ද බොරුවක්. තන්නේ කරම අමු බොරුවක් වින්දුනේ. නමුත් බොරුවක් කියලා මාත්‍රයක් අති දෙන්නේ නැහැ. කෙලින්ම 100ට 100ක් රියැලිටිෙම පේනවා හැංගෙනවා. කෙලින්ම රූපය දිහා දැකගම කෙලින්ම කොච්චර බොරුවක් වුණත් වින්දුනේ ඒක රියල් කියලාම හැංගෙනවා. ඒක තමයි වින් වෙච්ච එක. ඔන්න ඕක තමයි හොඳට තේරුම් ගන්න ඕන වින්දුනේ. දැන් ඒක තේරුම් ගන්න තමයි අපි අර එක එක උදාහරණ ගන්නෙ. මොන උදාහරණද? ඕන උදාහරණයක් ගන්න. මැල්ලුමක් ඉතින් ගන්න ප්‍රශ්නයක් නැහැ. වෙන් කරගන්න බැරිව ඔප්පු කරන්න. සහ මේ ලෝකේ ඇත්තම තියෙන්නේ මොනවද කියලා ඔප්පු කරන්න. විද්‍යාමාන වීම තියෙනවා. ඒ කියන්නේ විද්‍යාමාන වීම කියන්නේ මේ ලෝකේ තියෙන කාරණාව. ඒ කියන්නේ මේ ලෝකේ විද්‍යාමාන වීම විද්‍යාමාන වෙනවා. වෙන් වෙච්ච මැල්ලුම කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ ෆික්ස් මැල්ලුම් කියලා එකක් නැහැ. ෆික්ස් ටීවී එකක් කියලා එකක් එහෙම ඒවා නැහැ ලෝකේ. හැබැයි ටීවී කියන නමින් හඳුන්වන විද්‍යාමාන වීමක් නැද්ද? එහෙම එකක් තියෙනවා. ඔන්න ওই දෙක පිළිබඳව හොඳට ඕක, ඒ කියන්නේ යථා ලෝකයයි බොරු ලෝකයයි කියන එක පිළිබඳව හොඳ සිහියෙන් ඉඳලා ওই දෙක හැමතිස්සෙම වෙන් කරගන්න ඕනේ. වෙන් කරගෙන අවශ්‍ය එක පිළිබඳවයි කලකිරෙන්න ඕනේ. යථාර්ථවත් එක ගැන කලකිරෙන දෙයක් නැහැ ඉතින්. මොකද ඒක කලකිරෙන තියෙන්නේ. දැන් මිනිස්සෙක් මරුණා කිව්වට පස්සේ දැන් ඒ දුක ආයි හටගන්නේ නැත්තම් දැන් මිනිස්සෙම මැරෙනාට පස්සේ ඔබට දුක දැනෙනවනේ, මේ හිතේ දුක පීඩාවක් එනවනේ පිංගතුනේ. දැන් ওই දුක් පීඩාව නැවත හට නොගෙන ඉඳීම උදසානා. මොකද්ද ඔබ කරන්න ඕනේ? දැන් යන්න ඕනේ ප්‍රශ්නේ මුලට. මොන්න මුලින්ම හටගන්නේ මොකද්ද? පීඩාව. ඇයි ඒ පීඩාව හටගන්නේ? මිනිස්සයා මැරුණා කියලා හිතන නිසා. මිනිස්සයා මැරුණා කියලා හිතෙන්නේ නැත්තම් පීඩාව හටගන්න පුළුවන්ද? පීඩාව හටගන්න විදියක් නැහැ. මිනිස්සයා කියලා හැඟුණේ කවුරු කියලා හැඟුණ නිසාද මෙතෙන්ට? මෙතෙන්ට මම කියලා හැඟුණු නිසා, මෙතෙන්ට මිනිස්සයා කියලා හැඟුණු නිසා, ඔන්න ඔය දෙක හැංගිච්ච නිසා ඒක හේතු කරගෙන පීඩාව ගින්දර කියන එක උදා වුණා. ඒ කියන්නේ ඔය දැනෙන දුක කියන එක උදා වුණා. එතකොට දකින්න දුක මොකක්ද? මිනිස්සයා මරුණාට පස්සේ හිතර මහා ගින්දරක් එනනේ පිච්චීමක් 10. ඕන් ඔය කියන මහා ගින්දර මරණ දුක කියන එක දැනෙන දුක නේද? ඒ දුක ඒක දැනෙන දුක නම් මොකද දකින්න ඕන දුක උතන? දැන් තථාගතයන් වහන්සේ දුකක් පණවන්නන්න පිංගුතුනේ මේ ලෝකේ. මේ ලෝකේ දුකයි. අපි හිතමු ඔතන බුදු පියාණන් වහන්සේ වැඩියා කියලා. දැන් බුදු පියාණන් වහන්සේ ඔතන දුක කියලා යමක් පෙන්නනවා. මොකද උන්වහන්සේ දුක කියලා පෙන්නන්නේ? අර වෙන් වෙච්ච ලෝකේද ඇත්ත ලෝකේද? වෙන් වෙච්ච ලෝකේ තමයි දුක කියලා පෙන්නන්නේ. ඔය ඔන්න දුක හැදිලා තියෙනවා හිතේ. ඒ කියන්නේ අඬන එකද? බුදු පියාණන් වහන්සේ කියනවා පේනව නේද මහාන? දුක හැදිලා. දැන් උන්වහන්සේ පෙන්වෙ මොකක්ද? අර මනුස්සයාගේ අර අඬන ටික දෙ පෙන්නන්නේ නෑ. අර හිතේ හැදිච්ච දුක පෙන්නනවා. ඒක ඉවර හිතේ හැදිච්ච වෙන් වෙච්ච ලෝකෙ පෙන්නන්නේ දුක කියලා. ආන් දුක හැදිලා. ඒ කියන්නේ අර වෙන් වෙච්ච ලෝකෙ තමයි දුක කියලා පෙන්වන්නේ. මොකද්ද වෙන් වෙච්ච ලෝකෙ ඉන්නේ කවුද? එතුමා ඉන්නවා. එයාගේ අම්මා ඉන්නවා. එයාගේ ඥාතියෝ ඉන්නවා. එයාගේ අනාගතය තියෙනවා. එයාගේ අතීතය තියෙනවා. අන්න ඒ ලෝකෙ. ඒක තව කෙටි කරලා ගත්තොත් එහෙම එයා නැත්නම් එයාගේ අම්මා අන්න ඒක තමයි වෙන් වෙච්ච ලෝකේ. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ දුක කියලා පෙන්වන්නේ. ඔන්න ඔය කියන දුක සමුදේ වෙන විදිහ තමයි බුදු කෙනෙක් ධර්ම දේශනා කරේ. මිසක් අර කඳුළු හලහල අඬන එක සමුදේ වෙන විදිය නෙමෙයි. දුක සමුදේ වෙන විදිහයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. මොකක්ද දුක සමුදේ වෙනවා කියලා කිව්වේ? අන්න අර ලෝකයේ සමුදේ වෙන විදිය. මොන ලෝකෙද? වෙන් වෙච්ච ලෝකේ. ඒ කියන්නේ ඔබ එයා ඉන්න ලෝකයේ තියෙන්නේ. අන්න ඒ ලෝකේ සමුදේ වෙන විදිය තමයි පින්තුනි චතුරාර්ය සත්‍ය වල තියෙන දුක්ක මොකක් කියලාද? දුක්ක සමුදේ කියලා. ඒ කියන්නේ දුක කියලා මුලින්ම දැක්ක මොකද්ද? අර වෙන් වෙච්ච එක. අන්න දුක. ඒක කොහොමද සමුදේ වෙන්නේ? මෙන්න මේ ක්‍රමයටයි සමුදේ වෙන්නේ. ඒක කොහොමද නිරෝධ කරන්නේ? මෙන්න මේ විදිහට වැඩපිළිවෙල කරගෙන යන්න. එතකොට ඔය වෙන් වෙලා හැංගෙන එක හැංගෙන්නේ නැතු වෙයි. අන්න දුක්ක නිරෝධය. ඒ උදෙසා මොනවද කරන්න ඕනි? මෙන්න මේ විදිහට හිතන්න, මෙන්න මේ විදිහට කරන්න. මෙන්න මේ දේවල් කතා කරන්න. ඔන්න ඔය ටික ඔයා කරගෙන යන්න. ඒ කරගෙන යනකොට අර වෙන් වෙච්ච ලෝකයේ මේ හිතේ හැදෙන එක මොනව වෙනවද? නිරෝධ වෙලා යනවා. දුක්ඛ නිරෝධ වෙලා යනවා. ඒ දුක්ඛ නිරෝධ වෙලා යනකොට ඒකේ අතුරුඵලයක් විදිහට මොකක් නිරෝධ වෙලා යනවද? ආයෙත් කියන්නේ අර වචනේම තමයි. මොන දුක නිරය? ඒ දුක නිරෝධ වෙනවා. ඒකේ මොන දුකද? ඔය එන්නේ මරණ දුක, ශෝක, පරිදේව, උපායාස. ඔය කියලා කියන්නේ ඔබ. මේ හිත දරන්න බැරි පිච්චිලා යන එක, බය, මට මොන හරි වෙයි කියලා එන බය. ඔය කියන 11 මහා ගිනි කඳම නිරුජ්ජಂತಿ. ඔන්න ඔය 11 මහා ගිනි කඳම නිරෝධ වෙලා යනවා. ඒක ඇවිල්ලා පින්තුරි මේ බොහොම අතුරු කාරණාවක්. ඒක මේ බුදු පියාණන් වහන්සේ වෙන්න බෑ කියෙම නෙමෙයි. බලන්න පින්තුරි ඕක පිටපොට පැටලපු ගමන් මොකද වෙන්නේ? මේ බුදුබණ කියලා කියන්නේ හරි නෙගටිව්. ඇයි කතා කරන්නේ? දුක ගැනමයි. ඔව්. දුක ගැන තමයි කතා කරන්නේ. කතා කරන්නේ පින්තුරි දකින්න දුක ගැන. ඔන්න ඔය වෙන් වෙච්ච එක දුකක් ලෙස දකින්න කියලා තථාගෙන හස පෙන්වන්නේ. වෙන් වෙච්ච එක දුකක් ලෙස දකින්න. උන්වහන්සේකට දාපු නමක් තියෙනවා. මොකද්ද නම? දුක. ඔන්න ඔය වෙන් වෙච්ච එකට දාපු නම තමයි තථාගෙන හස මොකද්ද? දුක කියලා කියන්නේ. මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකක් දේශනා කරන්නද? දුක්ඛාරි සත්‍ය දේශනා කරන්න. දුක්ඛාරි සත්‍ය දේශනා කරන්න. ඒ කියන්නේ මේ ලෝකෙට දුක පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ කියන්නේ මෙච්චර කල් ලෝකේ ඒක තිබුණේ නැද්ද? තිබුණා. දුක කියලා නෙමෙයි ඒකට කිව්වේ. ඒකට කිව්වේ ලෝකේ නැත්නම් ඒකට කිව්වේ මම කියලා. ඒක මොකක්වත් දන්නේ නැහැ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් කට්ටි ජීවත් වෙනවා. එහේ මමත් ඉන්නවා, අනිත් අයත් ඉන්නවා. අපි බෞල් වෙලා ආදි වශයෙන් ඉතින් ලෝකෙ ගොඩ නගාගෙන දිනුනු වෙලා එහෙම අපි ඉන්නවා. ඉතින් ඒක තමයි ලෝකේ. ඔන්න ඔය කියන ලෝකයේ අස්සෙම ලෝක දෙකක් තියෙනවා කියලා බුදුපියාණන් වහන්සේ පෙන්නලා එකක් දුක කියලා පෙන්නවා. ඒක නිසා හටගන්න ඉතුරු ටික මේක කියලා පෙන්නවා. සහ ඔය දෙකටම අදාළ නොවන ඇත්ත ලෝකිකුත් තියෙනවා. ඒක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පෙන්වන්නේ. අන්නේ යථාර්ථය. දැන් හොඳට තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය. දැන් මේ චතුරාර්ය සත්‍ය ස්වාමීන් වහන්සේ මේ දේශනා කරේ මොකක් ඇසුරු කරගෙනද? මේ දවස්වල කතා කරගෙන වෙන් කර ගැනීම කියන කාරණාව යටතේ. දැන් ඔබට තේරෙන්න ඕනේ දුක කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධ මාර්ගය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ කියන එක මේ ස්වාමීන් වහන්සේ කියන නිසා පිළිගන්න ඕනේ නැහැ. ඔබම කල්පනා කරලා බලන්න. ආපු ධර්ම ප්‍රශ්නාවේ ඕක නිසා නෙමෙයිද කියලා. එන්න තරම ප්‍රශ්නේ නෝක නිසා නෙමෙයිද කියලා කල්පනා කරද්දී ඔබම කල්පනා කරලා බලන්න. ඔබ ඔය හිත මේ මෙච්චරකල් දුක්කින් දෙන දුක්කින් දේ ඔබව ගොඩනගා ගන්න කියලා නෙමෙයිද? කේම මෙච්චරකල් දුක්කින් දෙන දුක්කින් දේ ඔය හිතයි ගතයි සේරම ඔබව ගොඩනගා ගන්න කියලා නෙමෙයිද? ඔබව රැක ගන්න කියලා නෙමෙයිද? ඔබව විනාශ වෙන එක නවත්තන්න කියලා නෙමෙයිද? ඔබව පල්ලෙහාට වැටෙන එක නවත්තන්න කියලා නෙමෙයිද? ඔබව උස් කර ගන්න කියලා නෙමෙයිද? ඔබව මුදුන් කර ගන්න කියලා නෙමෙයිද? ඔබගේ දරුවා මුදුන් කරගන්න කියලා නෙමෙයිද? දරුවාව වෙන් කර දරුවාව අනිත් අයට වඩා හොඳ කෙනෙක් කියලා එයාව මතු කර කර පෙන්වන්න කියලා නෙමෙයිද? ඔබගේ දරුවට හානියක් වෙද්දි ඒක නිසා නෙමෙයිද? ඔය කරපු හැම එකක් මේ කියන්නේ ඔය හිතෙන් ගතින් යම් වෙහෙසක් මේ තාක් ජීවිතේ සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච සියලුම වෙහෙසවල මොකක් නිසා වෙච්ච ඒවාද? වෙන් කර ගැනීමත් එක්ක වෙච්ච ඒවා. මොකද මූලික වෙන්කර ගැනීමත් එක්ක හටගත්ත මහා දුක් යායක් තියෙනවා. ඒ මූලික වෙන්කර ගැනීම නිසා වෙන් වෙච්ච ඒවා නිසා හටගත්ත තවත් දුක් යායක් තියෙනවා. ඒවට කියන ඥාති වියසෙනනවා සමන්නාගතස දුක්ඛ කියලා. භෝග වියසෙනනවා සමන්නාගතස දුක්ඛ කියලා කියනවා. දිට්ටි වියසෙනනවා සමන්නාගත දුක්ඛ කියලා කියනවා. පිඟුතුනි ඥාති වියසෙනනවා සමන්නාගතස දුක්ඛ කියන එක පිඟුතුනි පොඩි කන්දරාවක් නෙමෙයි ඔය තියෙන්නේ. මොතන මෙතන නැති එකක් වෙන් වෙලා හැංගුණාට පස්සේ ඒක ප්‍රත්‍ය කරගෙන මෙතනත් වෙන් වෙලා හැංගෙනවා. එතන වෙන් වෙලා හැංගුණාට පස්සේ වෙන්තුනේ ඒකට එන ප්‍රශ්න කන්දරාවම එනවා මෙහෙට. ඒක තමයි එන්නේ ඥාතිය මැරුණා. ඥාතියට දීපල නැති වුණා. ඥාතියා දුකටපත් වුණා. ඥාතියාගේ භෝග විසිරෙනවා. ඥාතියා මැරෙන්න ලං වෙලා ඥාතියට පිළිකාවක් හැදිලා. ඔයි පිළිකාවක් හැදිච්ච නිසා නෙමේ දුකෙන්. මොකට පිළිකාවක් හැදෙන නිසාද? ඥාතියට පිළිකාවක් හැදෙච්ච නිසා. මොකද ඥාතිය කියන එකට තමයි බැඳිලා තියෙන්නේ. පිළිකාවට නෙමෙයි. ඥාතිය කියන එකට බැඳෙනවා. මොකද ඥාතිය කියලා කියන්නේ මේකට වෙන් වෙච්ච එක. ඥාතිය කියලා කියන්නේ ෆික්ස් එකක්. මේ ලෝකෙ නැති එක. එතකොට ඥාති වියසේනනවා සමන්නාගතස්ස දුක්ඛ කියන මහා දුක් කන්දරාවෙම නිදහස් වීමද සමගද කරන්න තියෙන්නේ? පිළිකාවට බෙහෙත් දෙන එකද? මොකද කරන්න තියෙන්නේ? ඥාතියව මරලා දාන්න. කාටත් කියන්නේපා. ඥාතියව මරලා දාන්න. මේ ළඟදී ගුරු ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගේ ගිහිගල පිය තුමන් වහන්සේ පැවිදිලා ඉන්නවනේ. ඉතින් උන්වහන්සේ කියලා තියෙන ගුරුහාමුදුරුව මුණ ගැහිලා ගුරුහාමුදුරනේ මේ මගේ කොන්ද හරියට රිදෙනවා කියලා. ගුරුහාමුදුරුව ටිකක් කළා කල්පනා කරලා හිටියලු. කල්පනා කළා කියලා එනවා ඔබ වහන්සේ මැරෙන්න කිව්වා. උන්වහන්සේ ටිකක් කළා නැගලා එක පාට කන්ෆියුස් වෙලා ගිහිල්ලා. ඊට පස්සේ තේරෙනවලු ආ හරිනේ. වන්දනා කළා වැටල. වචන එක එක වචනය කියලා දෙන්නේ. එනවා ඔබ වහන්සේ මැරෙත්. තේගුතුරි දහමක් දහමක් අවබෝධ නිසා හරි නැත්තම් එවලම ඇත්තම අපවත් වෙනවා. පපුය මාරු වෙදිලා. එනවා ඔබ වහන්සේ මැරෙත්. කියන එක හරිද වැරදිද? හරියට හරි. මොකද කොන්දේ අමාරුව නිසා නෙමෙයි ඔය හිතර දුක එන්නේ. ඔබ වහන්සේ නිසායි ඔය හිතර දුක එන්නේ. කොන්දේ අමාරුව නිසා හිතරෙන දුක නැති කරන්න මොකද කරන්න තියෙන්නේ? ඔබ වහන්සේ මැරෙන්නේ. ඒතකොට කොන්දේ අමාරුව නිසා එන දුක නැති වෙනවා. කොන්දේ අමාරුව එන්නේ නැද්ද කියන්නේ? කොන්දේ අමාරුව එනවා. කොන්දේ අමාරුව නිසා එන දුක එන්නේ නැහැ. එහෙනම් ඥාතියෝ නිසා ඔබට දුක එනවා නම් මොකද කරන්න තියෙන්නේ? ඈ? ගත්තටි වනස තිබ්බ වෙඩි. ඊට පස්සේ ඥාතිය මරුණා කියලා අඬන ඉන්න තියෙන ආයසරය දුක නැති වුණා. ඈ? ඒව නේද මිනිස්සු කරන්නේ. මේ ගෑනිත් එක නම් මට ඉන්න බෑ. පුදුම මල කරුමිය මේ ගෑනිත් එක තියෙන්නේ. මොකද කරන්නේ? ගත්තා T56 තිබ්බ වෙඩි ඔලු කුඩු වෙන්න. ඊට පස්සේ අඬන ඉන්නවා. අයියෝ අපරාධයක් කරේ මොන අපරාධයද මේ වුනේ මන. ඉවරයි මේ පවුනේ මොන උනාද මේ මිනිස්සයා. ඊට පස්සේ හිරේ ලැගලා මොකද කරන්නේ? මුළු ජීවිත කාලෙම ආයි තඬන ඉන්නවා. එක මාත්‍රයක් දුක නිදහසනාද? මුකුත් උන්නේ නැහැ. මුකුත්ම උන්නේ නැහැ වෙනතන. මොකද ඒක නිසා නෙමෙයි දුක එන්නේ ඒක. දැන් අපි දු නෝනා මැරුවා කියලා. හිරේ ගිහිලත් අඬනවා නේද? ඉතින් නෝනා මැරුණානේ. ඇයි අඬන්නේ? නෝනා මැරුණේ නෝනා ඉන්නවා හිතේ. මොකද නෝනා මැරෙන්නේ නැහැ වෙඩි තිබ්බා කියලා. වෙඩි තිබ්බා මොකද්ද වෙන්නේ? හිතෙන් ගතක් වෙන් වෙනවා. ඒ කියන්නේ හිතයි ගතයි එකට විද්‍යාමාන වෙන ස්වභාවය වෙනස් වෙනවා. ඔච්චරයි වෙන්නේ වෙඩි තිබ්බාම. නෝන මැරෙනවද? නෝන මැරෙනවා තියාපේ විතර නෝනට හීරෙන්නේවත් නැහැ. මොකද මූනිස්සමකට බෑ නෝන එක්ක මරන්න. ඇයි? ඇයි බැරි? නෝන ඉන්නේ හිතේනේ. එහෙනම් උ වෙඩි තියාගන්න කොහෙටද? හිතට වෙඩි තියාගන්න මේ පැත්ත හරල ඩූම් ගාලේ. ඒතරේ මැරෙනවද? ඒත් මැරෙන්නේ. ඒතරේ ඌ මැරෙනවා. දුකෙන් නිදහස් වෙන්න බෑ. බලන්න මිනිස්සු විඳ කරන මිනිස්සු කරන වැඩ. මට අර ප්‍රශ්න මේ ප්‍රශ්න අනිත් ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න. මං මැරෙනවා ගිහිල්ලා බෙල්ලේ වැරද්ද දාගෙන. දැන් ඒක ගුම් මැරෙනවා. ඉතින් බෙල්ලේ වැරද්ද දාගන්න. මොකද්ද විසඳෙන්නේ? මොකද්ද විසඳෙන්නේ? මුකුත් විසඳෙන්නේ නැහැ. කිසිම දෙයක් විසඳෙන්නේ නැහැ. එකක් වෙනවා. ඒකට මනුස්ස ජීවිතයක් ආයි හම්බෙන්න තු වෙනවා. වෙනනම් මුකුත් වෙන්නේ නැහැ පිටුතුනි. මොකද බෙල්ල වැලක් දාගත්ත කියලා ඒකව මැරෙන්නේ නැහැ. බෙල්ල වැලක් දැම්ම කියලා ඒකව මැරෙන්නෙත් නැහැ. ඒක මැරෙන්නේ මේ අහවල් කෙනාගේ ප්‍රශ්න නිසා, ආදිවාසීන් ඔය ප්‍රශ්න නිසානේ මැරෙන්නේ. මොකද මානසික පීඩාව නිසානේ මැරෙන්නේ. තේපිකුදුනි මැරුණාට ඉතින් මැරන්න බෑනේ. බෙල්ල මිරික ගත්ත කියලා මිනිහා මැරෙන්නේ. එහෙනම් අවිද්‍යාව තුසනා නිසා හටගන්න ජාතිය කොහෙද හැදෙන්නේ? බෙල්ලේ. බෙල්ලේ හැදෙන්නේ නැහැ ජාතිය. ඉතින් බෙල්ල මිරික ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බෙල්ල මිරික් ගන්නවා. මිරික් ගත්තම මොකද වෙන්නේ? ඉතින් ආයෙ ඉන්නවා ඒක. ඒකත් ඉන්නවා. ඒකට ප්‍රශ්න කරපුවා ඇත්තෝ? ඒගොල්ලෝ නැද්ද? ඒ වුණුත් ඉන්නවා. ඔක්කොම ඉන්නවා. අර මානසික පීඩාව මොකද වෙන්නේ? ඒක නැති වෙනවද? නෑ පිටුතුනි. ඒ මනුස්සයාගේ මානසික පීඩාව එහෙමමයි. බින්දුවක්වත් අඩු වෙන්නේ නැතාව පීඩාව වැඩි වෙනවා. ඇයි ඒ? ඒක ඊට පස්සේ හිතෙනවා. පීඩාවේ යන්තම් කර නිදාස වෙන තිබුණා. පණ තිබුණා මේ ගැණිගේ කන පුරවල එකක් ගහලා. දැන් මොකද වෙන්නේ? දැන් හදිස්සියට කේන්ති ගියාට පස්සේ කනටවත් ගහන්න විදිහක් නැහැ ඇයි? මැරිලානේ. පුදුම අනාතකට වැටෙනවා පින්වතුනි. ඉස්සර නම් වරදක් කරාට පස්සේ බයින්න හරි තිබ්බා. දැන් මැරිලා අමනුස්සය වෙලා. දැන් අමනුස්ස ශරීරයක් තියෙන්නේ. දැනුත් කුණු හරුප කියලා බයිනවා. නමුත් ඒක ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. දැන් ඊට වඩා ගේන් තියන්නේ නැද්ද? ඒ ඔබට හිමි වෙලා නැද්ද? රොබෝට් එහෙම අමනුෂ්‍ය ආවේශ උනාට පස්සේ දැන් ඔබගේ දරුවට එහෙම බයිනකොට ඌ ඉන්නේ ඇහුන්නේ නැහැ වගේ ඈ කියලා අහවල් අර වැඩේ කරා නේද කියලා ගිවඩ වශයෙන් මොකද කියන්නේ? ඊරසි කරා නේද? මොකද මම කියන සිංහල තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැහැ. ඉගෙන ඒකද නිකන් හිතන්නකෝ. ඔබට හොඳටම කේන්ති කියලා පීඩාව වෙන ඉඳාස එන බයිනකොට ඒකට ඇහෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? කේන්ති අඩු වෙනවද? පහ වෙනවද? පහ නෙමෙයි කේන්ති 10 වෙනවා. 10 15 20ත් වෙනවා සමහරවල්. පහ වෙනව නෙමෙයි. දැන් හිතන්නකෝ මේක බෙල්ල වැරදාගෙන මරුණා කියලා. දැන් ඊට පස්සේ අර භූතය උටේ ගින්නේ නැද්ද? ඉතින් ඉන්න උන්ට ගින්නේ හිතේනේ. ඉතින් ආයිත් කේන්ති යනවා. නෝන මහත්තයා දරුවත් එක්ක ආයිත් කේන්ති යනවා. දැන් එවුන් වැරදිත් කරනවා. දැන් මරුණාට පස්සේ දැන් හිතන් ඉතින් දැන් මේක හිතන්නේ මොන වුණත් දැන් අනේ මම මරුණාට පස්සේ මොන වුණත් දැනේ හිතට සෑහෙන්නේ නැහැ. මොකද මැරෙන්නේ ඒකනේ. මගේ වටිනාකම මුන් එකටවත් තේරෙන්නේ නැහැ. හිටපිය මං තොපිට මං මැරිලා පෙන්නනවා. තොපිට එතකොට තේරි මං කොච්චර වටින මිනිහෙක්ද කියලා. මං තොපිට හොඳ වැඩක් කරනවා කියලා හිතන මොකද කරන්නේ? වහබීලා මැරෙනවා. දැන් මැරුණාට පස්සේ ඒක එහෙමම ඉන්නවා. දැන් අර ඔක්කොම පේනවා ඊට පස්සේ ගන්ධබ්බේ කියලා හරි ඉපදුනොත් එහෙම කෝ වෙන්නේ? දැන් පේනවා. දැන් අඬන්න නැතුනොත් එහෙම මොකද වෙන්නේ gedere උ? ඈ? මොකද වෙන්නේ? දැන් නෝනත් එක තරහ වෙලා දැන් මැරුණා. සතියක් දැය කරන නෝනා වෙන විවාහයක් කරගෙන වැඩ ඔක්කොම ලෑත් කරලා යනවා. දැන් මේක මොකෝ කරන්න කියන්නේ? දැන් ඒකට හිතනවා අනේ 50 තිබුණා මෝල් ගහින් අර ගහන්න දෙනවා ඔලුව පල දෙන්න කියලා. දැන් ඒක කරන්න විදියකුත් නැහැ. මොකද භූත ශරීරයන්නේ තියෙන්නේ. දැන් වැඩ හුවෙන්නේ නැහැ මොකක්. දැන් කොහොමද පීඩාව? පිංගුතුනේ ඔබ කොහොම බේරිලාද වේරුනේ නේද? සමහරට ඔබටත් හිතෙන්නේ නැතිනේ ඉස්සර. අනේ මැරිලවත් යනවන මුංගේ මේ මල විකාර මට අහන් ඉදලා ඇති වෙලා තියෙන්නේ. මම මුන්ට මෙච්චර කරනවා. නේද? නිතර ඇහෙන මැසිවිල්ලක් නේ ඔබගේ හිතේ නේ. මම මුන්ට මෙච්චර දේවල් කරනවා. මුන්ට කන්න බොන්න හොයලා දෙන්න මං විඳින දුක්ඛන්දර මුන් එක එකක් දන්නවද? උදේ ඉඳන් රෑ වෙනකන් නැහිලා. තොපිට කන්න බොන්න ටිකක් ගෙනහර දෙනවා. තොපිට ගානක් නැහැ ඒක. මං කියන එක වචනයක් අහන්නේ. ඔහොම කියන්නේ නැද්ද? මම මැරිලවත් යනවන. ඔබ කියලත් ඇති සමාල්ලාට. කියලත් ඇති. බල මේක අහන්නේ නැත්තම් අම්මා නැහැ කියලා හිතාගනි. ඈ තාත්තා නැහැ කියලා හිතාගනි. අයියා නැහැ කියලා හිතාගනි. මිනිය තමයි ගෙදෙට්ට එවන්. ඉස්ම කියනවා නේද වින්නතෙන්. ඈ මගේ මිනිය තමයි උඹට බලන්න වෙන්නේ. කරලා බලහන් කොහෙන. මම මේ කියන්නේ මේ ඔබ නිතර කතා කරන ඒවා. දැන් කතා කරන්නේ ඒවා. දැන් ඒවා කියද්දි උඹට මොකද හිතෙන්නේ? අනේ ඒ වගේ එළගොන් වස්සෙක් කියලා. පින්තුනේ එහෙම මිනිස්සු කරනවා. ඉතින් බෙල්ලේ වැරදා ගන්නවා. දැන් මැරෙනවද? මැරෙන්නේ නැහැ. මොකද පින්තුනේ වෙන් වෙලා හැංගෙන එක බෙල්ලේ නෙමෙයි තියෙන්නේ. වෙන් වෙලා හැංගෙන එක තියෙන්නේ බඩේ නෙමෙයි වහබිවකල වැඩක් නැහැ. මුකුත් වෙන්නේ නැහැ. තව තවත් දුකෙන් දුකටපත් වෙන එක විතරයි වෙන්නේ. දරුවෝ නිසා පින්තුනේ ඔබගේ හිතට දුක පීඩාවක් එනවා නම් ඔබ මොකද කරන්න තියෙන්නේ? මොකවද මරන්න තියෙන්නේ? දරුවා නිසා අපට දුක පීඩාවක් කරන ඔබ මරන්න කවද? බය වෙන්න එපා. කවද මරන්න තියෙන්නේ? දරුවා මරලා දාන්න. මේ ටික විතරද මේ රෙකෝඩ් කරලා තිබ්බොත් කොහොමද නේ? ඈ? අම්මා මරන්න, දරුවා මරන්න, නෝනා මරන්න, මහත්තයා මරන්න. මේන යම් පල්ලෙද්ද කොහෙද කියලා කිය. ඔක්කොම මරන්න. නෑ ඇත්ත කියන්නේ. ඇත්තටම මරන්න. දරුවා නිසා නම් දුකේ ඉන්නේ වින්තුනි. දරුවා මරලා දාන්න. දරුවා කියන දේ අහන්නේ නැති නිසා නෙමෙයි ওই දුකේ ඉන්නේ. දරුවා නිසායි ඉන්නේ. දරුවා උපදින්නේ කවුරු නිසාද? දරුවා උපදින්නේ ඔබ නිසා. එහෙනම් දරුවා මරන්න කලින් ඔබව මරන්න. අම්මා උපදින්නේ ඔබ නිසා? නෑ ඔබ නිසා අම්මා උපදුණානේ නේද? නැත්නම් අම්මා නිසා ඔබ උපදුණාද? නෑ වින්තුනි. ඔබ නිසා තමයි අම්මා උපදින්. හරිද මං කිව්වා? හරිනේ නා. අම්මා නිසා ඔබ උපදිනවා නෙමෙයි, ඔබ නිසා අම්මා උපදිනවා. එහෙනම් අම්මාගේ මරණය සම්බන්ධයෙන් හිතට දුකක් එනවා නම් කවද මරන්න තියෙන්නේ? ඈ ඔබව මරන්න. ඔබ මැරෙනට පස්සේ ඔබේ ලයේ උපදින අම්මා මැරෙනවා. ඔබයි අම්මයි දෙන්නම මැරෙනට පස්සේ ඥාතියේ මරණයට පත්වීම නිසා එන දුක කියන එක සදාටම නිරෝධ වෙලා යනවා. ඇත්තටම ඔබ නිසා තමයි අනිත් ඔක්කොම උපදින්නේ. ඔබ නිසා තමයි අම්මා උපදින්නේ, ඔබ නිසා තමයි දුව උපදින්නේ, ඔබ නිසා තමයි දරුවා උපදින්නේ, ඔබ නිසා තමයි ඔක්කොම උපදින්නේ. ජනාධිපතිතුමා උපදින්නේ කවුරු නිසා? ඈ ජනාධිපතිතුමා උපදින්නේ කවුරු නිසාද?
අම්ම නිසා.
බලන්න පිඟුතුනි මේක මහා හරිලා හරි ෂෝක් කතාවක් මේක. ටීවී එකේ යනවා, ඒක යනවා අහවල් ජනාධිපතිතුමා ලබක ඡන්ද ප්‍රතිපල. මෙහෙම කියලා අර කොලම් එකක් පෙන්නලා, බා චාට් එකක් පෙන්නලා මෙන්න මෙච්චර ඡන්ද අරගෙන ඉන්නලා දින්න කිව්වම මේකට පුටුවක් උඩින්දලා සතුටුයි. තියා කියනවා මේ ජනාධිපතිතුමා දින්න. එයා කියනවා මේ මොකෝ උඩපයින්නේ. නේ ජනාධිපතිතුමා දින්න. කොහොම ජනාධිපතිතුමා? ඒ ජනාධිපතිතුමා දින්න. කොහොමද දන්නේ? නෑ මේ අර ටීවී එකේ පෙන්නේ. කවද පෙන්වන්නේ? ජනාධිපතිතුමාද? නෑ එයා දින්න බව විස්තරයක් දැම්මනේ. ඒතර බිඟුදුනේ ඇත්තටම මේකේ නෝයි කෑගහින් කොහේ ජනාධිපති කෙනෙක් ඉන්නේසාද ඔය? අර හිතේ වෙන් වෙච්ච ජනාධිපතිතුමා නිසා. ඒ ජනාධිපතිතුමා ඒ වෙලාවේ පුදුනේ කවුරු නිසාද? එයා නිසා. එයා නිසා ඒ වෙලාවේ ජනාධිපතිතුමා උපදිනවා. ආන්ගේ ජනාධිපතිතුමා දිනනවා හිතේ. ඒ සතුට භුක්ති විඳින්න උඩපයින්නවා. ටීවී එකකුත් ඇත්තකින් තියෙනවා. ටීවී එකක් පැත්තෙන් තියෙනවා. ටීවී එකේ යෝකේ කිසිම සම්බන්ධයක් නැහැ. ටීවී එකෙන් බින්දු පුංචි ප්‍රත්‍යක් දෙනවා. එච්චර. ටීවී එකෙන් මුකුත් කරන්නේ නැහැ. ටීවී එකෙන් කිසිම දෙයක් කරන්න බෑ. පෙට්ටියක් තියෙනවා. ඒක ඇතුලේ රූපයක් ඉන්නවා නිදි කරවලා. ඒක මෙතන තියෙනවා. මෙතන එකේ කඳනවා. මොකක් කී කිරද නන්නේ? මාව දාලා ගියා. කවුද? අම්මා. මාව දාලා ගියා තාත්තා. මං කොහොමද ජීවත් වෙන්නේ? මට ඔක්කොම අහිමි වුණා. පින්ගතුනි ඔය ඔය ශරීරයට කියන්න පුළුවන් නම් මොලේ හොඳ නැද්ද කියලා ගියා කියන්නේ හැමතිස්සෙම. මොකක්? අම්මා දාලා ගියා. මොනම් මිත් දාලා ගියාද? මොකද ඔය ශරීරයට ඔය එකක්වත් අදාළේව නෙමෙයි. හිතට අදාළද? ඇත්තටම විතර හිතට අදාළත් නැහැ. මේ අර මේ හිත නිකන් දුක් විඳිනවා අර අහවල් කාරණාව මේ හිතේ මතුවේ එන නිසා. එතකොට මේ එළියේ තියෙන පෙට්ටිය මොකද දින සම්බන්ධය? කිසිම සම්බන්ධයක් නැහැ පිටුදු. ඒක නිකන් ප්‍රත්‍යය. බලන්න පිටුදු මේ නිවන කියන එක තනිකරම මනෝමූලිකයි. නිවන කියන එක තනිකරම මානසික කාරණාවක්. දුක කියලා කියන්නේ තනිකරම මානසික මනෝමූලික කාරණාවක්. තථාගතයන් වහන්සේ පෙන්නපු දුක කියලා කියන්නේ තනිකරම මනෝලෝකයක්. බුදුබණන් වහන්සේ මේ දුක්ඛ ලෝකේ පටිටිද කියලා අහලා තියෙනව නේද? ඔය මොන දුක ගැනද මොන ලෝක ගැනද කිව්වේ? මෙන්න මේ ගොඩනගෙන ලෝකයේ සම්බන්ධයෙන්. මොකද අනිත් ලෝකේ දුකක් නැහැ කියලා කියන දෙයක් නැහැ ඉතින්. ඊකේ සැපත් නැහැ, දුකත් නැහැ, එහෙම ඒවා ලෝකේ නැහැ. මේ මේ කියන්නේ මේ පියවි ලෝකයේ සම්බන්ධයෙන්. ඒ ලෝකේ එහෙම එකක් අමුතුවෙන් කියන දෙයක් නැහැ. නමුත් පින්තුනි අර කියන වෙන් වෙච්ච ලෝකයක් තියෙන්නේ. අන්න ඒකේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒකේ තියෙන්නේ මොනව විතරයි කියලාද? ඒක කියන්නේ දුක විතරයි. මොකද ඒකට කියන්නේ දුක. ඒ ලෝකෙට කියන්නේම දුක කියලා. මේ දුක ඇතුලේ හැදෙනේවා ඔක්කොම මොනටදයි දෙන්නේ? දුකටමයි. දුක කියන ලෝකේ ඇතුලේ හටගන්න උපකුලක සියල්ලම දුකම කියන ඒවා තමයි. එහෙනම් ඒ ලෝකේ ඇතුලේ ආස්වාදයක් හටගන්නවා නම් ඒක මොකක්ද? ඒකත් දුකම තමයි. ඒකත් දුක කියන එකකින් පනවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඔන්න ඔය ලෝකේ තමයි එහෙනම් තදයන් වාසේ මේ පෙන්නපු දුක කියලා කියන්නේ. දැන් ඔබ බලන්න මේ අත්දකින්න බලන්න හැම තිස්සෙම. එදිනෙදා වැඩ කටයුතු කරද්දී දුක දකින්න. දුක දකින්න. ඒ දුකට හේතුව දකින්න. ඒ දුක සමුදේ වෙන්නේ කොහොමද කියලා දකින්න. දැන් ඔබ කෙනෙක් එක්ක කටයුතු කරද්දී ඔබ බලන්න ඇත්ත ලෝකේ මොකද්ද? බොරු ලෝකේ මොකද්ද? ඇත්ත ලෝකේ තමයි රූපයක් පේනවා. සද්දයක්, ගන්ධයක්, රසයක් ඇහෙනවා, පේනවා. හරි? හිත උදා වෙනවා. ඔන්න ඇත්ත ලෝකේ. බොරු ලෝකේ මොකද්ද? එයයි මමයි කතා කරනවා. ඔන්න බොරු ලෝකේ. ඔන්න ඔය බොරු ලෝකෙ මුලින්ම හඳුන ගන්න. ඒ කියන්නේ ඇත්ත ලෝකෙන් බොරු ලෝකෙ මුලින්ම අයින් කරගන්න. ඒක අයින් කරගෙන ඉවරලා අන්නේ බොරු ලෝකයේ සම්බන්ධයෙන් ඔන්න කලකිරෙන්න පටන් ගන්න. කොහොමද කලකිරෙන්නේ? මුලින්ම කලකිරෙනවා ඒක බොරුවක් කියලා. ඊට පස්සේ කලකිරෙනවා ඒක නිසා මහා ගිනි ජාලාවක් පත් වෙනවා කියලා. ඊට පස්සේ කලකිරෙනවා ඒක හැදෙන විදිහ කල්පනා කරලා. කොහොමද බොරු ලෝකෙ හැදෙන්නේ? බොරු ලෝකෙට තියෙන තණ්හාව නිසා. තණ්හාව නිසා තමයි පිවිදුරු දුක උපදින්නේ. හැබැයි තණ්හාව තියෙන මොන ලෝකෙටද ඔය? අර බොරු ලෝකෙට. ඒ කියන්නේ එයාට තමයි තණ්හාව තියෙන්නේ. එහෙම නෙමෙයිද? ඔව්. ඉතින් එයා කියලා කියන්නේ ඇත්ත ලෝකෙද බොරු ලෝකෙද? බොරු ලෝකෙ. බොරු ලෝකෙට තමයි තණ්හාව තියෙන්නේ. ආන්ගේ තණ්හාව බොරු ලෝකෙට තියෙන්නේ ඇයි? බොරු ලෝකෙ පිළිබඳ නොදන්න ගම නිසා. ඒකට කියන මොකක් කියලාද? අවිද්‍යාව කියලා. ඒ කියන්නේ එයා කියන එක බොරු ලෝකෙනේ. එයා පිළිබඳ නොදන්නකම තමයි අවිද්‍යාව. එයා පිළිබඳ නොදන්නකම නිසා එයාගෙනේ තණ්හාවටගෙන. හරිනේ? අවිද්‍යාව තෘෂ්ණා. අවිද්‍යාව තෘෂ්ණා නිසා මොකද වෙන්නේ? එයා නිසා දුක් වෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා නිසා දුක වෙනවා. හරි. ඒ දුක් ඔක්කොම එන එයා නිසා. ඔන්න දුක හැදිච්ච විදිය. දැන් විකිතර ඔය විදියට ඔබ සිහිපත් කරනවා කෙලිම මුළු සම්පූර්ණ චතුරාර්ය සත්‍යම සිහිපත් කරන එකපාරින්ම. දුකක් දකින්නවා, දුක්ඛ සමුදයක් දකින්නවා, නිරෝධයක් දකින්නවා, මාර්ගයක් දකින්නවා. පටිච්ච සමුප්පාදේ තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. අර අවිද්‍ය දුෂ්ණා කියලා වචන දෙකකින් කිව්වේ. ඒ පටිච්ච සමුප්පාදේ. දැන් ඔතෙන්දී ඔබ බුදුන් දැක්ක නෙමෙයිද? බුදු පියන් වහන්සේම දේශනා කරන්නේ. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද? හෙතෙම මා දකී කියලා. දැන් කෙනෙක් එක කතා කරද්දී බුදුන් දකිනවා. කොහොමද බුදුන් දැක්කේ? ආයි මතක් කර. ඔන්න ඉන්නවා මිනිස්සු. ඇත්ත ලෝකෙ මොකද්ද? රූපයක් තියෙනවා. රූපයක් උදා වෙලා තියෙනවා. හිත උදා වෙනවා. ඕක තමයි ඇත්ත කතන්දරේ. බොරු එක මොකද්ද? ඔන්න අපි ඇත්ත කතන්දරේ මුලින්ම බුදුපියන් වහන්සේ පෙන්නපු දුක හඳුන ගන්නවා. මොකද්ද හඳුනගත්ත දුක? මෙන්න මේ වෙන් වෙච්ච කතන්දරේ. ඒ කියන්නේ එයයි ඔබයි අතර තියෙන කතාව. එයයි ඔබයි අතර තියෙන කතාව තමයි බිඳුනේ මෙතන දුක. ඒ නැත්තම් වෙන් වෙච්ච දේ. අන්න දුක හඳුනගත්තා. ඊට පස්සේ බලනවා ඒ දුක දැන් සමුදේ වෙන්නේ කොහොමද කියලා. මොකක් නිසා සමුදේ වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණා නිසා. මොකක්ද අවිද්‍යාව? ලෝකයේ පිළිබඳ නොදන්නකම. ඒ කියන්නේ වෙන් කරගන්න තියෙන කැමැත්ත. නැත්තම් වෙන් කරගැනීම පිළිබඳ නොදන්නකම. ඒ කියන්නේ එයා ගැන නොදන්නකම. බලන්න විගතුනේ ඒක. දැන් මේක ඔබට මේ බොහෝ කාරණා ගොඩක් කතා කරලා මේක කියන්නේ. දැන් මෙතන මේ ටික විතරක් අහන අලුත් කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා කියන්නකෝ. දැන් මොකද ස්වාමීන් වහන්සේ කිව්වේ? එයා ගැන නොදන්නකම නිසා තමයි යාට වැඳුනේ. ආ ඒකනේ. මම මේ දැනන් ඉඳමක තමයි මෙහෙත් බණ කියන්නේ. හරියටම හරි. එයා ගැන නොදන්නකම නිසා තමයි මම මේ උර චක්‍රමාලයට ආවුනේ. නේද? ඒ ගෑණි ගැන මම දැනගෙන හිටියන මම කවදාවත් හවුන්නේ නැහැ. නොදන්නකම නිසාමයි හවුනේ. හාමුදුරුව කියන එක හරියටම හරි. ඒ නිසා ආයි යාළු වෙනවා නම් හොඳට හොයලා බලලා යාළු වෙන්න. පේනද? එකම දහම වචන දෙක කියන්නේ වචන පදෙන් මුකුත් හොයන්න බෑ කියලා. වෙන මොන වචන කියන්නද? දැන් අපි කිව්වේ මොකද්ද? ඔන්න ලෝකේ හොයාගත්තා. ඒ ලෝකේ එයා ගැන නොදන්නකම නිසා තමයි තණ්හා වෙන්නේ. මොකද්ද ඔය එයා කිව්වේ එතකොට? වෙන් වෙච්ච එක. ඒක මේ ලෝකේ නැති එකක්. වෙන් වෙලා හැංගෙන හැංගීමක් ඔය තියෙන්නේ. අන්න එහෙම කියලා ඒක ගැන, ඒ කියන්නේ එයා ගැන හරියට දැනගත්තා. ඒ දැනගත්තා කියලා කියන්නේ එයා පිළිබඳ විද්‍යාව පහළ වුණා. එයා පිළිබඳ විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ මොකද්ද? එයාත් එක්ක ආයි බැඳෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙනකොටම පෙරපසු නොවි මොකක් දුරු වෙනවද? තණ්හාව දුරු වෙනවා. එයා පිළිබඳ අවිද්‍යාව දුරු වෙනකොටම එයා පිළිබඳ නැගිච්ච තණ්හාව දුරු වෙනවා. අවිද්‍යාව තෘෂ්ණා නිරෝධ වීමෙන් එයා සම්බන්ධයෙන් හටගත්ත ගින්දරක් තිබුණා නම් සියලු ගිනි ඒ මොහොතේ නිරෝධ වෙනවා. අන්න පටිච්ච සමුප්පාදේ. දුකෝපදින පටිච්ච සමුප්පාදේ. නේද? දැන් ඔබ පටිච්ච සමුප්පාදේ දැක්කේ නැද්ද? දැක්කා. දැන් ඔබට බොහොම තේජසින් කියන්න පුළුවන්. යමෙක් දුක දකීද? හෙතෙම මා දකී. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද? හෙතෙම මා දකී. යමෙක් දුක්ඛ සමුදය දකීද? හෙතෙම මා දකී. යමෙක් දුක්ඛ නිරෝධය දකීද? හෙතෙම මා දකී. යමෙක් දුක් නිරෝධ මාර්ගය දකීද? හෙතෙම මා දකී. දැන් ඉතින් ඔබ බුදුන් දකව මිනිස්සේ, බුද්ධ ශ්‍රාවකේ. දැන් ඔබට නිශ්චිතවම දන්නවනේ පිටුදුනේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඊට පස්සේ ඔබ ওই ටික හිතුවනේ පින්වතුනි. ඉතින් ওই ටික හිතුවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය ක්‍රියාත්මකුනේ නැද්ද? ක්‍රියාත්මකුණා. ඇයි ඒක තියෙන්නේ සම්මා දිට්ඨි කියලා? ඒ සම්මා දිට්ඨිය නැගුණානේ. ඇයි ඒක තියෙන්නේ සම්මා සංකප්ප කියලා? ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වීම සම්බන්ධයෙන් හිතේ සිතුවිලි නැගුණා. සම්මා සංකල්පනා නැගුණා. මේ සංකා සම්මා සංකප්ප නැගුණා. නේද? දැන් ඒ වෙලාවේ මේ පැවැත්ම තිබුණේ මොකක් උදෙසාද? මේ ජීවිතයේ තිබුණේ මොකක් උදෙසාද ඒ වෙලාවේ? නිවන උදෙසා. ඉතින් සම්මා ජීව. ඉතින් ඒ වෙලාවේ සතියක් තිබුණා. සමාධියත් පූර්ණ වෙනවා. ඉතින් ඔයදීන් ආර්ය අෂ්ටාංගික මාර්ගෙම ඔය වැඩිලානේ. ඉතින් ඔයින් දෙකක් හිතුවා කියලා කියන්නේ මොකද්ද? ඉතින් දෙපාරක් ආර්ය අෂ්ටාංගික මාර්ගෙ වැඩෙනවා. ඉතින් ඕක වැඩනකොට මොකද වෙන්නේ? ඔහොම එහොම හිතන්නේ මොකද වෙන්නේ? සම්මා සතිය එන්න වැඩි වෙනවා. සතිය පූර්ණ වෙනවා. සමාධිය මොකද වෙන්නේ? සමාධිය පූර්ණ වෙනවා. සංකල්පනා වැඩි වෙවි පූර්ණ වෙනවා. ඉතින් ඔය වඩන්නේ මොකද්ද ඔය දැන්? ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. දැන් අපිට තේරෙනවද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන් මම සම්මා සතිය වඩන්නේ කියලා එකක් අරගෙන එහෙම වඩන්නේ. ඒ මොනවද එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. දැන් අපිට පැහැදිලි චතුරාර්ය සත්‍ය ගන්න විදිය. දැන් කෙලින්ම කාරණා දැන් ඔසි ඕන තරම් අත්දැකීම් වලට ගන්න. මේ ඔබ මුලින්ම තේරුම් ගත්ත මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ පුළුවන් තරම් මේ හැමතිස්සෙම පිළිගොදි පුළුවන් හැමතිස්සෙම මේ එන එක එක જાති විපාක වලට මේ ධම ඇප්ලයි කරන්න. හැම තැනටම ඇප්ලයි කරන්න. කුස්සිය ගිහිලා කෑමක් හදද්දි, වීමක් හදද්දි, දරුවොත් එක්ක කතා බහ කරද්දි, දැන් අපි ගිය සතියේ කතා කරා මොකද්ද? කෑමක් හදද්දි කොහොමද මේක වඩන්නේ කියලා. අනිත්‍යතාවය වඩන්න පුළුවන්. දුක්ඛතාවය වඩන්න පුළුවන්, අනත්තතාවය වඩන්න පුළුවන්. දැන් බාහිර වස්තුවකට ගත්තොත් එහෙම, ඉතින් ඒක වෙන් වෙච්ච එක ගන්න. ඉතින් ඒක වෙන් වෙච්ච එක තමයි මේකට සමාන වෙන්නේ. ඉතින් මේක වෙන් වෙලා පේන්නේ ඇයි? මට කියන්නකෝ මේ මෙතන වෙන් වෙච්ච මල් වහස් එකක් බිහි වෙන්නේ කවුරු ඉපදුනාට පස්සේද? ඈ? අම්මා ඉපදුනේ මං ඉපදුනාට පස්සේනේ. ද? එහෙමයි. හොඳට විකෘතිනේ අපි කතා කරන්නේ. ඈ? හොඳටම විකෘති කරනවා නේද හම්? අම්මා ඉපදුනේ මං ඉපදුනාට පස්සේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ බණ අහන්න එනවනම් බණ අහලා එන්න. නැත්නම් මොනවා කියේද දන්නේ නැහැ. අම්මා ඉපදුනේ මං ඉපදුනාට පස්සේනේ. වාසයක උපදින්නේ මම මේ ෆික්ස් මල් වාසයක උපදින්නේ. ෆික්ස් මල් වාසයක උපදින්නේ මං ඉපදුනාට පස්සේ. මේ ෆික්ස් පෑන උපදින්නේ මං ඉපදුනාට පස්සේ. මොකද මං කියලා කියන්නේ මුලින්ම මෙතන ෆික්ස් හැදෙන ෆික්ස් එක. ඒ කියන්නේ මෙතන නැති එකක් මෙතෙන්ට වෙන් වෙලා හැංගෙන්න ගන්නවා. ඒ හැංගෙනවත් එක මොකද වෙන්නේ? ඒ හිතට ගෝචරන ඔක්කොම ටික ඒ විදිහට හැංගෙන්න ගන්නවා. ඒ නිසා මං ඉපදීම නිසා තමයි මේ ලෝකේ හැම ෆික්ස් එකක්ම උපදින්නේ. ඉතින් එළියේ මොකක් හරි ෆික්ස් කියලා හැඟුණ ගමන් ටක් ගාලා ගන්න ආපස්සටින්න. අනුලෝම ප්‍රතිලෝම ආපස්සටින්න ආයි මේ පැත්තට යන්න. ඕන විදිහකට යන්න පුළුවන්. මේකෙන් මෙහෙට යන්නත් පුළුවන්, මේකෙන් මෙහෙට යන්නත් පුළුවන්. ඕකම තමයි තථාගතයන් වහන්සේ එක වේලාවකට කිව්වේ. පටිච්ච සමුප්පාදයේ උඩ ඉඳලා මොනව කරන්නද? උඩ ඉඳලා පහළට යන්න. ආයි පහළින් අල්ලගෙන ආයි උඩට යන්න. අනුලෝම ප්‍රතිලෝම මෙන්න මේක සුසර කරන්න වඩන්න. ඔන්නෝක වඩනකොට දුක් ගිනි නිවෙන්න ගනී කියලා. හරිද? හරිනේ. දැන් හොඳටම දන්නවා මෙන්න මේක මෙහෙමයි වෙන්නේ. මෙතන වෙන් වෙලා හැංගෙනවා. ඒක නිසා මේක වෙන් වෙලා හැංගෙනවා. ඒක නිසා දුක උපදිනවා. ඔය පටිච්චසමුප්පාදේ උඩ ඉඳලා පහළට ගියා. හිතට දුක් ගින්දරක් ආවා. මහා පිච්චීමක් ආවා. දැන් මොකද කරන්නේ? පල්ලේ ඇඳලා උඩට යන්න. මේක ආවේ මේක වෙන් වෙච්ච නිසා, ඒක වෙන් උනේ මේක වෙන් වෙච්ච නිසා, මේක වෙන් උනේ අහවල් තණ්හාව නිසා, අහවල් අවිද්‍යාව නිසා. අන්න උඩටම ගියා. දැන් උඩට ගියාට පස්සේ මේක දුන්නේ ඒ වෙලාවට අර ආපු දුක්ඛන්දර කොහේ, අර ආපු දුක්ඛන්ද කොහෙන් ගියාද නෑ. අර මොකද අසමෝධකන් දුන්නාට පස්සේ කොහෙන් බඩේ අමාරු කොහෙන් ගියාද නේද? අන්න ඒ වගේ. මෙන්න මේ බෙහෙත දීපු ගමන් මොකද වෙන්නේ? බඩේ අමාරු නෙමෙයි. හිතේ අමාරු කොහෙන් ගියාද නේ? පටිච්චසමුප්පාදය කියන බෙහෙත පොඩ්ඩක් බිව්ව ගමන් බඩේ අමාරු කොහෙන් ගියාද නේ? බලන්න විගඳින් පටිච්චසමුප්පාදය කියලා වචන ටික පටල ගත්තら මොකද වෙන්නේ? දැන් මට හොඳට පටිච්චසමුප්පාදය පුළුවන්. මොනවද පුළුවන්? සම්මා මොකද? අවිද්‍යාව. ඊට පස්සේ ආගෙන් බා සංකා. මම පටිච්චසමුප්පාදය පහළට මේ දවස්වල වඩන්නේ. මම කොහොමද වඩන්නේ? අවිද්‍යාව නිසා සංකාර හටගන්න, සංකාර නිසා විඥාන හටගන්න, විඥාන නිසා නාම රූප හටගන්න, නාම රූප නිසා සලආයතන හටගන්න දන්නවද? සලආයතන නිසා පස්ස හටගන්න, පස්ස නිසා වේදනා හටගන්නවා. ඊට පස්සේ වේදනා නිසා තණ්හා හටගන්නවා. තණ්හා නිසා උපාදාන හටගන්න දන්නව ඔක්කොම. උපාදාන නිසා භව හටගන්න, භව නිසා ජාති හටගන්න. හොඳට මේ දවස්වලම භාවනා වඩනවා. මං අනිත් පැත්තට වඩනවා. එයගොල්ලෝ කියන්නේ ಜಾති භව නිසා හට ගන්නවා. හොඳට වඩවඩින්න. මකුණෙක් එහෙම ඇඟට වැටුම වඩවඩින්නදී මොකද වෙන්නේ? ඔක්කොම වැඩිලි ඉවරයි. ඒ පටිච්චසමුප්පාද වැඩුවා. නමුත් එංගුතුනි තථාගතයන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදය කියලා කියන්නේ බොහොම ගැඹීරයි. ගැඹීරයි කියලා කියන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ගැඹීරයි. ඒ කියන්නේ ඒක ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු මේ දහම් න්‍යාය පටිච්ච සමුප්පාදය ඒ තරම් ශ්‍රේෂ්ඨයි. චතුරාර්ය සත්‍ය ඒ තරම් ශ්‍රේෂ්ඨයි. දැන් මේ ඔබට දැන් තේරෙනවා මේක. මේ හොඳට මේ දහම වඩන්න. මේක වඩනකොට ඔය ඔක්කොම ගානට තේරෙනවා වෙනතුනේ. දහම වඩන්නේ නැතුව ඔය කාරණා ටික ගත්ත ගමන් පිටදෙනවා. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි බොජ්ජංග වඩන්නේ කොහොමද? දැන් කියලා දීලා බොජ්ජංග වඩන විදිහ. දැන් විරිය සම්බොජ්ජංගේ වඩන්නේ කොහොමද කියලා අහනවා. දැන් ඉතින් මේකදී කොහෙන් පටන් අරන් කොහෙන් කියලා මොනවා කියන්නද කියලා හිතා ගන්නත් බැහැ ඉතින්. මේ ප්‍රශ්නේ අහන එක වැරදි. බොජ්ජංග වඩන්නේ කෙසේද? ඉතින් කෙසේද වඩන්නේ ඉතින්? කොහේ වඩන්නද මහත්තයෝ? ඕම් වඩන්න බෑ. බොජ්ජංග කියන එක පින්තුනේ මේ මග වැඩිමත් එක ඔබට තේරෙන එක. නැත්තම් ඇහිලා අහන මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවන් දකින්න. මට කියන්න ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්නේ කොහොමද කියලා. ඉතින් මොකද කරන්නේ පින්තුනේ? මේ කොහොම කියලා දෙන්නද ආර්ය අෂ්ටාංගික මාර්ග වඩන විදිහ? දැන් ඒ අහන ප්‍රශ්නේ වැරදිද? ඉතින් අහන ප්‍රශ්නේත් හරියට. මොකද සාදරණවද පෙන්වලා තියෙන නිවන් දකින්න කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න. තව දෙනක ත්‍රිපිටකයේ තියෙන මොකද්ද? නිවන් දකින්න නම් චතුරාර්ය සත්‍ය වඩන්න කියලා. තව දෙනක ත්‍රිපිටකයේ තියෙනවා නිවන් දකින්න පටිච්ච සමුප්පාදය වඩන්න කියලා. තව දෙනක තියෙනවා නිවන් දකින්න සතර සතිපට්ඨානය වඩන්න කියලා. ඇතිද? තව තියෙනවා නිවන් දකින්න නම් වේදනානුපස්සනාව පූර්ණේ කරන්න කියලා. දැන් වෙනතුනි මේ ඔක්කොම තැන් තැන් වලින් කියෝ ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? මේ මිනිස්සයා කල්පනා කරනවා ප්‍රයිවටයිස් කරන්නේ කොයිකද වැඩිපුරම? කොයිකද මේකේ වැඩිපුරම වැදගත් එක වෙන්නේ? ඒකත් හොයාගන්න බෑ. ඒ නිසා බොහෝ බහුලෝ බහුලෝ බණ අහනවා. බහුලෝ බහුලෝ බණ ඇහුවට පස්සේ බණවල ලියා ගන්නවා. බණ 100ක් ඇහුවා. අහපු බණ 100න් 40ක තියෙන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. 20ක තියෙනවා ආරසයන් මාර්ග වඩන්න කියලා. තව 10ක තියෙනවා පටිච්චසමුප්පාදේ වඩන්න කියලා. තව 10ක තියෙනවා චතුරාර්ය සත්‍ය වඩන්න කියලා. ආදි වශයෙන් දැන් මෙයා කවුන්ට් කරගන්නවා. වැඩි පිරිසක් කියන්නේ මොකක් වඩන්න කියලාද? සතර සතිපට්ඨානෙ වඩන්න. දැන් මිනිස්සයා ફોකස් කරන මොකක් කරන්නද? සතර සතිපට්ඨානෙ වඩන්න. ඒ නිසා දැන් මම හොයා ගන්නවා සතර සතිපට්ඨාන. ඊට පස්සේ පෙරලා ගන්න සූත්‍රය මොකද්ද? මහා මට හිතා ගන්න බැහැ පිංගුතුනේ. මහා සතිපට්ඨාන සූත්‍රය පෙරලා ගන්න මෙච්චර විතර පොතක්. දැන් පෙරලා ගත සතිපට්ඨාන සූත්‍රය දැන් කියවනවා. ඒ වම් මේ සුතං හේකං සමයං භගවා. දැන් ඉතින් කියවනචි. කායේ කායනුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේක මේ පාලි වලින් කියන එක හරියටම ට්‍රික් එන්නේ. යන්නවන කොහෙද? පාලි පන්තියක. ඉතින් යනවා පාලි පන්තියක. ගිහිල්ලා මොකද කරන්නේ? හොඳට ඉගෙන ගන්න මොනවද? පාලි භාෂාව. ඊට පස්සේ ඉගෙන ගන්න මොකද්ද? කායනුපස්සී විහෙරති. මොකද්ද විහෙරති කියන්නේ? පාලිය උගන්වන මොකද්ද? වාසය කරනවා. විහෙරති කියන්නේ වාසය කරනවා. ආතාපි සම්පජානෝ. මොකද්ද ආතාපි සම්පජානෝ කියලා කියන්නේ? ඕක පුතා ආතාපි සම්පජානෝ කියලා කියන්නේ මෙන්න මේක. අපි තුම ආතාපි සම්පජානෝ කියලා කියන්නේ පිහියට කියලා. ආතාපි සම්පජානෝ කියන්නේ පිහියට කියමුකෝ. දැන් විහෙරණේ කියන එකයි පිහියයි දෙකම හොයාගත්තා. දැන් පිහියෙන් විහෙරණේ කරන්න. මොකද්ද මේ කරන්න කියන්නේ? පව්. දැන් පිඟුතුනි මහා සතිපට්ඨානෙත් පෙරලාගෙන එක්ක මේ මනුස්සර පිස්සු හැදෙනවා. එහෙම නැත්නම් ටික දවසක් ගිහිල්ලා හිතා ගන්න මොකද්ද නිවන කියලා කියන්නේ? නම් මේක අපේදි කරන්න පුළුවන් එකක් නෙමේ. නිවන දැන් නැහැ. අපි මේක අතහැරලා. සතිපට්ඨානෙ තේරුම් ගන්න ඉවරයි. ඔබට පේනවාද මේක කවදාවත් ඔහොම නිවන් දකින්න බෑ කියලා? නිවන කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. මෙන්න මේ කතා කරන දහම හොඳට වඩන්න, මේ කතා කරන දහම් න්‍යාය හොඳට තේරුම් අරගෙන එහි හැසිරෙන්න. ওই ටික හැසිරෙනකොට වින්නෝදිනේ ඔබටම තේරෙයි තථාගතයන් වහන්සේ මහා සතිපට්ඨානෙ මොනවද දේශනා කරේ කියලා. කියන උන්වහන්සේ තේරිච්ච ගැඹුරෙන් නෙමෙයි. ඔය කායනුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා කියන්නේ මොනවද කියලා ඔබටම තේරෙයි. ඔබටම තේරෙයි. ඕක හිතුවත් හරි, මෙන්න මේ ටික හිතුවත් හරි, ওই දෙකම කියන්නේ එකම කාරණාවක් කියලා. ඔබටම තේරෙයි. පටිච්චසමුප්පාදේ වචන ටික තේරුම් ගන්න ඕනේ නැහැ. අනේ ගුරුහාමුදුරුවෝ කියපු එක හරියටම හරිනේ. ඔය මැද කැලේ ටික අතහැලා ඔන්නේ අවිද්‍යාව තුස්නා ටික ওই ටික ගන්නකෝ. පස්සේ කියලා දෙන්නම් ওই ටික. ඕකයි ಜಾති ආරම මේක වඩන්නකෝ. ඔබටම තේරෙයි. උන්වහන්සේ කියපු එක හරියටම හරි කියලා. මොකද අවිද්‍යාව තුස්නා කියන කාරණා දෙක විතරක් ඇති බින්දුදී මේ පටිච්චසමුප්පාදේ පෙන්නන්න. මුකුත් ඕනේ නැහැ මැදේ. ඔය දැනගත්තත් එකයි නොදැනගත්තත් එකයි. ඕනනම් පැහැදිලි කරන්නත් පුළුවන්. නමුත් වැඩක් නැහැ, තේරුම් ගන්න නැහැ. මොකටද? දැන් ඔබ කල්පනා කරලා බලන්න. නැවත සැරයක් ඔබ මොනතරම් වාසනාවන්ත පින්වන්ත පිරිසක්ද කියලා. දැන් ඔබට තේරෙනවද මේකදී පාළි දැනගත්ත පළියට නිවන් දකින්න බෑ. සූත්‍ර ටික පාඩම් පළියට නිවන් දකින්නත් බෑ. ත්‍රිපිටකයේ සිය වතාවක් කිව්වා කියලා නිවන් දකින්න බෑ. ත්‍රිපිටකේ පරිවර්තනය කරා කියලා නිවන් දකින්න බෑ. ඒකෙන් කියන්නේ එහෙම කරන්න එපා කියලා. එහෙම කරන්න නමුත් නිවන කියන එක නම් ගෝචර කරගන්න බෑ පින්වතුනි. ඒක අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේ අසා දැනගත් කාගෙන් හරි අහලා දැනගන්නව මිසක්, අහලා පූර්ණේ කරගන්නව මිසක් එතනින් එහාට යන එක තේරුම් ගන්න නැහැ. දැන් ඔබට පුළුවන් පිළිතුරු මේවා දැන් දැනගන්නවනේ මේ කාරණා. මේ ඔබගේ යාළු හිත මිත්‍ර ආදී පිරිසවලට මම මේ වෙලාව නිතර බලනවා. මොකද මෙතන ලියලා තියෙන මේ එන්නන මම හත ඉස්පාර දේශන අවසන් කරමු කියලා. ඔකයි වැඩි වෙනසින් අපි හිර කරලා ඈ ගැට තියෙන්නේ. ඉතින් මම විනාඩිය විනාඩියට බලනවා දැන් වෙලාව පණිවිද දන්නේ නැහැ කියලා. ඒකත් කියන්න බෑ. මොකද්ද කිව්වේ? ආ ඔබගේ ඔබ දන්න හඳුනන පිරිසවලට එයාට ඔබට පුළුවන් විදිහට එහේ මිනිස්සුන්ට පුළුවන් විදිහට කියලා දෙන්න මේ නිවන කියන්නේ මොකද්ද කියලා. නැත්තම් පවුපෙන් උදිනේ. මොකද මහා අමාරුවක වැටෙනවා අනිවාර්යෙන්. අමාරුවක වැටලා එක පිස්සුව දාගන්නවා නැත්තම් අතහැරලා දාන්න. බොහෝ දෙනෙක් ඉතින් අතහැරලා දානවා. පිස්සු හැදෙන තරම් උණක් තියනයි දැන් නැහැ. එහෙම ඉස්සර හිටියා දැන් නැහැ. දැන් අය කරන්නේ ටිකක් වීරිය කරන උත්සාහ කරනවා. ඊට පස්සේ අතහැරලා දානවා. ඒ නිසා මේ මිනිස්සුක බේරගන්න එක ඔබගේ වගකීම. මේ මිනිස්සුන්ට යහපත කරන එක ඔබගේ යුතුකම. ඔබට පුළුවන් හැම විදිහටම තව මිනිස්සෙකුට මේ දහම මාත්‍රයක් හරි දෙන්න පුළුවන් වට පරිසරයක් හදලා දෙන්න වෙනතුනි අපරාධේ. මොකද නිවන් දකින්න පුළුවන් සද්ධර්මයේ ආයි කිරිගහට එනවා වගේ ඒකේ විදිහටම තියෙනවා. ඒකේ අහන්න දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ, මුකුත් කතා කරන්න දෙයක් නැහැ. ඒක එහෙමමයි. ඒක එයාට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න. උත්සාහ කළා මේ මිනිස්සුන්ට යහපතක් කරලා දෙන්න පුළුවන් තරම් බලන්න. මෙලා ඉවරයි. හරි අමාරුයි වින්දු එහෙම වණ කියන්නේ මේ. ඉතින් මොකද කරන්න තින්නේ? කරන්න දෙයක් නැහැ. මොකද ඊට පස්සේ පින්ඩ පාති වඩිනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බුද්ධ පූජාව තියනවා. මේ වෙලාව පයින්නවා. දානෙ ගන්න ඕන හරි වෙලාවට. ඉතින් ආදිවාසීන් ඒව නිසා මොන මොන හරි කරලා ඉතින් එහෙම වෙනවා. මොකද මේක දකින්න දකින්න වාරයක් වාරයක් පස්සේ මොකද වෙන්නේ? ඈ කියන්නේ අනේවා ක පාට කෙටි වෙනවා. කෙටි වෙනවා එහෙම මේ විසි වෙනවා. හමන්නේ ඉන්නේ. මේ පසංසුදන දීමට වන බවවලස ලබන්න වුන් පෙරකල කල පවෙහි දොස. මේ එනිසා කන්නාඩි දොස් කියලා වැඩක් නැහැ. අපි අපිම කරගත්ත විදිහට තමයි අපි අපිට දේවල් ලැබෙන්නේ. මේ ලැබෙන දේෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන ඉස්සරහට කටයුතු කරගෙන යමු. හොඳයි. එහෙනම් අපි මෙතනින් සාකච්ඡාව මෙතනින් හමාර කරමු. හොඳයි. පින්වත් සියලු දෙනාම එහෙමනම් සීපප් කරගන්න. උදෑසන පටන් මේ දක්වා කාලය පුරාවටම තථාගතයන් වහන්සේ උදාර ශ්‍රී සද්ධර්ම රත්නයේ උදෙසා ආරි මහා සංඝ රත්නයේ උදෙසා විදාකාරයෙන් වැඳ නමස්කාර කරලා වැඳ පුදාගෙන අපූපස්ථාන කළ කරගන්න දෙනවා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ වගේම ධම්ම දේශනා ශ්‍රවණය කළ ධම්ම දේශනා සංවිධානය කළ ධම්ම මනසකාරය කළ කරගන්න දෙනවා වූ සීලම් පුණ්‍ය කුසල ශක්තිය සියල්ල සීපත් කරගන්න මේ කරගන්න දෙනවා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සිරු දිනාට මාර්ථින් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ගුරු හාමුදුරන් වහන්සේටද ඒ වගේම ආරායම් අප වඩන්නා වූ සීලම් ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම අනගාරික අනගාරිකා පින්ව සිරු දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ආරාමයේ පුණ්‍ය බහරේ කටයුතු කරන්නා පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ලෝකයේ
මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා හිතාගෙන සාදු කාර්ය දෙල අධිෂ්ඨාන කරන්. ඒ වගේම මේ කරගන්න තුන අනන්ත ප්‍රමාණ වූ මහා පුණ්‍ය කුසල ශක්තියේ අනුභවයෙන් ඒ වගේම පත්‍ය අනුමෝදනා පුණ්‍ය අනුමෝදනා කියන මුතුලින් නෙගේ ගියාව සීලම් පුණ්‍ය කුසල ශක්තියේ අනුභවයෙන් ඔබ අප සිරු දිනාටම මේ ජීවිතය තුළදීම ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීප් මෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සීල පිංසවල ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වාගෙන සාදු කාර්ය දෙල අධිෂ්ඨාන කරා. සෑම සිරු දනට මහපතක් වේවා. නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතා වෙත්වා. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ අභිවාදන සීරිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලන්ති. සුරාණ මහපතක් කියේ.